හොඳයි. දැන් මතකයිද මොකද්ද අපි උදේ කතා කළේ කියලා? හ්ම්. එතකොට අපි කතා කළේ මෙත් බෝසත් තිදසපුරේ මොකද? තාමත් මොකද කතා කළේ? මොකද කතා කළේ එහෙනම්? අවිද්‍යාව ගැන කතා කළා. ෂා. ඔබත් එක්ක අවිද්‍යාව ගැන කතා කළා. ඒ කියන්නේ මේ වෙනකොට ගොඩක් දුරට ඉවර වෙන්න කිට්ටු වෙලේ. ඒ ද අවිද්‍යාව කියලා තීරණය කළාද අපි ඒක? හ්ම්. හරි. එතන අපිට ඒක තාම අවිද්‍යාව කියලා තීරණය කරන්න බෑ. මම මේ කියන්නේ මේකයි. යමෙක් සෝතාපන්න ඵලයට පත් වෙනකොට අවිද්‍යාව කියලා තීරණය කරනවා. දැන් අපි ඇසියුම් කරලා තියනවා දැන් කවුරු සෝතාපන්න නැහැ. දැන් ඒකට යන්න මේ හදන්නේ. දැන් පෘථග්ජන තත්ත්වයේ ඉන්න කෙනෙක් සෝතාපන්න වෙලා ඊට පස්සේ අරිහත්ත්වයට යන පාරනේ අපි දිස්ස දේශනා කරන්නේ. ඉතින් ඕක අතරතුර කෙනෙක් ඉන්න පුළුවන් සෝතාපන්න වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් අපි මේ කතා කරන්නේ දැන් කවුරු සෝතාපන්න නැහැ සෝතාපන්න වෙන විදිහ ගැන. ඒක කම නැහැ නේද? කේන්තියල් සෝතාපන්න අයද? එහෙම වෙන්න පුළුවන්. හොර නැගිටලා ගහන්න එන්නම් පුළුවන් සෝතාපන්න කෙනෙක්. නේ? එහෙම සෝතාපන්න අය ඉන්නවා අපේ. අය වෙනම පිංගාලා කෝප්පයක් තියාගෙන වෙනම කාමරයක ඉන්නගෙන එහෙම සෝතාපන්න අය. අපි හැල දින සෝතාපන්න අය නම් සත් අවුරුද්දේ සෝතාපන්න වුණා ලොකු උනාට පස්සේ වැද්දත් එක පැනලා ගියා. වෙනම පිංගාන කෝප්පේ කනවා කියලා එකක් නම් අපි අහලා නැහැ කොහෙවත්. සෝතාපන්න වුණා කියලා කියන්නේ පිංගෙන් අවිද්‍යාව අවිද්‍යාව කියලා දැනගත්තා ඇත්තට. ඊගෙන මේ නොලෙජ් එක අවිද්‍යාව කියලා දැනගත්තා. මේ දැනුමක් තියනවා දැන් අපි ගාව. මොකද්ද පිංගෙන් මේ දැනුමේ තියෙන්නේ? ආස්වාදයි සපයි සාරයි කියලා. දැන් එනක මම හර්ෂ මහත්තයයි මීදුම් මහත්තයයි කතා කරනවා. හාමුදුරන් වහන්සේලා පිරිසක් දහම් සාකච්ඡා කර කර හිටියලු දැන් ටික මොහොතකට කලින් එතුමල්ලා ඈත ඉඳලා බලනකොට ඒක හරි ලස්සනයිලු. හාමුදුරන් වහන්සේලා පිරිසක් මොනවා කතා කර හිටියත් ලස්සනයි කියලා හර්ෂ මහත්තයා කිව්වා. එහෙනම් ඒක හින්දි චිත්‍රපටිය ගැන කතා කර හිටියත් ලස්සනයි කියලා ඈතට මම කිව්වා. ඒක තමයි මහත්ත නොලෙජ් එක. ඔය ඔබතුමාව කියන්නේ මොකද්ද? දැනුම. ඔබතුමා ගාව තියෙන දැනුම් ගබඩාවේ කොටසක් ඔය කියන්නේ. දැන් වෙනත් ආගමක ඉන්න පිරිසක්. නෑ, කියන්නේ වෙනත් ආගමක ඉන්න ඒ ආගමික කවුද මේ පූජක පිරිසක් ගත්තොත් ඒ පූජක පිරිසක් එකට හිටියොත් එහෙම ඒ අය විදර්ශනා කර්මස්ථානයක වැඩවැඩ හිටියත් ලස්සන කියද ඔබ? ගොරදුරට කියවෙන්නේ නෑ. එනම් මේකද නේ? දැන් තට්ටේ ගාලා සිවුරක් දාගෙන ඉන්න එකද වටින්නේ? විදර්ශනා වඩන එකද වටින්නේ? විදර්ශනා වඩන එක. නමුත් විදර්ශනා වඩන එකටද ඔය නොලෙජ් එකේ තැන දීලා තියෙන්නේ? නෑ. ඒක නෙමෙයි. නොලෙජ් එකේ තියෙන්නේ හැමතිස්සෙම ඇත්ත කියන එකද කියන එක අදාළ නෑ. නොලෙජ් එකේ තියෙන්නේ මේකනේ අපි හිතන් ඉන්න එක. අපි කැමති එක. දැන් අම්මා කෑම හදනවා හැමදාම. එහා ගෙදර ඇන්ටි හිටපු ගම ඔය ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා ගෙනත් දෙනවා. දැන් කායේ කැමද රස? ඇන්ටිගේ කැම රසයි. නොලෙජ් එකේ තියෙනවා. ඇන්ටිගේ කැම රසයි කියලා. ඇත්තද? එතන ඇන්ටි ආදරේ කියලා නොලෙජ් එකේ තියෙනවා. අම්මා නම් එහෙම නැහැ. අම්මා මේ මේ හැමදාම මේ කරවල හොද්දුක ඉබ්බතුකයි හදලා දෙන. අර ඇන්ටි එහෙම. එතන නොලෙජ් එකේ තියෙනවා අර ඇන්ටි තමයි අපිට ආදරේ කියලා. ඇත්තද? නැහැ. ඇත්ත වෙන්න ඕනේ නැහැ බෙන්ගතනි. නමුත් අපි එහෙම එකක් දන්නවා. වැටුණාද ඔය නොලෙජ් එක ගැන? يعني අපි දැනුම, අපි ගාව දින දැනුම. ඒ ඔය දැනුමේ ඔක්කොම තියෙන්නේ සිංහදෙනි ආස්වාදයි සැපයි සාරයි කියපු දැනුම. එතන දැන් අපි කතා කරගෙන ආව ඔකේ තියෙනවා පෙට්ටි පහක් ඔය දැනුමේ. එක පෙට්ටියක් රූප පෙට්ටිය. අනිත් එක වේදනා. අනිත් එක සංඥා. අනිත් එක සංඛාර. අනිත් එක විඤ්ඤාණ. ඔය පෙට්ටි පහේම ගහලා තියෙන එකක්. මොකද ආස්වාදයි සැපයි සාරයි. ඔය පෙට්ටිය වල රූප කොච්චර තියෙනවද? අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් තියෙනවා. වේදනා පෙට්ටියේ වේදනා කොච්චර තියෙනවද? අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් තියෙනවා. දැන් ඔය නොලෙජ් එක කොහොමද තියාගන්නේ? දැන් ඕක පිරෙන්න පටන් ගත්තේ කවද්ද මේකදී? ඔය දැනුම එන්න පටන් ගත්තේ කවද්ද? අනන්ත සංසාරේ පටන් ගත්ත දවස් ඉඳලා. එහෙනම් දැන් බලන්න මේකදී ඔය පෙට්ටි වල කොච්චරනම් ඒ වැද්ද කියලා අනන්ත සංසාරේ ඉඳලා මේ එන ගමන. ඔබට මතක ඇති ඉස්සරම දේශනාවල අපි කරේ එල්ලන් ඉන්න මලු පහක් ගැන කතා කරා. ඕකම තමයි ඔය කතා කරන්නේ. නෝ දැන් මේක මේ පරිසම්පාදිත දාලම කියනවා දැන්. හරිම තැන් වලට දාලා මේක ඔබට කියනවා. ඒතකොට තව ටිකක් තේරුම් ගන්න. මේ මම ඒක කියන්නේ මෙතන එද්දත් කතා කළේ මේමම තමයි අපි. ඉතින් තථාගත ධම්මවනේ කතා කළේ මෙතන. ඒකයි දෙපාරක් තේරුම් ගන්න දෙයක් නෑ. එහෙමනම් දැන් ඔය කියන පෙට්ටි පහ තියෙන ඔය හැම එකම ආස්වාදයි සපයි සාරයි කියලා තියෙන ඕක තමයි සිංහදෙන් දැන් තියෙන නොලෙජ් එක. ඒතකොට කවද ඉඳලද අනන්ත සංසාරේ ඉඳලා ඕකට පෙරි දාලා ඕක පිරිපිරි ආවා. ඔය අතරතුර සිංහදෙන් ලොකු වැඩක් කරන කෙනෙක් ඉන්නවා අපි යාඩක විපාක කියලා. විපාක කියන කෙනා හරි දරුණුයි සිංහදෙන් විපාක කියන කෙනාට ඕන එකක් කරන්න පුළුවන්. මං කියුවේ ඒකයි දැන් ශක්‍ර දෙවියෝ කොච්චර කැමතුනත් එහෙ දිව්‍ය භවන්ට එලා ඉන්න. විපාකයක් එහෙම තියනවා නම් මේ වෙලාවේ ඔබට හෝ මට සක්‍ර දෙවියන්ව පේන්න. ආයි පඬුපුල් ආසන එලිලාවත් බේරෙන්න බෑ. කෙලීම කොතනද? කෙලීම මෙතන. දැන් නරක විපාක, දැන් පාප විපාක පරිසම් දෙනකොට පුණ්‍ය විපාක පරිසම් දෙනකොට අපි ඕක ගැන කතා කරනවා. සුනාමියන වෙලාවේදී පින්විතෙනි ජීවිතේ පළවෙනි වතාවට මුහුද දකින්න ගිය ළමයි සුනාමියට ගහගෙන යන්නේ. දැන් අම්මා තාත්තාත් ඒක රණ්ඩු වෙලා නෑ මට අද මුහුද බලන්න යන්න මොනේ රැල්ල පා ගන්න යන්න මොනේ. එහෙම කියලා අවුරුද්ද කීතර ඉඳලා කියලා එදා තීරණය කළා අහන යන්කෝ. එහෙම ළමයි ඉන්නේ නැති. එතන මේ ෆැමිලි එකම එදා ට්‍රිප් එකක් ගියා. කාලෙකට පස්සේ දැන් අම්මයි තාත්තයි සතුටින් දරුව ටිකත් එක්ක ට්‍රිප් එකක් ගියා. මොකටද? මුහුද රැල්ල පා ගන්න. දැන් එතකොට වින්දින අපිට පේනවා මේ මහ ලොකු පාප විපාකයක්. බලන්න කොච්චර ශක්තියක් ඕනේද කියලා වින්දිනේ. අර මුළු පවුලක් අර සුනාමිය ඉන්න මොහොතකට කලින් එතනට අරගෙන එන්නේ. වань ඔබයි බිරිඳයි කසාද බැන්දේ කොහොමද කියන්නේ? දැන් ඔබ කියන්නේ ඔබේ විවාහ ජීවිතේ සාර්ථක නැත්තම් ඒ ඔබ කියන්නේ මත්තනම් පුදුම විපාකයක් පරිසම් දුන්න මේ ගෑණි වෙල්ලුණානේ කරේ. එහෙම කියලා කියනවා. මං කොහෙද හිටියේ මේකේ කොහෙද හිටියේ බලන්නකෝ මට මාරුවක් හම්බුණානේ කංගසන් දුරේට මේකිටත් මාරුවක් හම්බෙලා නේ ඇස්සේ කොහොම හරි උතනින් එකතු වුණා දැන් කසාද බැන්දනේ එතන විහිදුනේ අපිට එක හොඳක් වුණාම මම එනම් මහා පුදුම පුණ්‍ය විපාකයක් පරිසම් දුන්නේ මං මමත් ආව ඉස්කෝලේට ඔයත් ආව ඉස්කෝලේට අපි දෙන කසාද බැන්ද බලන්න මොන පුණ්‍ය විපාකයක්ද දැන් අර පාප සහ පුණ්‍ය මට්ටමින් විපාක කතා කරනවා මිසක් විහිදුනේ විපාක කියන එකට වෙන අර්ථයක් ඔබ දීලා නැහැ. විපාකයක් කියලා කියන්නේ තේගදෙන කර්මයක් කළාට පස්සේ ඒකේ රිටර්න් එක. කර්මයකට අදාළ රිටර්න් එකක් තියෙනවා. ඒ රිටර්න් එකෙන් මොකද කරන්නේ පින්වතුනි? ඒක ශක්තියක්. ඒකේ ගැබ් වෙච්ච ශක්තිය කර්ම භවයේ වගේ තැම්පත් වෙලා තිබුණේ ඒක න හොයන්න යන්න එපා. මේ කර්ම භවයේ කොහෙද තියෙන්නේ? ඒක නෙද දැන් හිතන්න ඕනේ. ඒ ඔක්කොම පින්දේ මම පුළුවන් තරම් උත්සාහ කරන ඒවා නොකිය ඉන්න. ඒ තැන් නොකිය ඉන්න. මොකද ඒක කියපු ගමන් ඊට පස්සේ ඔය මන පුරුදු වෙලා තියෙන්නේ. එතන ඒක කොහොමද? අන්න ඒක හිතන්න. එතකොට මේ ටික ඔක්කොම අමතක වෙලා. ඒක අපරාධය. ඒ කියන්නේ ඒ මොකුත් හිතන්න එපා. එහෙනම් මේ විපාක කියන ශක්තිය පින්වතනි හරි බලවත් විදිහට නැගිලා ඒ දේවල් ඒ විදිහට සකස් කරනවා. එහෙමනම් මේ ඔබගේ ඇහැට රූපයක් පේන්නේ විපාකයෙන්. ඒක පාපද පුණ්‍යද එහෙම හිතන්න යන්න එපා. කර්ම විශ්ය කියන එක මහා අචින්ත්‍ය දෙයක් වෙන්නේ. ඒව හිතන්න යන්න එපා. නමුත් විපාකෙන් තමයි ඒක කරන්නේ. දැන් ඔබ අද කන්න හිතාගෙන ආව මොනව වුණා? අද කන්න තිබුණේ මොනවද ඔබට? අන්න ඒක තමයි විපාකේ. තමහට ඔබට ඊයේ ආපු කෙනෙක් කියන්න තිබ්බා මේ ඊයේ මේ තිබුණානේ මේ තිබුණා පොලොස් මාළුවක් තිබුණා. අන්න පොලොස් මාළුව ධර්මයේ බයකට ගියා නම් පොලොස් මාළුව කන්න තිබුණා. අපි හිතමු දැන් මොකද කල්පනා කරන්නේ පොලොස් මාළුවකුත් කෑගෙන ඉන්නන් ගියාට පස්සේ යන්න ඕනේ අද බලන ටිකක් අහන්න කියලා කවුරු හරි ආවා කියලා. මේ අද පොලොස් මාළුව නෙමෙයි තියෙන පරිප්පු මාළුවක්. දැන් මොකද කරන්නේ? මේක විපාකෙ වෙන්නේ. විපාකය හැමදෙස්සෙම ඔබට මුණ ගස්සනවා දේවල්. ඒ කියන්නේ ඇසට රූපේ මුණ ගස්සනවා කවුරු විසින්ද? විපාකෙ විසින්. කනට ශබ්දේ මුණ ගස්සනවා විපාකෙ විසින්. දැන් එහෙනම් බිඟුදිනේ ඔබට නෝනා මුණ ගැස්සුවේ කවුද? විපාක. නෝනා ඔබට බල්ලා කියලා බැන්නා නම් බිඟුදිනේ මේ වචනේ කනට මුණ ගැස්සුවේ කවුද? විපාක. එහේ නෝනට බයින්නේ. දැනන්නේ බිඟුදිනේ. මේක මේ හරියටම තේරුම් ගියාට පස්සේ බිඟුදිනේ අයි ලෝකයක් නැහැ Taman තනියෙන් ඉන්නේ. Taman තනියෙන් ඉන්නේ එච්චර. හොඳ විපාකයේ විසින් බාහිර ලෝකයෙන් එනහල ඇස් දෙක ඉස්සරහ ගහනවා. තව නෝන කියන සුදු මහත්තයා කියන්නේ. විපාකයේ විසින් මොකද කළේ? අර වචනේ ගෙනහල කණේ ගැහුවා. තව නෝන කෙනෙක් බලු මහත්තයා කියන්නේ. එතකොට මොකද උනේ? විපාකයේ විසින් ඇවිල්ලා කණේ එක ගෙනහල ගැහුවා. නද ලෝක සත්‍යය විපාකේ බාර ගන්න කැමති නැති නිසා අපි කියන්නේ ලෝක සත්‍යය අර දෙන්නත් එක එක කෙනෙකුට ඇලෙනවා අනෙක් එක කෙනෙකුට ගැටෙනවා. ඔය ඔක්කොම පැහැදිලි කරගත්ත හැකි නේද? හොඳට පැහැදිලි කරගත්තයි හරිය අවබෝධයෙන් අහගෙන හිටියොත්. හැබැයි මතක තියාගන්න ඉන්න ගියොත් ඔක්කොම ඉවරයි. මේක ගෙදර ගිහිල්ලා අහලා තේරුම් ගන්න බෑ සිංහද. මෙතන ඉඳලා බනහන ඔබට නිින්ද යනවා නම් ගෙදර ගිහිල්ලා බනහන ඔබ මොනව නොකරයිද? ඇයි මෙතන මේ නිදා ගන්න පුළුවන් තරම් නෙමෙයි ෆුටුවක ඉඳගෙන අනිත් අයත් ඉන්නවා වටේ හාමුදුරුවෝ බණ කියන මේ සජීවී දර්ශනයක් මෙතන තීද්ධ වෙනවා. ඔව් සජීවීව මේකට සම්බන්ධ වෙනවා. ඒත් ඔබට නිින්ද යනවා නම් පින්විතර ගෙදර ගිහිල්ලා බණාන එකක් ගැන කතා කළ වැඩ නැහැ. එතන පුළුවන් තරම් උත්සාහ කරන්න හැරිලා ඉන්න. කර්ම ශක්තිය බලපෑම තමයි ඒකත්. ඒකටත් කියනවා මොකක් කියලාද? විපාකය කියලා. විපාකේ හැමෝම ඔබගේ යරලා තියෙන හැන්දක මක් කරයිද? වහයි. දැන් විපාකෙට දිනන දෙන්න එපා මේ වෙලාවේ. පරිස්සමෙන් ඉන්න. හරි. එහෙනම් දැන් ඔබ දන්නවා අපි හිතන්නේ විපාකයේ කියන්නේ ගොඩාක් බරපතලයි. ගොඩාක් බලගතුයි මේ විපාකයේ කියන්නේ. එහෙනම් මේ බලගතු විපාක විසින් මොකද කරන්නේ? සිංහතනේ ඇහැ රූපය එකට මුණ ගැසනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි සිංහතනේ. මේ සත්‍යයට ජීවත් වෙන්න ඕනේ විදිහක් තියෙනවා. දැන් සත්‍යය ජීවත් වෙන්න ඕනේ මොකටද? දැන් අපි උදේ කතා කළා. සත්‍යය ජීවත් වෙන්න ඕනේ මොකටද? අර නොලෙජ් එකේ, අර දැනුමේ තියෙන ආස්වාද සැප සාර කියන දේ භුක්තිය පිණිස ජීවත් වෙන්න ඕනේ. ඒකක්වත් අමතක කරගන්න එපා දැන්. උදේම කතා කළා නැත්නම් ඒ ටික ආයි කරන්න වෙනවා. ඒ නිසා ආයි ඉන්ටර්වල් එකෙන් පස්සේ ආයෙත් උදේ ටික කරන්න වෙනවා. මේ වගේ දේ තමයි කරන්න වෙන්නේ. අමතක කරගන්න එපා. ඔබ ඉගෙන ගත්ත පිණිස පිංගදනේ. ඉගෙන ගත්ත කියන්නේ? මේ සිලබස් එක නෙමෙයි. මොන හරි ඉගෙන ගත්ත, පොල් කඩන්න හරි ඉගෙන ගත්ත මිනිස්සු. ඒ කියන්නේ යමක් මනස වෙහෙසවල වැඩ කරන්න ඉගෙන ගත්ත, හොද්දක් හැඳිගා ගන්න හරි ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නේ ඔක්කොම පිංගදනේ. මොට්ටේව නෙමෙයි. දරුවෙක් මල්ලෙක් හදපු හදලා වල ලේයට උගන්නන්නේ එහෙම කටයුතු කරපු මොලේ වෙහෙසල වැඩ කරපු මිනිස්සු මේ ඔක්කොම ඉන්නේ මන්ද බුද්ධිකයෝ නෙමෙයිනේ. ඒක නිසා දැන් මේ මොලේ වෙහෙසන්න පුළුවන් තරම් හොද්දට හිතන්න පටන් ගන්න මේවා එකක්වත් අමතක කරගන්න එපා කෑලි. එතකොට එහෙනම් මේ ජීවත් වෙන්න ඕනේ නොලෙජ් එකේ තියෙන දේ භුක්තිය වෙනස. ඒකටද නැත්නම් විපාකගෙන ඒක ගන්නද? මොකට ජීවත් වෙන්න කැමතිද? නොලෙජ් එකේ තියෙන එක ගන්නයි ඕනේ කියන්නේ විපාක වැඩක් නැහැ. විපාකෙට එනේමට අපි කැමති නැහැ. මොකද විපාකේ අපි කැමති විදිහට තියන්න පුළුවන් එකක් නෙමෙයි. කොයිකත් අපි කැමති විදිහට තියන්න බෑ තමයි. නමුත් අපිට ඕනේ මොකද්ද? මෙන්න මේ නොලෙජ් එකේ තියෙනවා මෙන්න මේවා පුදුම ආස්වාදයි සැපයි සාරයි කියලා. ඒක නිසා මෙන්න මේ තියෙන එක විඳින්න විඳීම පිණිස දුක්තිය පිණිස අපි ජීවත් වෙන්න ඕනේ. ඔය මානසික මට්ටම තමයි පින්වදනේ තියෙන්නේ. දැන් බලන්න ලෝකේ ඉන්න හැම කෙනාටම එහෙනම් පවතින නෙමෙයිද ඕනේ. දැන් මම ඔබෙන් ඇහුවා දැන් අරිහතුන් වහන්සේලාගෙන් නෙමෙයි මම අහන්නේ ඔබගෙන්. පැවතීම දුකයිද කියලා. දැන් ඔබට තියෙන නොලෙජ් එක අර ඔබට තියෙන දැනුමත් එක්ක සංසන්දනය කළා ඔබ කියන්න පවතින එක දුකයිද? නෑ. ඇයි? මේ විදිහට කෙරෙනවා නම් කොච්චර සතද? තථාගතයන් වහන්සේ දේශනා කරන වෙන විදිහක් තියෙනවා. ඒක සැප නැහැ කියලා. තාම අපි ඒක දන්නේ නැති නිසා අපි දන්න විදිහට යන. එහෙම හොඳයිනේ. එහෙනම් අපි දන්න විදිහට අනුව නම් පිංගතනේ අර නොලෙජ් එකේ තියෙනේම ඉෂ්ට වෙනවා නම් ඒක මහා පුදුම සැප. මොකද ඒකේ තියෙන ඔක්කොම ආස්වාද සැප සාර කියලා ගත්ත කොටස් ටික. එහෙනම් ඒ ආස්වාද සැප සාර කොටස ඉෂ්ට වෙනවා නම් මගදී පිංගතනේ ඒ පිළිබඳ දැනීමක් හට ගන්නවා නම් එහෙම. ඒක තමයි තියෙන එකම සැප. ඒක නිසා පිංගතනේ ලෝක සත්‍යය පැවැත්මට කැමති. මොකාහරි වෙලා පවතින්න ඕනේ. පැවැත්මට කැමති. පැවැත්ම නැති කරගන්න කැමති අය අතස. නොලෙජ් එකට අනුකූලව. මම කියන්නේ මෙහෙමයි. දැන් සිහියෙන් ඉන්න ඕනේ. මම කියන්නේ තථාගතයන් වහන්සේගේ දහමට අනුකූලව නෙමෙයි. තමන් දරාගෙන ඉන්න දෙයට අනුකූලව ආයි මට පවතින්න ඕනේ නැහැ කියලා හිතනයි. මොකද තමන් දරාගෙන ඉන්න කැතුලේ පිංගතනි ඔක්කොම තියෙන්නේ ආස්වාද සැපසාර දේවල්. එහෙනම් මේ ආස්වාද සැපසාර දේවල් විතරක්ම එනවනම් ඔබගේ ජීවිතේට. ඔබගේ පුතා විභාගය ඉහළින්ම පාස් වෙනවා. දුව විභාගය ඉහළින්ම පාස් වෙනවා. දුවට මහත්තයෙක් හම්බුණා, ඔබට බෑණෙක් හම්බුණා, රත්තරම් බෑණ. ලේලියෙක් හම්බුණා, ආයි දුවටත් එහා පැත්ත. ඔන්න ඔය මට්ටමේ පිංගත. නැන් ඔබගේ ලේලිව ඔබගේ ලේලි ගැන විස්තරයක් කියන්න කිව්වොත් එහෙම පිංගතද? ඔබ ලේලි ගැන විස්තරේ ඔබගේ ඇත්ත ලේලි නෙමෙයි, විපාකෙට හම්බෙච්ච ලේලි නෙමෙයි. දැන් විපාකෙට හම්බුණා කිව්ව ගම hina යනවා. ඇයි? දැන් ගත්තේ මොන විපාකේද? පාප විපාකෙ. මොකද විපාකෙ aran තියෙන්නේ මේකද නේ? පාප හෝ පුණ්‍ය මට්ටමෙන් එන විපාක ගැන විතරයි. hina ගියට කමන්නේ. නමුත් ඒකනොත් තේරුම් ගන්න ඕනේ යම. ඒක විතරක් ටච් කළා හරියන්නේ නැහැ විපාක කියනකොට. මං කියන්නේ මේ විපාකෙට හම්බෙච්ච ලේලිව නෙමෙයි. නොලෙජ් එකේ තියෙන ලේලි ඉන්නේ. ඒ ලේලි ගැන රචනාවක් ලියන්න කිව්වොත් එහෙම පිංගතනි. යශෝදරා දේවින් වහන්සේ ගැන නෙමෙයිද ඔය ලියන්නේ අන්තිමට බලද්දී. දැන් කොල්ලෙකුට කිව්වොත් එහෙම. එයා කසාද බඳින්න ඉන්න නෝන ගැන. අනාගතේ එයා කසාද බඳින්න ඉන්න නෝන ගැන රචනාවක් ලියන්න කියලා. ඒක ලියන රචනාව වෙන්නේ තනි කර මෙයන් සුරංගන ලෝකයක් නේද ලියන්නේ. ඒක තමයි පිංගතේ නොලෙජ් එකේ තියෙන්නේ. සුරංගන ලෝකේ ගැන තියෙන්නේ. ප්‍රශ්නේ වෙන්නේ විපාකයට හම්බුණාට පස්සේ. විපාකයට හම්බෙච්ච මේ මහත්යෙකුට කිව්වා නම් දැන් දීන විපාකයට අනුකූල ලියලා රචනාවක් ලියන්න කියලා පිංගතනේ. මිහි පිට අපායේ තමයි ඒක ලියලා තියෙන්නේ. ඒක නිසා කොල්ලෝ කැමති එක අසාද බඳින්න මහත්තුරු කැමති ඩිවෝස් එක. ඔළුව අනන්න එපා මහත්තුරු කවුරුත්. දැන් බලාගෙන නැත්තේ ඔළුව දිහා මරනවද කියලා. ඔය ඔළුව පලා ගන්න වෙන්නේ. ඒක නිසා ඔළුව අනන්න එපා. නමුත් ඇත්ත කතාව මොකද්ද? ඒක. තරුණ දරුවෙක් කැමති පිටුදුනි කසාද බඳින්න. කොල්ලංගෙන් අහලා බලන්න කසාද බඳින්න කැමතිද? කොල්ලංගෙන් කෙල්ලංගෙන් අහලා බලන්න කසාද බඳින්න කැමති නැද්ද කියලා? කැමති. කසාද බඳපු කෙනෙක්ගෙන් අහලා බලන්න ආයි කසාද බඳින්න කැමතිද කියලා? ජීවිතේට කැමති වෙන්නේ. කසාද බඳින්න කැමති වෙන්නේ නැත්නම් අර දහදුරා වැඩ කරන්න කැමති. නමුත් කසාද බඳලා ඉන්නවා කියන එකට කැමති නැහැ. මොකද ඒකෙන් මහා පීඩාවක් විඳින්නේ. ඒ විපාකේ. නමුත් විපාකයට වඩා වින්දුනේ අර නොලෙජ් එකේ තියෙන ගොඩක් වෙනස්. හොඳට තේරුම් ගන්න මේ දෙක අතර තියෙන වෙනස. අහුවෙලා තියෙන විපාකෙට නෙමෙයි. අහුවෙලා තියෙන්නේ නොලෙජ් එකට. ඒකේ තියෙන ඔක්කොම ආස්වාදයි සැපයි සාරයි. රෝස මල කියනකොටම ආස්වාදයි සැපයි සාරයි. එහෙම තියෙනවා එකක් ඒකේ. ආස්වාදයි සැපයි සාරයි කියලා තියෙනවා. එහෙනම් රෝස මලක් සඳහා ජීවත් වීම ඔය විදිහට පින්වදනි මේ ජීවත් වෙන්න කැමති එක එක හැම අවස්ථාවලදීම. දැන් මේක පටන් ගන්න තැනකුත් තියෙන්න එපා. මේ ජීවත් වීම කියන එක පටන් අරන් දෙන්න එනවා පින්වදනි එක්කනේ. එයා තමයි ওই විපාකේ. එයා මොකද කරන්නේ? අර ජීවත් වෙන්න ආස කෙනාගේ ජීවිතේ පටන් ගන්න අරමුණ දෙනවා. දැන් මේව හරියට ඔබ තේරුම් ගත්ත ගමන් මේදී වෙන්නේ මොකද්ද? ඔය දෙවියෝ තමයි මේක මැව්වේ. බ්‍රහ්මයා තමයි මේක මැව්වේ. අපිට හෝප් එකක් දෙන්න දෙවියනේ. ආදි වශයෙන්ම තියෙනවා තියෙන්නේ. ඒ ඔක්කොම මේදී විහිළුවක් බවට පත් වෙන ඔබට. මේව තේරුම් ගත්තාම. ආගමකට නිග්‍රහ කළා හැම නෙමෙයි. දේවාදී ඇදහිල්ල කියන එක කොහොමත් අනාගතයේදී විහිළුවක් බවට පත් වෙනවා. අපි මේ මේ සත්‍යය දිනු වෙන දිනු වෙන. විපාකය කියන එක වරපතල වැඩි කර්ම විපාක කියන එක තේරුම් ගන්න බෑ මිනිස්සුන්ට. ඒක නිසා ඒකට තමයි ඔය දෙවියෝ කියන නම දාගෙන තියෙන්නේ. ඉතින් වරදකුත් නැහැ. ඉතින් අපි විපාකය කියනවා, ඒකට දෙවියෝ කියනවා. බ්‍රහ්මයා කියනවා තව කට්ටිය, ඊශ්වරය කියනවා තව කට්ටිය. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය කියන්නේ හැමෝම කවුරු ගැනද කියන්නේ? කර්ම විපාක ගැන. හරි. එහෙනම් දැන් විපාකය මොකද කරන්නේ? පින්වතුනි, ඔබට හැමදෙස්සෙම ජීවත් වෙන හෝප් එකක් දෙනවා. මේ වචන ඔබට හරි පැහැදිලි නේ? හරි ඇහිලා තියෙනවා නේද? මම හෝප් එකක් නැතුව හිටියේ. මම එකපාරක් ගිහිල්ලා පඳුරක් ගැට ගැහුවා. එතකොට මගේ ජීවිතේට හෝප් එකක් හම්බුණා. අහලා නැද්ද? ලොකු බලාපොරොත්තුවක් මට හම්බුණා. එහෙමදනි, ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඕනේ. ඒ කියන්නේ ජීවත් වෙන්න අරමුණක් ඕනේ. අරමුණු තියෙනවා පින්වදිනේ. රූපාරම්මන කියලා අරමුණක් තියෙනවා. රූප අරමුණු. සද්ද අරම්මන කියලා අරමුණක් තියෙනවා. සද්ද අරමුණු. ගන්ධ අරමුණු, රස අරමුණු, ස්පර්ශ අරමුණු. ඊළඟට ධම්ම අරමුණු. අරමුණු ඔන්න ඔය හය තමයි තියෙන්නේ. එහෙනම් ඔය මොන දෙයියෝ ගාවට ගිහිල්ලා පින්වදිනි යාඥා කළත්, පඳුරු බැන්දත්, ගීතිකා කිව්වත්, ඔය මොනව කළත්, පූජාවට්ටි තිබ්බත්, ගිනි පෑගුවත්, ඔය මොනව කළත් වින්තුනේ, ඒගොල්ලෝ ඔබට දෙනවා නම් දෙන්න තියෙන්නේ මොකද්ද? හොප් එක. මේක අරමුණ. මොන අරමුණක්ද? එක්ක රූප අරමුණ. එහෙම නැත්නම් ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ, රස අරමුණ, ස්පර්ශ අරමුණ, ධම්ම අරමුණ. ඔය හැරෙන්න එකක් දෙන්න බෑ වින්තුනේ මේ ලෝකේ ඉන්න කාටවත්. හොඳ ඔබ ඉල්ලන්නේ වින්තුනේ ජීවත් වෙන්න ක්‍රමයක්. ජීවිතය අරහ යන ක්‍රමයක්. එහෙනම් දෙවි කෙනෙක් ගාවට ගිහිල්ලා ඉල්ලුවත් නැතත් සිංහදනි. ඔබට ওই අරමුණ කොහොමත් අරන් එනවා දෙයියෝ. මොන දෙයියෝද? විපාක දෙයියෝ. දැන් මේ වෙලාවේ සිංහදනි විපාකයේ විසින් මට ගේන්න තියෙන්නේ අතේ අමාරුවක් නම් අනිවාර්යයෙන්ම ඒක අතේ අමාරුව මේ වෙලාවේ විපාකෙට එන්නම තියෙනවා නම් සිංහදනි. මේ ලෝකේ ඉන්න කාටද පුළුවන් මට අත යමාරුවක් නැති කරන්න? ආද පුළුවන්ද? බෑ. හැමෝම විපාකෙට යටයි. විපාක ශක්තිය කියලා කියන්නේ ඒ තරම් බරපතල ශක්තිය. එහෙනම් මොකද කරන්නේ? පිටින් ඔන්න විපාක ශක්තිය විසින් ඔබට අරමුණක් ගේනවා. අපි හිතමු පිටින් ඒක රූප අරමුණක් ගෙනාවා. රූප අරමුණක් ආපු ගමන් පින්වතුනි මොකද වෙන්නේ? ඇහැයි රූපයයි දෙන්න ගැටුණා. ඇහැයි රූපයයි දෙන්න ගැටුණාට පස්සේ පින්වතුනි දැන් ප්‍රශ්නයක් එනවා. ජීවත් වෙන්න ඕනේ ඔය ආපු රූපේ හින්දා නෙමෙයි. ජීවත් වෙන්න ඕනේ කියලා තීරණය කළා තියෙන්නේ පින්වතුනි අපේ නොලෙජ් එකේ තියෙන එකක් හින්දා. නමුත් ඇහැයි රූපයයි දෙන්න දැන් ගැටිලා තියෙනවා. දැන් සද්ද නැතුව බලන් හිටියොත් එහෙම වෙන්නේ මොකද්ද? පින්වතුනි මේ කොහෙවත් යන කුණු රූපයක් ජීවිතේ බවට මක් වෙන්න දෙයක් නෙමෙයි. පත් වෙන්නේ යන්නේ. ඒකට නම් ඉඩ දෙන්න බෑ. ඇයි? මගේ ජීවිතේ ගොඩනගන්න ඕනේ මොකට අනුවද? මං කැමති දෙයට අනුව. මං කැමති ඒවා මෙතන ගොඩ ගහලා තියෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ පින්වතුනි? අර නොලෙජ් එකේ තියෙන දේ ඒ දේවල් තියෙන ඔබ කියන්නේ අනන්ත අප්‍රමාණව තියෙනවා කියලා. එහෙනම් අනන්ත අප්‍රමාණව තියෙන ඒ වැම්පින් උදේ මේ අර ගැටෙන ඇහැයි රූපයයි ගැටිච්ච ඔය රූපෙ තියෙනවනේ. අන්න ඒකට ආසන්න தත්ත්වයේ තියෙන පහක් උදෙසා මේ මන හැදෙන්න පටන් ගන්නවා. දැන් මේ මන හැදෙන්නේ මේ එළියේ තියෙන අපි තම රෝස මලක් කියලා ওই රෝස මලටද? නැහැ. ඒක විපාකෙන් ආපු එකක්. වෙනදෙන විපාකේ පිළිගන්න ලෑස්ති නැහැ අපි ඔබ කොයි කවුරුත්. මොකද විපාකේ කියන එක සුන්දරයි කියලා අපි ඒක දැන නැහැ. සුන්දර මොනවද? අපි ගාව තියෙන ඒවා. විපාකේ දවසක සුන්දර වුණොත් අපි මොකද කරන්නේ? ඒ කල්ලල සුන්දර ගොඩේ තියා ගන්නවා. එහෙම නෙමෙයිද මෙච්චර කල්ුණේ? ඈ කෑවා පුඩිමක් අන්න පුඩිම. අම්මේ පුඩින් හදන්නකෝ. අර එහා ගෙදර ඇන්ටි හදපු જાතිය කොහෙන් දෙන්නේ? නොලෙජ් එකෙන්. එදා කාපු ගමන් පෙන්නේ ඒක අරන් දාගන්න නොලෙජ් එක. එහෙනම් දැන් හොඳම ටික කොහෙද තියෙන්නේ? නොලෙජ් එකේ. දැන් මේ මහතුරු දෙන්නේගේ නොලෙජ් එකද දෙකද? එකක්ද දෙකක්ද තියෙන්නේ? දෙකක්. එක්කෙනෙක් සීනි හැදි තුනක් දාලා තේමනකොට අන්න තේ. තව කෙනෙක් කියන බුණා සීනි දාලා තේබුණේ. සීනි දාන්න නැතුව අන්න තේ. කොහොම හරි කමන්නේ. ඒතොර එක මහත් එක් සීනි දාන්න නැතුව තේබීමට ජීවත් වෙන්න කැමති. ජීවත් වෙන්න ඕනේ. අනිත් එක්කෙනා සීනි හැදි දෙකක් තුනක් දාලා තේබීම උදසයි එයාට ජීවත් වෙන්න ඕනේ. එහෙනම් දැන් ජීවිතේ හදා ගන්න ඕනේ පින්විතනි තියෙන එකට ඕනේ විදියට මිස ඔය එළියෙන් බාහිරින් එන අයට ඕනේ විදියට නෙමෙයි. ඔබගේ ජීවිතේ සාමාන්‍ය ස්වභාවයත් ඒකයි. ඔබ හිතන් ඉන්නවා බුදුහාඳුරන්ට වඳින්න ඕනේ. ධන ගහලා නලල බිම තියලා අද්දගත් බිම තියලා එහෙම කියලා. කෙනෙක් ඇවිල්ලා ඔබට කිව්වොත් එහෙම ඔබ මොනවටද වඳින්නේ? නිකන් යන ගමන් ඔය ඔලුව පාත් කරන් ගියත් ඒත් ඇතිනේ කියලා. දැන් ඒක විපාකයි. ඒ වෙනුවෙන් ජීවත් වෙන්න කැමතිද ඔබ? කැමතිද? නැහැ. එහෙනම් ඔබ කවදාවත් එහෙම කරන්නේ නැහැ. හැබැයි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම. ඔහොම වඳින්නේ සාමාන්‍ය පුතක් ජනාය. අරිහතුන් වහන්සේලා වගේ தත්ත්වෙට එනකොට නිකන් යන ගමන් ඔලුව පාත් කරලා තමයි යන්නේ. එහෙම කිව්වනම් එහෙම මොකද කළේ? ඔබට ආස්වාද සැප සාර කොටසක් දාලා ඉවර වෙලා අර පැකට් එක දුන්නා. දුන්න ගමන් ඔබ ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? ඒක ගිලින එක නෙමෙයි. ඒක අරගෙන තියාගන්නවා ඔබගේ දැනුම් ගබඩාවේ. මේ අවිද්‍යාවද? මේ අවිද්‍යාවද? තාම දන්නේ නැහැ. එදින මේකෙන් අවැඩක් වෙන්න ඕනේ අවිද්‍යාව වෙන්න නම්. මොකද මේකෙන් තාම අවැඩක් වෙනවද නැද්ද කියන එක ගැන අපි දන්නේ නැහැ. මොකද එච්චර කතා කළේ නැහැ නේ තාම. ඒක නිසා ඔකට අවිද්‍යාව කියන්න එපා. අවිද්‍යාව තමයි. කවුරු කියන විදිහටද? තථාගතයන් වහන්සේ කියන විදිහටද? ඔබ තථාගතයන්ට පත් වෙන්න ආවේ නැද්ද? එකන බුදු වෙන්න නෙමෙයි ඇත්ත යථාර්ථය දැනගන්න කෙනා තථාගත කියලා කියන්නේ. යථාර්ථයට පත් වෙච්ච කෙනා තථාගත කියලා කියන්නේ. එහෙනම් ඔබ ආවේ බුද්ධත්වයට පත් වෙන්න. ඒ කිව්වේ මේ සසර ගමනට තහ මුලින්ම සමුදෙන්න. තථාගතයන් වහන්සේ එක බුදු කෙනෙක්. අරිහතුන් වහන්සේ තව බුදු කෙනෙක්. දෙන්න සමාන නෑ. නමුත් බුදු කෙනෙක්. ඒ ඔබ දන්නව නියුක්ත කියන්න බෑ. නමුත් ඔබ දැන් දන්නවා ඒවා දැන් ගොඩක් කලින් ඉඳලා බණ අහනවනේ. එහෙනම් ඔබත් ආයි බුද්ධත්වයට පත් වෙන්න. ඔබත් ආයි තථාගතත්වයට පත් වෙන්න. එහෙනම් තථාගතයන් වහන්සේ කියූපේ කරන් හරියන්නේ. ඔබට ඒක වැටහෙන්නේ ඉඩාරේන. මූලධර්මයේ තේරුම් අරගෙන මූලධර්මය හරහා ගියාට පස්සේ අන්න තථාගතයන් වහන්සේ කියූප හැම එකක්ම වැටහෙනවා. තමන් තුලින් මේක දැකගෙන ඉන්න ඕනේ පිංගසනේ. තමන්ම අවබෝධ කරගන්න ඕනේ. අල්ලම ගෙදර එක්කෙනා දැන් අපි dissertation එකක් එහෙම ලියනකොට university වල මොකද කරන්නේ? කාලේ එහෙම නැත්තම් එහෙම මේ 5000ක් දෙන්න. ඕව ලියලා දෙනවා. එහෙම කරනවා. එතකොට මොකද වෙන්නේ? හම් වෙනවා. degree එක ඉහළින්ම pass. එහෙමත් කරන්න ඉන්නව නැද්ද? ඕනේ තරම්. මේක පුළුවන් ද එහෙම කරන්න? ඈ? ඔය කෝටි 3ක් විතර දුන්නා නම් මම මග වැඩන්න. හ්ම්? කෝටියට නම් බෑ. කෝටි 3ක් 4ක් වගේ දෙනවනම් මම ඔබ වෙනුවෙන් මග වැඩන්න. එතකොට ඔබට හරියනවද? නෑ. එහෙනම් මේක තමන් තුලින්ම අවබෝධයටපත් වෙන්න ඕනේ සිංහල. එහෙනම් සම්මා සම්බුද්ධත්වයේ ඒක කොටසක් වගේ නේද මේක? තමන් තුලින්ම අවබෝධ කරගන්න ඕනේ කල්යාණ මිත්‍රයෙක්ගේ අසුරක් එක්ක. වැරදියට ගන්න එපා. මේ බුදුහාඳුරන්ගේ සම්මා සම්බුද්ධත්වය ගැන නෙමෙයි කියන්නේ. එහෙනම් මේක තමන් තුළින්ම අවබෝධ කරගන්න ඕනේ. හොඳට අවබෝධයෙන් ඉන්න. තමන් තුළින්ම මේක ගන්න ඕනේ කොහොම හරි. හරි. එහෙනම් දැන් මොකද කරන්නේ බින්දුනි? අර නොලෙජ් එක අරගෙන ඒක දා ගන්නවා. ඒකට දාගෙන එතනින් එහාට ඒක පරිශීලනය කර. ඒ වෙනුවෙන් දැන් ජීවත් වෙන්න පුළුවන්. හරි හැමදෙස්සෙම අපි කළේ එහෙම එකක්. හොඳ එකක් හම් වුණා නම් අරන් ඒක දාගත්තා. ඒක දාගෙන ඊට පස්සේ හැමදෙස්සෙම ඒක තමයි අපි යූස් කළේ. එහෙනම් දැම්මොත් මොකද වෙන්නේ බින්දුනි? විපාකයේ උද්දී ඇහැයි රූපයයි ඝට්ටණය වෙනවා. ඇහැයි රූපයයි ඝට්ටණය වෙනවා. අපි රෝසමලක් වේ ගැටුණේ කියලා. ඇහැයි රූපයයි ওই විදිහට ඝට්ටණය වෙනකොට බින්දුනි දැන් ලොකු ප්‍රශ්නයක් එන්න යන්නේ මේ විපාකයට අනුකූලව මේක හැදෙන්න යන්නේ. ඒකට නම් ඉඩ දෙන්න බෑ කවදක්වත්. පුළුවන්ද? ඔබ කතා කරන්න. විපාකයට අනුව ඉඩ දෙන්න පුළුවන්ද? පුළුවන් ඉඩ දෙන්න? බෑ. කාටවත් බෑනේ ඒක. බෑ විපාකයට අනුව බෑ. මොකද විපාකය කියලා කියන්නේ මොකද්ද කියලාත් අපි දන්නේ නැහැ. මොකක් ඒද කියලා අපි දන්නේ නැහැ විපාකය කියන්නේ. ඒක නිසා පින්වතුනි විපාකයට අනුකූලව යනවට කැමති නැහැ අපි. ඒක නිසා අපිට ඕනේ මොකද්ද? අපි හොඳයි කියලා හිතන් ඉන්නවනේ එක. ඒ විදිහට කරමු. දැන් ඔබ දැන් කට්ටියක් එකතු වෙලා පින්දුනේ යමක් ඩිස්කස් කරනවා කියන්නේ මොකද්ද? යමක් ගැන ඔන සාකච්ඡා කරනවා ඉන්න ගම. දැන් කට්ටිය. එකම කරුණක් සම්බන්ධයි. එතන එක්කෙනෙක් කියනවා එකක් මොකක් හරි. ඒ කිව්ව ගමන් පින්වතුනි අනිත් එක්කෙනා බලනවා මේ කරුණ තියනවාද කියන එයාගේ නොලෙජ් එකේ. මේකට වඩා හාත්පසින් වෙනස් එකක් නම් ඒකේ තියෙන්නේ. එයා කියනවා නෑ නෑ නෑ. ඕක හරියන්නේ නෑ. ඕක කරන්න බෑ. ඕක කළොත් මෙහෙම වෙනවා. එතන එයාගේ කියේ තියෙන්නේ මෙන්න මෙහෙම කළාම තමයි ආස්වාද සැපසාර කියලා. නෑ අර කියපු එක්කෙනාගේ තියෙන ඔය දැන් කියපු විදිහ තමයි ආස්වාද සැපසාර කියලා. ඒක නිසා තමයි පිටින්දී සාකච්ඡාවක් බවට ඕක පත් වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අර මුලින් කියපු එක්කෙනා ඔප්පු කරනවා නෑ නෑ ඔයා ওই දරන් ඉන්න එක වැරදි. මේකේ මෙන්න මෙහෙම වුණා බලන්න කොච්චර ආස්වාදද සැපද සාරද කියලා. ඊට පස්සේ පිටින්දී නොලෙජ් එකෙන් ඒකට අප්‍රූවල් එක ආවොත් අර තිබ්බ එක මැකිලා මේක ඒකට එකතු වෙනවා. දැන් ඔය සාකච්ඡාවම තව තැනක කරන්න ඔබ ගිහිල්ලා. දැන් ඔබ වැඩ කාර්යය වගේ කෙලින්ම කියන්නේ මොකද්ද පළවෙනිටම? ඕක මෙහෙම කළා නම් හරි. දැන් ඉස්සෙල්ල මීටින් එකේ වෙන තැනක පවත්වපු වෙන පිරිසක් එක පවත්වපු මීටින් එකේ ඔබ විරුද්ධව කතා කළේ ඔය කරුණ සම්බන්ධව. එහෙම වෙලා නැද්ද ඔබගේ ජීවිතේ? මගේ ජීවිතේ නම් ඕන තරම්ම වෙලා තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. ඔබ ජීවිතේ වෙලා නැද්ද? වෙලා තියෙනවා. එහෙනම් ඔය අවිද්‍යාව කියන ස්වභාවයෙන් කියලා ගන්න නැතුව පින්විතනි ඕක නොලෙජ් එක විදියට ගමු. අපි පස්සේ බලමු ඕකෙන් අවඩක් වෙනවා නම් අපි ඕකට අවිද්‍යාව කියලා දාගමු. වැඩක් වෙනවා නම් අපි ඕකට විද්‍යාව කියලා දාගමු. දැන්ට ඔබ හිතන් ඉන්නේ කොහොමත් ඕකෙන් මහා යහපතක් වෙනවා කියන එක තමයි. එහෙනම් දැන් විපාකයෙන් මේක එන්න යන්නේ මේ විපාකෙට නම් ඉඩ දෙන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ පින්විතනි? ඒ විපාකෙට අනුකූලව ඒකට ආසන්න දේ තුලින් ජීවිතේ පටන් ගැනීම උදෙසා මොකද කරන්නේ? අභිසංකාර කරන්න පටන් ගන්නවා. අභිසංකාරයේ කෙරෙනවා. අභිසංකාරයේ කෙරෙනවා පින්විතනි මොකටද? අර විපාක නිසා තමයි මේක දැන් පටන් ගන්නෙ. නමුත් අර ක්‍රිකට් ක්‍රීඩාවේ එන බෝලෙට පොඩි තට්ටුවක් දාලා හතර යවන්නේ පිටිපස්සෙන් ග්ලාන්ස් කරනවද මොකද්ද කියන්නේ ඒකද? මේ එන බෝලෙට පොඩි තට්ටුවක් දානවා විකට් කීපර්ට එහා පැත්තෙන් හතරයි. ඉස්සරහින් ගහනවත් නෙමෙයි. මොකද මේ බොහොම පුංචි වෙනසක් කරනවා. පෙන්වෙදෙන මොකද්ද? අර රූපයයි ඇහැයි රූපයයි ගැටිලා ඒක නිසා හැදෙන්න යන විඥාණයට පොඩි වෙනසක් කරනවා. ඕක හැදිලා හරියන්නේ නැහැ. හැදෙන්න ඕනේ මේක කියලා. එහෙනම් ඒක නිකන් වෙන්නේ නැහැ. පින්විතනි ඒකට අර නොලෙජ් එකේ තියෙන දේ කිරීම උදෙසා එන මනෝ මනෝ සංචේතනා කියන කොටස හට ගන්නවා. ඒ කියන්නේක අபிසංකාර කොටස. හිත හැදීම උදෙසා සකස් වෙන ටික. අමුතුවෙන් ගන්න යන්න එපා ලොකු බර වචන කියලා. චේතනා කියන කෙනාව ඔබ අඳුරනවා. කවුද චේතනා කියන්නේ? ඉස්කෝලේ? කවුද චේතනා කියන්නේ? චේතනාට චේතනා කියලා කියන්නේ. චේ කියන්නේ මොකටද? තනා කියන්නේ මොනවද? තනනවාට. එහෙනම් සිත තනන්නේ කවුද? අන්නේයට කිව්වා චේතනා කියලා. දැන් මෙයා නිකන් චේතනා නෙමෙයි. විපාකෙට එන්න ඉඩ දෙනවා නම් එයා නිකං චේතනා. දැන් මෙයා මේ හිත හදන්න හදන්නේ විපාකෙට අනුකූලව නෙමෙයි. හැබැයි මේක පටන් ගත්තේ විපාකෙ නිසා තමයි. විපාකෙ නැතුව මේක පටන් ගන්න බෑ. පටන් ගත්තේ විපාකෙ නිසා තමයි. නමුත් මේ ඉන්නේ විපාකෙ ගන්න සූදානමේ නෙමෙයි. මෙයා ඉන්නේ මොකද මේ නොලෙජ් එකේ තියෙන්නේ? මෙන්න මේ වාස්වාදයි සපයි සාරයි කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි ජීවත් වෙනව නම් ජීවත් වෙන්න ඕනේ. තමහරු කියන්නේ මට මෙහෙම මේ මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි මැරෙන එක. කියනවද නැද්ද? ඒ හොම තමන් කැමතිව ඉස්ත වෙන්න වෙන්න නේද ඒක කියන්නේ? ඈ නෑ තමන් කැමතිව මාත්‍රයක්වත් වෙන්නේ නෑ. එතකොට හිතෙනවා මොකද්ද? මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි මැරෙන එක කියලා. එහෙනම් විපාකයට අනුකූලව ජීවත් වෙනවට වඩා හොඳයි මැරෙන යන එක. එහෙනම් කවුරුත් කැමති නෑ විපාකයට අනුකූලව ජීවත් වෙන්න කියලා. ඉතින් සත්‍යේ අරිහත් උන්වහන්සේ මේකට අයිති නෑ. එතකොට මොකද වෙන්නේ? එහෙනම් අර විපාකෙට හැදෙන්න යන හිතට චුට්ටි වෙනසක් කරනවා. චේතනා වෙනුවට මෙතනට එනවා පිඟුතුනි කවුද? සංචේතනා. සංචේතනා ආව කියලා කියන්නේ අර නොලෙජ් එකේ තියෙන එක හදන්න තමයි දැන් එයා හදන්නේ. නොලෙජ් එකේ තියෙන රෝස මලක් තමයි. මේ රෝස මලක් තමයි. නමුත් මේ රෝස මල ගැන විශ්වාසයක් නැහැ. හිත හැදෙනවා නම් හැදෙන්න ඕනේ මේ මේ තියෙන රෝස මලත් එක්ක. වැටුණාද? තමන් ගාව තියෙන රෝස මල ඒක තමයි හොඳම රෝස මල. ඒකට නම් හැදුනට කමක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? රෝස මලටමයි හිත හදන්න ඉන්නේ. පිංගුදෙනි පුංචි වෙනසක් වෙලා අර දැනුමේ තියෙන රෝස මලට අනුකූලව හිත හදනවා. ඒ හිත හදන්නේ පිංගුදෙනි මනෝ සංචේතන. එතකොට මනෝ සංචේතන කියන අපි හිතමු එයා නිකම් මිනිසෙක් කියලා. එයා හිතමු මිනිසෙක් කියලා. ඒ මිනිසෙක් නම් පිංගුදෙනි එයා ගාව මේ වෙලාවේ තියෙන්නේ එයාගේ සුන්දර අනාගතය උදෙසා. එයා මේ හිත හදනවා කියන ස්වභාවය. එහෙම නැද්ද? දැන් මේ මොකටද ඔය හිත හදන්නේ? අර එළියේ තියෙන රෝස මලටද? නෑ. ඒක නිසා තමයි හිත හදන්න ඕනේ උනේ. ඒක හිත හැදීමේ බලේ එන්නේ එතනින් තමයි. නමුත් ඒක හරහා යන්න කැමති නෑ. කැමති මොකක් හරහා යන්නද? අර ගබඩාවේ තියෙන නොලෙජ් එකේ තියෙන එක. ඒක තමයි සාර. ඒක හැදුවොත් පුදුම සැනසෙල්ල ආස්වාදයක් සැපයක් සුවයක් භුක්ති විඳින්න පුළුවන්. එනම් මේ මනෝ සංචේතන මේක හදන්නේ පින්විතනේ. පුදුමාකාර බලාපොරොත්තුවක් හිතේ සහිත. දෙවු සැප තමන්ට ලැබෙනවා මගේ හැඟීමක. දැන් මම මේවා කිව්වහම පුද්ගලයෙක් එතන ඉන්නවා කියලා හිතන්න එපා. මම කිය පුද්ගලයෙක් ඉන්නවනම් ඉගෙන මනෝ සංචේතනාවක් කතා කරයි. පුංචි කාලේ ලියුවා මතකද? ඇලවෙන කුළුණ කතා කරයි. බය 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 ඇලවෙනවා ඇලවෙනවා වැටේද කියලා බයයි හැමදෙස්සම උලන් හමන කොටක් බයයි මට හැමදෙස්සම. මතකද? ලොකු වෙලාම දීපදුනේ. පුංචි කාලේ ඒව රචනා ලියලා නැද්ද? ගිරවෙක් කතා කරයි. මට පියාපත් ලැබුණෝ තින් මතකද? හා එහෙනම් මනෝ සංචේතනාවක් කතා කරයි කියන මාතෘකාව වැඩිද ලියන්න ගියොත් එහෙම පින්විතනේ. එහෙනම් මනෝ සංචේතනාව මේ ලොකු බලාපොරොත්තුවක් සහිතව නේද මේ ගමන යන්නේ? මොකද අර නොලෙජ් එකේ තියෙන සිංගදින තනිකර දෙවි දෙවි මිනිස් සැප නැත්නම් දෙවි දෙවි සැප උපරිම සැප ඒකේ තියෙන්නේ. ඒක ලබා ගන්න තමයි පිංගතනේ මෙයා මේක හදන්නේ දැන්. වැටුණාද? වැටුණාද දැන්? හරි. එහෙනම් ඔන්න මනෝ සංචේතනාවෙන් කෙරෙන්නේ හිත හදන එක. එහෙනම් හිත හදනව මනෝ සංචේතනාව මොකටද? අර නොලෙජ් එකේ තියෙන එක ලබා ගැනීමේ අටියෙන්. ඒ ටිකට වැටුණාද? හරි. දැන් ඔන්න පින්විතනේ එහෙනම් මොකද උනේ? දැන් මනෝ සංචේතනාවවත් අபிසංකාර හරහා හැදුන කාවද? විඥාන. දැන් මේ විඥාන කියලා හැදුච්ච දේ කවුරු උදෙසාද හැදුනේ? විපාකයට පහ උදෙසාද හැදුනේ? විපාකයට එන්න තියෙන පහ උදෙසාද හැදුනේ? එහෙම නැත්නම් නොලෙජ් එකේ තියෙන පහ උදෙසාද හැදුනේ? නොලෙජ් එකේ තියෙන දැනුමේ තියෙන ආස්වාද සැපසාර එකේ තියෙන ඒක උදෙසයි මේක හැදුනේ. එහෙනම් පින්විතනේ දැන් මේකට එළියේ ඉන්න කෙනාට එන්න බෑ. මොකද හරියටම පින්විතනේ ගලපලා තියෙන කාත් එක්කද? අරයත් එක්ක. දැන් මොකද වෙන්නේ? ওই විඥානය කියන ටික හැදිච්ච ගමන් ඒකට ගැලපෙන්නේ නොලෙජ් එකේ තියෙන ඒවා. අන්න ඒකෙන් පින්විතනේ නාම කොටස් ටික. ඒ කිව්වේ වේදනා සංඥා සංකාර කියන අන්නේ ටික ඇවිදලා පින්විතනේ මේකේ බහිනවා. දැන් අර විඥානයේ පිංගතනේ අර නාමවලි නාම කියලා කියන්නේ පිංගතනේ හැමතිස්සෙම හිතක් නම්මනවා. නම්මන ගුණයක් තියෙනවා නාමවලට. නම්මලා රූපණය කරනවා. නම්මලා ඔප්නං වෙනවා. නාම රූපෙන් කෙරෙන්නේ ඒක. නම්මලා ඔප්නං වෙනවා. දැන් මොකද වෙන්නේ පිංගසනේ? අර කියපු නොලෙජ් එකේ දිවිච්ච නාම කොටස ඇවිල්ලා මේකෙ බැහැලා මේ හිත ඒ පැත්තට නැඹුරු කරලා ඔප්නං වෙනවා. ආන්නේ ඔප්නං වෙනකොටම මොකද වෙන්නේ පිංගසනේ? මෙච්චර වෙලා ඉන්ද්‍රියක් විදිහටනේ ඇහැ තිබුණේ. දැන් ඉන්ද්‍රියක් විදිහට පවතින්න බැරි වෙන්න මේ ඔප්නං වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් ඒ දේ ලබා ගැනීම උදෙසා අර බාහිරින් ආපු ඒවට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. බාහිරින් තියෙන ඇසයි රූපයයි මේවා දැන් ක්‍රියාත්මක කරවන්න වෙනවා. පින්විතනේ මොකටද? අර නම්මෙතාවයට අනුකූල ඔප්නෙන් වීම පිණිස. දැන් නම්මෙතාවයට ආවේ කොහේ තියෙනවද? දැන් ඔබ සීළු දෙනා කතා කළා නම් හරි නැත්නම් තව ටික වෙලාවක් යනකොට දැන් මේ හරිය ටික ටික ඔන්න බෝරින් වෙනවා. මොකද ටිකක් හරි තේරෙන්නේ නැතුව ගිය ගමන් ඊට පස්සේ ඔය සත්‍යට එනවා. මුලින්ම මම ඔව් කිය කිය අහගෙන ඉන්නවා. ඊට පස්සේ ටික ටික ආරම්භ තමයි ඇවිල්ලා ඊට පස්සේ ඉවරයි. මේ ඔබට වෙනේම නෙමෙයිද මම මේ කියන්නේ? අවධානයෙන් ඉන්න. පුළුවන් තරම් කතා කරන්න. උත්තර දෙන්න. එතකොට හරි. මම නවත්නවත් හරි කියන්න. යෝනාට මොනවද හරි හිනාත් යනවනේ. එතකොට ඒකෙනුත් ෆ්‍රෙෂ් වෙන්න. වතුර ටිකක් බොන්න. මූණේ වතුර ටිකක් ගා ගන්න. කරන්නේ නැහැ පින්විතනේ. අපි කොහොම හරි කරගමු. කරන්න එපා මේක. කරන්න නැති ඉන්න බෑනේ. කරන්න නැති ඉන්න බැරි බව දැන් තේරුම් ගමු. ඊට පස්සේ අපිට කරන්න හිතේ. මේක කරන්න ඕනේ කියලා ඔබ දන්න ප්‍රමාණයට වඩා ගොඩක් මම දන්නවා පින්විතනේ. ඒක නිසා මම කොහොම හරි මේ ඔබව එතනට අරගෙන යන්න හදන්නේ. එතනට ගියාට පස්සේ ඔබට තේරෙයි. නොගියත් ඔබට තේරෙයි පිංගුදේ ඔබ වරක් වැඩි කියලා. දැන් හොඳ කොහොම හරි ඉන්න වතුර බෝතලයක් අරන් එන්න අනිවාර්යෙන්ම. එල්ල මූණේ හලාගෙන හරි කමන්නේ. මේක අහගන්න කොහොම හරි පිංගුදේ මේකයි වැදගත්. මොකද නැත්තම් මේක මේක මිස් වුණොත් පිංගුදේ ඔළුවේ හැලෙන්නේ වතුර නෙමෙයි. වතුර වගේ එකක්. ඒක සෙල්සියස් අඳක 3000ට විතර රත් වෙලා තියෙන්නේ. උණු වෙලා වැක්කිරෙන යකඩ වතුර. ඒක තමයි ඔළුවේ හැලෙන්නේ පිංගුදේ. චිරි චිරි සද්දෙට ෆිච් වෙනවා මැරෙන්නේ. දැන් ටිකක් පණක් ආවා නේද? මම නැග්ගාස්සේ අපිට කියලා එක වටයක් ගිහිල්ලා ආවා හතර පහ වටේ. දැන් ටක් ගලායි ප්‍රාණවත් වෙනවා. කමක් නෑ බෙදුනේ. එහෙම හරි කමක් නෑ. මේක අවබෝධයට ගියාට පස්සේ ඊට පස්සේ හතර පහයක දුක නෙමෙයි ඊට පස්සේ ඔබට මනුස්ස ලෝකේ දුක දැනෙන්න පටන් ගන්න. ඊට පස්සේ මම ඔබට පෙන්වන්නේ මේ දෙන මනුස්ස ලෝකේ තියෙන දුක. මෙන් බලහම මේක කොච්චර දුකද කියලා ආයෙ දුනෝ ඊට පස්සේ. ඊට පස්සේ ඔබට දිව්‍ය ලෝකේ තියෙන, ඊට පස්සේ ඔබට බ්‍රහ්ම ලෝකේ තියෙන එක ඔය ටික ඔක්කොම පෙන්වන්න හැම අග්ගිසට යනකම වින්දෙන ඔය විපාක ඔය තියෙන නරක පැත්තට එන විපාක එහෙමත් නැත්නම් ආදීනව කියලා ගමුකෝ අපි. ඔය ආදීනව ටික පෙන්න මේ ගමනේ යනවා. බුත් තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන ක්‍රමයේ වින්දෙන හරියට යකඩ කෑල්ලක් තියෙනවා. මේ යකඩ කෑල්ල වේගයෙන්ම මේ මේස කෙරවලට අරන් ඉන්න ඕනේ නම් කාන්දම් දෙකක් පාවිච්චි කරලා. එතන අපි යකඩ කෑල්ල මේ කාන්දමක් තියෙනවා. කාන්දමක් තියෙනවා, තව කාන්දම් දෙකක් තියෙනවා. වේගයෙන්ම මේක මේස කෙරවලට අරන් ඉන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේසෙ මැද්දේ කාන්දමක් තියෙනවා, චුම්බකයක්. තව කාන්දම් දෙකක් ඔබගේ අතේ තියෙනවා ඕනනම්. වේගයෙන්ම මේ 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 මේසේ තියෙන කාන්දම මේ පැත්තට අරන් එන්න ඕනනම් ඔබ මොකද කරන්නේ? මේ පැත්තට ආකර්ෂණය කරනවා, මේ පැත්තට විකර්ෂණය කරනවා නේද? උතුරු දකුණු ආකර්ෂණය වෙනවා, දකුණු දකුණු විකර්ෂණය වෙනවා. එහෙනම් මේ පැත්තට දකුණු දකුණු සෙට් කරනවා, මේ පැත්තට උතුරු දකුණු සෙට් කරා නම් මොකද වෙන්නේ? මේ දෙන්න යනකොට අධික වේගයෙන් මෙයා කොහෙට එනවද? මෙහෙට එනවා. මොකද මෙහෙන් තල්ලු කරනවා, මෙහෙන් අදිනවා. අනුලෝමක් ශාන්තිය සම්මත්ත නියාමයේ කියන්නේ අනුලෝමක් ශාන්තියෙන් තල්ලු කරනවා, සම්මත්ත නියාමයේ අදිනවා. නිවන පැත්තට සම්මත නියාමයේ කියන්නේ නිවන නිත්‍ය සුඛ අත්ත බව මෙනෙහි කරන එක. අනුලෝමක් ශාන්තිය කියලා කියන්නේ ලෝකේ අනිච්ච දුක්ඛ අනාත්ත කියලා මෙනෙහි කරන එක. එතන එක පැත්තකින් තල්ලු කරනවා, අනිත් පැත්තෙන් අදිනවා. දෙපැත්තෙම සහයෝගය තියෙනවා මේකට යන්න. තථාගතයන් වහන්සේ ඉන්නේ පිංගුදුනේ ලෝකේ තියෙන අය හොඳම ක්‍රමයේ ගැළපෙන ක්‍රමයේ දේශනා කරන්නේ. වෙන කාටවත් ඒක දේශනා කරන්න බෑ. හරි. එහෙනම් ආදීනව දැක දැක නිවනේ ආනිසංස දැක දැක මොකද කරන් තියෙන්නේ? මේ ගමනේ යන්න තමයි තියෙන්නේ. ජීවත් වීමේ ආදීනව දකින්න පුළුවන් තරම්. අද පුළුවන් මේක දැක ගන්න දැන් ඇහැරිලා හිටියොත්. එහෙනම් ඔන්න දැන් මේ ටික කියන කොටත් නිදිමත වුණාද දන්නේ නැහැ. වතුර ටිකක් ගාගෙන හිටියා හඳුරන්නේ අයියෝ විනාඩි 5ක් වෙට්ටි කිව්වනේ දැන් ආයෙ නිදිමතයි. එහෙම වෙයි දන්නේ නැහැ. නෑ හොඳට අවුදේ යා. දැන් කොතන නතරද? කොතන නතර කළේ? කොතන නතර කළේ? නැමිලමක් එනවද? නැමිලා නම් මේ වෙලා රුප්පණේ වෙනවා. නම් මේ වුණාට පස්සේ පින්වතනේ දැන් මේ රුප්පණේ වීම උදෙසා අර නම්මෙතාවයට අනුකූල රුප්පණේ වීමක් සිද්ධ කරගන්න ඕනේ පින්විතනි. නම්මෙතාවයට අනුකූල රුප්පණේ වීමක් සිද්ධ කරගන්න නම් ඔය ඇහැෙන් ඔහොම හරියන්නේ නැහැ. ඔය ඇහැ මොකක් බවට පත් කරන්න ඕනේද? ආයතනයක් බවට පත් කරන්න ඕනේ. ආයතනයක් කියලා කිව්වේ මොකද්ද? අපිට උවමනා භාණ්ඩේ නිපදවා ගැනීම උදෙසා පවත්වාගෙන යන ලබන දෙයක්. එතන ගමේ එක තැනක තියෙනවා පින්වදින පොඩි ගෙයක්. අපිට ආරක්ෂාව ඕනේ නම් අපි ඒක මොකක් බවට පත් කරනවද? පොලිස් මුර කුටිය නැත්නම් ආරක්ෂක මොකක් හරි එකක් බවට පත් කරනවා. දැන් එතකොට එතනින් එහාට ඒක පොලිසිය. අපිට වෛද්‍ය පහසුකම් ලබා ගන්න ඕන නම් ඒක වෛද්‍ය කාර්යාලය. අපිට ග්‍රාම සේවක පහසුකම් ලබා ගන්න ඕන නම් ඒක ග්‍රාම සේවක කාර්යාලය. වැඩමනාද? එකම කුටියයි තියෙන්නේ පිටත. ඒක එකම දේ තමයි. නමුත් දැන් මොනවද කරන්නේ? එක එක කෙනා ඉන්න වෙලාවට එක එක ආයතන. දෙක ආයතනේ. එක එක ආයතන බවට පත් කරගන්නවා. එහෙනම් දැන් මොකද වෙන්නේ පිටතනේ? දැන් මේක චක්කායතනේ බවට පත් කරගන්න ඕනේ වුණා. මොද ඉන්ද්‍රියෙන් මේක කරන්න බෑ දැන්. ඇයි? දැන් උවමනා එකයි ගන්න ඕනේ. එහෙනම් චක්කායතනේ කරනකොට පිටතනේ. එතන නැමිලා රුප්පණය කරගන්න නම් දැන් චක්කායතනේ මක් කරන්න ඕනේ. කියන්නේ ඉන්ද්‍රිය හරියන්නේ නැහැ. චක්කායතනයක් හදාගෙන ඉවරලා දැන් අර නිපදවීම නිපදව ගන්න ඕනේ. දැන් ওই නිපදවීම නිපදව ගන්න ලෑස්තියෙන් ඉන්නකොට පින්වතුනි දැන් මොකද වෙන්නේ? එහෙනම් ඔය කියන ඇහැයි දැන් අර රූපෙයි චක්කු විඥානයයි දැන් හැදුණනේ චක්කු විඥානය. ওই තුන එකට මක් කරනවද? ගැටෙනවා. ඔන්න ලෝකේ තියෙන මහ දැවැන්තම බරපතලම දෙයක් සිද්ධ වෙනවා මේ වෙලාවේ පින්වතුනි. ඒ මොකද්ද මේ කරන්නේ? සංග තුනක් එකට ගැටෙනවා. සංග තුනක් නෙමෙයි සංග තුනක් එකට ගැටෙනවා. සංග කියන්නේ කෙලෙස්. අවිද්‍යා තෘෂ්ණා සහිත සම්බන්ධ වී කෙලෙස්. දැන් ඉතින් අපි කෙලෙස් කියලා දන්නෙත් නැහැ. පස්සේ තමයි අපි මේ ඔක්කොම කෙලෙස් කියලා දැනගන්නේ. එතකොට යම් යම් ගති තියෙන මේ අවස්ථා තුනක් එකට මකනවාද? ගැටෙනවා. ඔබ අහලා තිනවා තින්නම් සංගති පස්සෝ කියලා. තුනකින් සමන්විතයි පස්සේ කියලා ගත්තට හරියන්නේ නැහැ ඔක. එහෙමත් හරියන පිරිසක් ඇති මං කියන්නේ අපිට හරියන්නේ නැහැ. තින්නම් සංගති පස්සෝ. මේ සංගති තියෙන මේ සංඝ නෙමෙයි සංඝ ස්වභාවයේ තියෙන තුනක් එකට මකනවාද දැන්? ගැටෙනවා. මේදනේ ඔය තුන එකට ගැටෙනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ ඇත්තටම අපි කැමති එකයි විපාකයට ආව එකයි දැන් මේ වෙලාවේ මක් වෙනවද? ගැටෙන වෙනවා. එහෙනම් අපි කැමති එක එකක්. ඒක උදෙසා තමයි හිත හදාගෙන ආවේ. දැන් මොකද උනේ? ආයතනෙන් මේ දෙන්න එකට ගැටෙනකොට ඔය ගැට්ටීමට කිව්වා සම්පස්සක. වචන තේරුම නැගතර නැතුණාට කමන්නේ නැහැ. ඔය ගැටීමන කිව්වා සම්පස්ස කියලා. එහෙනම් මේ දෙන්නගේ මේ ගැටීමත් එක්කම මොකද උනේ? එළියෙන් ආපු පහත් ආවා. අපි කැමති පහත් ආවා. දැන් අපි කැමති පහට අනුකූලව පින්විතින් දැන් මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්නව සංසන්දනේ වෙනවා. විපාකේ කර්මයයි දෙන්නව මකිනවද? සංසන්දනේ වෙනවා. ඒ සංසන්දනේ වෙනකොට පින්විතින් අපි කැමති જાතියෙක් කෙනා නම් දැන් මේ විපාකෙන් ආවේ දැන් අපිට මොන වේදනාව එනවද? සැප වේදනාවක් එනවා. දැන් ඔබ හොඳටම දන්නවා සැප වේදනාවක් එන්න, දුක් වේදනාවක් එන්න, උපේක්ෂා වේදනාවක් එන්න නම් දෙන්නේ සංසන්දනේ වෙන්නම ඕනේ. ඒක ඔබට හොඳටම පැහැදිලිනේ. ඉන්දියාවයි ලංකාවයි මැච් එකක් ගැහුවොත් නේද පිටින් එක්කෙනෙක් දිනන්නේ? එහෙම නැත්නම් යා පරදින්නේ? එහෙම නැත්නම් ඩ්‍රෝ වෙන්නේ? ලංකාව මැච් එකක් ගහනවා ලංකාවේ ඇත්ත එකම. ලංකාවේ ටීම් එකම දෙකට බෙදලා ගහනවා. දැන් මොන රටද දිනන්නේ? මොන රටද පරදින්නේ? මොන රටද ඩ්‍රෝ වෙන්නේ? එහෙම මොකක් කියන්න බෑ පිළිදෙන. මොකද දෙකක් නෙමෙයි ආවේ. එක අතකින් අප්පුඩියක් ගැහුවද? ඒක හරියන්නේ නැහැ. එහෙනම් දෙකක් කම්පයා වෙනවා පිළිදෙන මෙතන. ආන් ඒ කම්පයා වීමෙන් මොකද වෙන්නේ? හරියන එක නම් ආවේ විපාකෙට සැප වේදනා. හරියන්නේ නැති එක නම් ආවේ දුක් වේදනා. හරියන එක තාම ආවේ නැත්නම් උපේක්ෂා වේදනා. මේ වේදනා එනකොට පින්වතනේ හොඳට බලන්න. දැන් මෙච්චර වෙලා තාම පුද්ගලයෙක් ගැන කතා කරනවද මෙතන? නෑ. අභිසංකාර පුද්ගලයෙක් කළා කියලා එහෙම කතා කළාද? නෑ. අපි දැක්ක අභිසංකාර කියන එක ආවේ විපාකේ. يعني අභිසංකාර විපාක නෙමෙයි, විපාකේ එනකොට ඒකට අනුකූලව තමයි අභිසංකාරේ නැගෙන්න ආවේ. ඒ එන බෝලේට පොඩි තට්ටුවක් දැම්ම මොකද්ද? අර නොලෙජ් එකෙන්. මොකද කියන්නේ ප්‍රාණයක් තියෙනවා නැත්නම් මම ප්‍රාණය මම කියලා ගන්න එපා ප්‍රාණයක් තියෙනවා නැත්නම් මම ගහක් නෙමෙයි මේ කතා කරන්නේ සත්‍යයක් ගැන කතා කරන්නේ එහෙනම් ප්‍රාණයක් තියෙනවා සත්‍යයට ප්‍රාණයක් තියෙනවනේ නැත්නම් මොකද්ද මම මම නැති ප්‍රාණියා තමයි අරිහත් උන්වහන්සේ කියන්නේ මම ඉන්න ප්‍රාණියාට සත්‍යය කියනවා. පණ ඇතද නැතද නෙමෙයි මේ කතා කරන්නේ. මමෙක් ඇතද නැතද කියලායි බලන්න ඕනේ. හරි. දැන් මොකද වෙන්නේ එහෙනම්? දැන් උඩ පුද්ගලෙක් ආවේ නැහනේ. තාම පුද්ගලෙක් ආවේ නැහැ. ඔක්කොම මේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙගෙන එනවා දැන්. ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙගෙන එනකොට තියෙන්නේ මොකද වෙන්නේ දැන් ඔන්න සැප හරි දුක් හරි උපේක්ෂා හරි කියලා තුනෙන් එකක් මත උනා. අපි ගමු සැප වේදනාව කියලා. සැප වේදනාව මත උනා. දැන් සැප වේදනාව ආවේ පින්විතනේ මොකක් හින්දාද? පටන් ගත්ත තැනට අනුකූලව. ඒ කියන්නේ අපේ නොලෙජ් එකේ තියෙන එකට ගැළපෙන එකක් මෙහෙන් ආවා. ඒකෙන් තහවුරු වුණා නොලෙජ් එකේ තියෙන එක ආස්වාදයි සපයි සාන ඒක තමයි ෂෝක්. මොකද ආස්වාදයක් ආවනේ වෙලාවේ. ඒ කියන්නේ සැප වේදනාවක් ආවනේ. ඒක ආස්වාදේනේ. සැප වේදනාවක් එවත් ආස්වාදයක් ඒ වෙලාවේ ආවා. ඒ ආවේකෙන් අපිට ඔප්පු වෙනවා මොකද්ද? කතා කරන්න. මොකද්ද ඔප්පු වෙන්නේ? මොකද්ද ඔප්පු වෙන්නේ? අපේ අර නොලෙජ් එකේ තිබිච්ච ඒ පහ ආස්වාදයි සැපයි සාරයි කියලා. අන්න පිළිදෙ තව හොඳට හිර වෙන්න බඳුනා ඒක. මොකද ඒකට දැන් තව තණ්හා වුණා. ඒකට හා වුණා. දැන් අපිට ඔප්පුුනේ නැද්ද ඒක තියෙන එක හරි කියලා? නොලෙජ් එකේ තියෙන එක හරි කියලා? ඒ නොලෙජ් එකේ තියෙන දේ ආස්වාදයි සැපයි සාරයි කියලා. ඒක නොලෙජ් එකක් දැනුවා. කවුරුහරි කියන මේ පොල්ලෙන් ගැහුවට පස්සේ රිදෙනවා කියලා. මේ රිදුණා. මේ පොල්ලෙන් ඔලුවට ගැහුවාම රිදෙනවා කියලා කවුරුහරි කියනවා. දැන් ඕක දැනුමක්ද අත්දැකීමක්ද? දැනුමක්. ওই දැනුම අත්දැකීමට ආවට පස්සේ තවත් හොඳට ශක්තිමත් වෙනවා. එහෙම නේද? තුවාලයක් හැදිලා තියෙනවා. ඕකට මේ ක්‍රීම් එක ගාව නම් හරියනවා කියනවා. ওই දැනුම එන ක්‍රීම් එක ගන්නවා හරියනවා දැන් අත්දැකීමක් දැන් දැනුම තම ස්ට්‍රොන්ග් වෙනවද නැද්ද දැන් කාගේ තුවාලයක් දැක්කද ආ ඔකට මේ ක්‍රීම් එක ගන්න ආ ඔකට මේ ක්‍රීම් එක ගන්න කියනවද නැද්ද ඔය වෙලඳ දැන්නීම් වලට වඩා පිංගුදනේ වෙලෙන්දෝ ව්‍යාපාරිකයෝ වැඩිපුරම මාකටිං කර බලාපොරොත්තු වෙන්නේ මොකක් කරහද වර්ඩ් ඔෆ් මවුත් කටින් කට තමයි පිංගුදනේ ඒගොල්ලෝ එක බලාපොරොත්තු වෙන්නේ කේක් කෑල්ලක් කාලා මන්න කේක්. එල කියනවා. ෆිල්ම් එකක් එන්නේ මොකද කරන්නේ? ඔබ ෆිල්ම් එකක් බල්ලේ වෙරලා පින්විතෙනි මේ ෆිල්ම් එක ෂෝක් කියලා තව කෙනෙකුට කියලා නැති කෙනෙක් ඉන්නවනම් අතෝසන් වයසකයි නෙමෙයි තරුණ අය. ඔබ ෆිල්ම් එකක් බැලුවා. ඒ ෆිල්ම් එක මේ ෆිල්ම් එක ෂෝක් කියලා තව කෙනෙකුට කිව්වේ නැති කවුරු හරි ඉන්නවනම් අතෝසන්? කවුරුත් නැහැ. ඔබගේ යාළුවෙක් කියලා කිව්වොත් නේ මට Facebook account එක යන්න යන්නේ කියලා. ආ මං හදලා දෙන්නම් කියලා හදලා දීපු නැති කවුරු හරි ඉන්නවද බලන්න. එහෙනම් මාසුක ඔබට ගෙව්වද ඒකට? Facebook එකේ අයිතිකාර මහත්තයා ඔබට ගෙව්වද ඔබ එයා වෙනුවෙන් මාකටිං කරනවට? ගෙව්වද? නෑ මොකුත් නෑ නමුත් ඔබ කළා. ඒ ඔබේ හැටි. එහෙනම් තේගෙදෙන යමක් හිතාගෙන ඇවිල්ලා ඒකෙන් ප්‍රතිඵලය ලැබුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ හිතාගත් එක තවත් මක් වෙනවද? Strong වෙනවා. දුක් වේදනාවක් ආවොත් බලමු මොකද වෙන්නේ කියලා. දැන් සම්පස්යෙන් පස්සේ වෙනතන දුක් වේදනාවක් එනවා. සම්පස්යෙන් පස්සේ ආපු වේදනාව දුකයි. එතකොට ඔබ ඇලෙන්නේ මොකටද? එතකොට ඔබ ඇලෙන්නේ මොකටද? ඒත් නොලෙජ් එකේ තියෙන එක තමයි. නොලෙජ් එකේ තියෙන එක නම් පුදුම සැපයි. ඒත් මේ එළියෙන් එන එක තියෙනව නේද? මේක මහ පුදුම එකක්. ඇයි දැන් ඔබට ආවි මොකද්ද? දුක් වේදනාව. මේ දුක් වේදනාව දැනෙනකොට පින්ගතනේ මේ දුක් වේදනාව දැනෙන්නේ මොකක් හින්දාද? අර එළියෙන් ආපු එක හින්දා. එන එළියෙන් ආපු එක දුකයි. මොකද්ද සැප? නොලෙජ් එකේ තියෙන. එහෙනම් තව ටිකක් බැඳිනවක හැටද? නොලෙජ් එකේ තියෙන. දුක් වේදනාව හිත ගැටිලා දුක් වේදනාවෙන් පස්සේ පටි ගෙන්නේ ගැටිලා තියෙන්නේ. ඇයි මේ ගැටෙන්නේ? අරක හොඳයි. මේක මොකක්ද? නරකයි. විපාකෙන් ආපු එක නරකයි. අරක හොඳයි. ඔබ කවදාකවත් කියලා දිනවද අපරාධ මං එහෙම හිතන් හිටින් ඉඳන් එහෙම නේ නැත්නම් ඉතින් මේ ආපු එක දැන් කවර ඔබට බල්ලා කියනවා. අපරාධ බල්ලා නරකයි කියලා හිතන් හිටින් ඉඳන් මගේ හිතේ දෙන්නේ මං බල්ලා හොඳයි කියලා හිතා ගන්නවා. එහෙම හිතුවද නැත්නම් මූ මට බල්ලා කිව්වනේ කියලා හිතුවද? එහෙනම් ඔබ සුදු මහත්තයා. ඇයි ඔබගේ අරකේ තියෙන මොකද්ද? නොලෙජ් එකේ තියෙන ඔබ සුදු මහත්තයා. එතකොට සුදු මහත්තයාට බල්ලා කිව්වා. දැන් ඔබ සුදු මහත්තයා අයින් කළාද? එහෙම නැත්නම් සුදු මහත්තයා කියන එක තව ඇලුනද? ඇයි බල්ලා කියන එක වේදනා එන්නේ එන්න මොකද කරන්නේ ඔබ? බල්ලා කියන එක දුක් වේදනාව සහිතව දැනෙන්න දැනෙන්න ඔබ තව ඇලෙනවක හැදද? සුදු මහත්තයා. සුදු මහත්තයා කිව්වනම් කොච්චර ෂෝක්ද? මම හිතරේ දෙන්නේ නැහැ මේ බල්ලා කිව්වහමනේ මේක වෙන්නේ. සුදු මහත්තයා කිව්වනම් කොච්චර ෂෝක්ද? තව ඇලෙනව සුදු මහත්තයාට. වැටුණාද? උපේක්ෂා වේදනාවක් ආවොත් මොකද වෙන්නේ? උපේක්ෂා වේදනාවක් ආවොත් ඒ කියන්නේ මිනිඳුන් තාම හම්බුන්නේ. දැන් තාම හම්බුන්නේ. හම්බුනා නම් කොහොමද? තාම හම්බුන්නේ නැහැ කියලා ස්වභාවින උපේක්ෂා වේදනාවක් තියෙන්නේ. එහෙනම් හම්බුනා නම් ෂෝක්. තාම හම්බුන්නේ නැහැ. ඒකෙනුත් වෙන්නේ මිනිඳුනි මොකක් ශක්තිමත් වෙන එකද? අර හිතන් ඉන්න එකම ශක්තිමත් වෙනවා. එහෙනම් සැප ආවත් දුක් ආවත් උපේක්ෂා ආවත් ඊළඟට කරන්නේ මොකද්ද මිනිඳුනි? අර පහටම ආපහු තණ්හා කරනවා. හැබැයි මෙතන වේදනාවලින් ලොකු කර්තව්‍යයක් වෙනවා පින්විතනි. දැන් සත්වයෙක් බිහි වෙන්න අදාළ පළවෙනි දැනීම දැනුණා. වන්වගේ සත්වයෙක් නෙමෙයි පින්විතනි, මේ ක්‍රියාදාමයක් කියන්නේ. නමුත් මේ වේදනාව දැනෙච්ච ගමන් මොකද වෙන්නේ? සත්මි දැනෙනවා. දැනෙනවනේ. හැබැයි අපි දන්නේ නැහැ මේ මොන උගුලකටද යන්නේ කියලා. මේ දැන් අපි ගිහිල්ලා බලමු. එහෙනම් සැප වේදනාවත් දුක් වේදනාවත් උපේක්ෂා වේදනාවත් මේකෙදි දැනුණනේ. දැන් ඕකෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ තැනට හා වෙනවා. ඒ තැනට හා වෙච්ච ගමන් පිංගුතනේ උපාදාන වෙනවා කියලා කියනවා. උපාදාන වුණා කියන්නේ මොකද්ද? සංයෝග වුණා. අර රූප වේදනා සංඥා සංකාර විඥාන එක්ක මේ හිත මොකක් වුණාද? සංයෝග වුණා. සංයෝග වෙලා සිංහසනේ ඒ බවටපත් වෙනවා. ඒ බවටපත් වුණාම අන්න ඒකේ සිංහසනේ ජාතියක් හට ගන්නවා. දැන් හොඳට බලන්න පින්වතනි, ඔය ජාතිය කියන එක හැදෙනකොට ඔන්න ඔතන පින්වතනි මමෙක් හැදිලා තියෙනවා. මෙච්චර වෙලා ආපු හිතට වේදනාවෙන් පස්සේ වෙච්ච දේ බලන්න. වේදනාව එනකම් තමයි පින්වතුනි අර ටික ඔක්කොම කරන්න ඕනකම සිද්ධේ. වේදනාව කියන තැන මතුවෙච්ච ගමන් දැන් සත්වයා ක්‍රියේට් වෙන්න පටන් ගන්නවා. දැන් සත්වයා හැදෙන්න පටන් ගන්නවා. වේදනාව එනකම් තමයි පින්වතුනි අනිත් ටික සිද්ධ වුනේ. නාම රූප ඒ ඔක්කොම තිබුණේ මොකක් හින්දාද? නාම රූප තිබුණේ නැත්නම් අරක සලායතන වෙන්නේ නැහැ. නම්මෙතාවයට පත්ුන්නේ නැත්නම් සලායතන වෙන්නේ නැහැ. එහෙම සලායතන කරගන්න බැරි වුණොත් එහෙම මේක ස්පර්ශ කරන්න හම්බෙන්නේ නැහැ සංගතුන. සංගතුන ස්පර්ශ කළොත් තමයි ඔය කියන උපේක්ෂා එහෙම නැත්නම් දුක්ඛ එහෙම නැත්නම් සැප කියන වේදනා තුනෙන් එකක් මතුවෙන්නේ. ඔය තුනෙන් එකක් මතු වුණොත් විතරයි වෙන්නේ. හා වෙන්නේ අරකට. ඒ කියන්නේ තව බැඳෙනවා. තව බැඳෙනකොට වින්නතනි ඒකත් එක්ක ඇසුරේ හිටිනවා. ඒකට තමයි උපාදාන වෙනවා කියන්නේ. ආසන්න ඇසුරේ හිටිනවා. ගිනි ගොඩක් ගැහුවාම ගිනි ගොඩේ උඩ යන ගිනි රොටුව හුලඟ උපාදාන කරගෙන තියෙනවා කියලා සතගතයන් වහන්සේ දේශනා කරනවා. හුලඟ උපාදාන කරගෙන තියෙනවා. ඒ කියන්නේ ආසන්නයට ඇදිලා ඇසුරේ පවතිනවා. ආසන්නයට ඇදිලා ඇසුරේ පවතිනකොට පින්විතනි ඒ ස්වභාවයටපත් වෙනවා ඊට පස්සේ. ඒ ස්වභාවයටපත් වෙනකොට දැන් ආයෙදී වෙන જાතියක් හදන්න බෑ. දැන් ඒ ස්වභාවයට අයිති જાතිය ව්‍යුත්පන්න වෙනවා. ඒ જાතිය හැදෙනවා. එතකොට මෙන්න මේ කියන જાතිය හැදෙනකොට පින්විතනි ඒ සත්‍යයට හිතෙනවා නැත්නම් ඒ ඒ ඒ කෙනාට මම කියන දේ දැන් දැනෙන්න පටන් ගන්නවා. දැන් ඒකනේ ඕනේ උනේත් ඇයි නොලෙජ් එකේ කිව්වේ මොකද්ද? මෙන්න මේ කියන ඒවා හරිම ආස්වාදයි සපයි සාරයි. මේකක් උදෙසා ජීවිතේ ගියට කම නැහැ. දැන් මොකද වෙන්නේ? ඔහොම ඇවිදින් ලැබිදින් අවසානයේදී පින්විතනි මොන්නේ જાතිය හටගත්තා. જાතිය හටගන්නකොටම පින්විතනි මොකද වෙන්නේ? දැන් එයාට තේරෙනවා මම වින්දා. මම බැලුවා. මං හිත හැදුවා. එද එයාට જાතිය පහළ වෙලා. එයාට දැන් මම එක්ක ඉන්නවා කියලා දැනෙනවා. එහෙනම් දැන් අර වේදනාව කාගේද? අර වේදනාව කාගේද? මගේ. අර විඳ වේදනාව මගේ. අර හිත කාගේද? ඒක මගේ. අර නාම රූප කාගේද? මගේ. එතන අභිසංකාර කළේ කවුද? මම. අර නොලෙජ් එක කාගේද? ඒක මගේ. අර භව හරහා ජාතිය හැදෙනකොට පින්විතනි භවයෙන් ජාතිය ව්‍යුත්පන්න වෙනකොට ඔබ නිකන් හිතලා බලන්න එකපාරට නිකන් එතන එයාට දැනෙන්න පටන් ගන්නවා දැන් හැමදේම එයා ඉන්නවා කියලා. මෙච්චර වෙලාවක් එහෙම ස්වභාවයක් නෙමෙයි තිබුණේ. එයාට දැනෙන්න පටන් ගන්නවා දැන් එයා ඉන්නවා කියලා. ඒ දැනෙන්න පටන් ගන්නකොට පින්විතනි දැන් මේක හරියට මේ දැනෙන්න පටන් ගන්නකොට කියන්නේ හරියට පිංගුතනේ අපිට පේනවා දැන් රොබෝට් කෙනෙක් ඉන්නවා වගේ. මේක ඇතුලේ තියෙන්නේ තනි කරම පිංගුතනේ. මොන හරි යකඩ කෑලි දෙක තුනක් ගහලා ඉවරලා ඒකට යන්ත්‍රයක් බැඳලා තියෙන්නේ. නමුත් ඊට පස්සේ අපි මොකද කළේ? ඒක සම්පූර්ණයෙන්ම පිංගුතනේ බොඩි කිට් එකක් දැම්ම ඒකට. රොබෝ කෙනෙක් විදියට එයාව සම්පූර්ණයෙන්ම සැරසුවා. එක එක කෑලි බෑලි දාලි වෙලා ඔක්කොම කල්ලි වෙලා දැන් සරසලා තියෙන රොබෝ කෙනෙක් විදියට. නමුත් ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඇතුලේ තියෙන අර සර්කිට් එක. දැන් රොබෝ කෙනෙක් විදියට පේනවද සර්කිට් එක? එළියේ තියෙන යකඩ කෑලි ටික ඔක්කොම අයින් කළා. මම මේ කියන එක තේරෙනවා. ඔය ඔය මේ රොබෝට්ල දැකලා තියෙනව නේද? ඔක්කොම දැකලා තියෙනව නේද මට? රොබෝට් කෙනෙක් ගෙනල්ලා පෙන්නන්න බෑ දැන්. හරි. ඕනනම් ඊළඟ සතියේ ඒක රොබෝට් කෙනෙක් දාලා පෙන්නන්න. එතකොට ඔබ hina වේ අපි දැකලා නැද්ද හඳුරන්නේ කියලා. ඔක කොම දැකලා තියෙනවා. එහෙනම් ඒගොල්ලන්ගේ එලියෙන් පින්විතනේ මිනිස්සෙක් වගේ හදලා තියෙනවා. මිනිස්සෙක් වගේ ඉන්න රොබෝ කෙනෙක් ගැන හිතන්නකෝ. ඉතින් මේ රොබෝට් කෙනාගේ පින්විතනේ සනිකරම එලියෙන් මිනිස්සයා වගේ. නමුත් ඇතුලේ තියෙන සර්කිට් එකක් විතරයි. එහෙනම් සර්කිට් එක ඇතුලේ ඉන්න එක්කෙනා විසක් පින්විතනේ එලියෙන් එක්කෙනා නෙමෙයි. එහෙනම් රොබෝට් ඇත්තටම මේ එලියෙන් පේන එක්කෙනා නෙමෙයි. මේ ඇතුලේ තියෙන ටික රොබෝට්. නමුත් මොකද වෙන්නේ? නමුත් අපිට පේන්නේ මොකද්ද? අර එළිය තියෙන ටික. අන්න ඒ වගේ පින්වතනේ මේකෙ වෙන්නේ අර පහ උදා වුණා. හිතේ තිබිච්ච පහ ජීවිතේට උදා වුණා. ඒ ජීවිතයට උදා වෙනකොට සිංහසිරි ඒකට තණ්හා වෙලා උපාදාන වෙලා භව වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර එළියෙන් පේන්න පටන් දැනෙන්න පටන් ගන්නවා. දැන් තමන් කවුරු කියලාද? දැන් මම ඉන්නවා කියලා. නමුත් ඇත්තට මොකද තියෙන්නේ? මම ඉන්නවා කියන එකද තියෙන්නේ? නෑ, රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තමයි ඔය තියෙන්නේ. නමුත් ඒකට උඩින් කව එකක් එනවා පින්වතුනි, මම කියලා. දැනීමක් තියෙනවා දැන් මම කියලා. දැන් උදා වුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම නම් පින්වතුනි, දැන් ඔය උදා වෙච්ච පහට මක් වෙන්න ඕනේද? වැය වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ හැදිලා ආපු සර්කිට් එකට මක් වෙන්න ඕනේද? දැන් වැය වෙලා යන්න ඕනේ. සර්කිට් එක වැය වෙලා යද්දි පින්වතුනි එළිය තියෙන යකඩ කැලේ ටිකර නිකන් ඉන්න පුළුවන්ද? බෑ. දැන් ඒකත් මක් වෙනවද? වැය වෙනවා. දැන් එතකොට මෙයාට තේරෙන්න පටන් ගන්නවා පින්වතුනි, මම මක් වෙන්න යනවා කියලාද? වැය වෙන්න යනවා කියලා. අන්න ජරා මරණ දුක්ඛේ හට ගන්නවා. ඔය හා සමගාමීව තමයි සිංහතුනි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ඒවා හටගන්නේ. දැන් මට මේකට උත්තරයක් දෙන්න. කමන්නේ, අපි වෙලාව අරගෙන මේක තේරුම් ගමු. කමන්නේ, සෙන්සුරාදරත් මේක ගැන කතා කරමු. එතකොට ආයි සෙන්සුරාදර වෙනකොට මිනිස්සු 200ක් ඉඳි, ඊට පස්සේ ඊළඟ සෙන්සුරාදර වෙනකොට මිනිස්සු 100ක් ඉඳි, ඊට පස්සේ මිනිස්සු 50ක් ඉඳි, ඊළඟ 10000 ඔබ ආරා මිනිස්සු කවුරුත් නැහැ. අම්බෝ කියන මෙලෝඩියක් තේරෙන්නේ ගීල වැඩක් නැහැ. ඒක ගීල අතර නිදි ගිරිනට වඩා හොඳයි. ගෙදරට එලෙම ඒ තත් වෙනත් එන්න ඉඩ තියෙනවා. එහෙම කියලා පින්වදින නිවන් දකින්න ඕන කියලා උදාන කර ඉන්නත් බෑනේ. හරි, එහෙනම් දැන් බලන්න. දැන් ඊතරය මේ කතා කළා, මම නැවත ඇදලා ගන්න. දැන් ශෝක වෙනව නේද? අම්මාගේ ඒ මියයාම ඔබට ශෝකයි නේද? ඈ, අම්මාගේ මිය යාම නිසා ඔබට ශෝකය ඇති වෙනව නේද? ඈ, අම්මාගේ මිය යාම නිසාද ශෝක ඇති වෙන්නේ? නැත්නම් ඔබගේ මිය යාම නිසාද ශෝක ඇති වෙන්නේ? මෙතන අම්මාගේ මිය යාම නිසා කාටවත් ශෝක ඇති වෙන්නේ නැහැ. අම්මාගේ මිය යාම කියලා කියන්නේ මෙතන බාහිරින් එන පහ විපාකේ. නෝ, දුක ඇති වෙන්නේ අම්මාගේ මිය යාමට නෙමෙයි. අම්මා ජීවතුන් අතර ඉන්නවාට කැමති જાතිය ජරා මරණයට යනවා. එතකොට දුකයිද නැද්ද? එහෙනම් දැන් මට කියන්න සිංහතනි, ඔන්න හොඳට අවබෝධෙන්. අම්මා ජීවතුන් අතර ඉන්නවාට කැමති જાතිය දුකටපත් වෙන්නේ අම්මා ජීවතුන් අතර හිටියොත්ද අම්මා මැරුණොත්ද? හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. දැන් විමසන්න තියෙනවා. ඔබට බුද්ධියක් දීලා තියෙනව නේද? මොලයක් දීලා තියෙනවද? ආ, මොලේ නම් ඌරටක් තියෙනවනේ. බුද්ධිය තියෙනවද? මොලේ කියන්නේ අවයවයක් නේ. ඒක සතුන්ටත් තියෙනවනේ. ආ, බුද්ධිය තියෙනවා නම් හිතලා බලන්න. අහන්න මම ආයි අහන්නම් ප්‍රශ්නේ. අම්මා ජීවතුන් අතර ඉන්නවාට කැමැති જાතිය නිසා දුකක් හටගන්නේ. අම්මා ජීවතුන් අතර හිටියොත්ද අම්මා මැරුණොත්ද? මේ කොටස විතරක් තේරුණා පින්වදින ඔබ අර මුලයකට දානවා නම. ඒක මගේ නොලෙජ් එකත් එක්ක මම කියන්නේ, මට අවබෝධ වෙච්ච එකත් එක්ක මම කියන්නේ. ඉතින් ඒක අසාධාරණයි. මට වඩා අවබෝධ වෙච්ච අය මෙතන ඉන්න පුළුවන්, මට වඩා අවබෝධය අඩු අය මෙතන ඉන්න පුළුවන්. ඒක නිසා කවදක්වත් අවුල්ලයක් ගන්න එපා කිසි දෙයකට. මම මොනවා කිව්වත් ගන්න එපා, මොකද අවබෝධයෙන් මත තමයි හැමදේම තියෙන්නේ. දෙන්න බලන්න උත්තරය. කවුද දුකටපත් වෙන්නේ කියන්නේ? එකද දෙකද දුකටපත් වෙන්නේ? අම්මා ජීවතුන් අතර ඉන්නවාට කැමති જાතිය දුකටපත් වෙන්නේ අම්මා ජීවතුන් අතර හිටියොත්ද? එක. අම්මා ජීවතුන් අතර හිටියේ නැත්නම්ද? දෙක. එකද දෙකද? එකද දෙකද දෙකමද? දෙකම නැද්ද? තව තියෙන උත්තර. ඈ? වෙන්ගතනි අම්මා ජීවතුන් අතර ඉන්නවාට කැමති જાතිය දුකටපත් වෙන්නේ පින්විතනි අම්මා ඉන්න හින්දවත් නැති හින්දවත් නෙමෙයි ඒක ජරා මරණයට යන නිසා අම්මා ජීවතුන් අතර ඉන්නවාට කැමති જાතිය අම්මා ජීවතුන් අතර හිටියොත් මොකද වෙන්නේ ජරා මරණයට යනවද නැද්ද ජරා මරණයට යනවා හැබැයි අම්මා ජීවතුන් අතර ඉන්න නිසා පුළුවන් ආපහු මක් කරන්නද? ඒක හදාගන්න. ඒක නිසා ඒක දුකක් විතරයි. අම්මා ජීවතුන් අතර ඉන්නවට කැමති જાතිය ජරා මරණයට යනවා. අම්මා මැරුණොත් ඒ ගියේ ඒක ආයි හදාගන්න බෑ. ඒක නිසා ඒක දුකේ දුකක්. හේවත් උලක් ඒකයි අම්මාගේ මිය යාම දුක් වේදනාවට දාලා කතා කරන්නේ ලෝක සත්‍යය. බන් තථාගතයන් වහන්සේ මොකද දේශනා කළේ? සැප දුකක් ලෙසත් මේ ලෝක සත්‍යය දකින්න සැප දුකක් ලෙසත්. ඒ කියන්නේ දැන් අම්මා ජීවතුන් අතර ඉන්නවාට කැමති ජාතිකයා අම්මා ජීවතුන් අතර ඉඳද්දි එයාට හිතෙන්නේ එයා සැප විඳිනවා කියලා. නමුත් ඇත්ත කතාව මොකද්ද? එයා දුකටපත් වෙනවා. ඇයි? ඒ જાතිය මකිනවද? ජරා මරණයට යන නිසා. එහෙනම් සැප මොකද්ද? දුක වෙන්නේ. සැප සැප නෙමෙයි. සැප දුක. නමුත් සැපක් විදියට දැනෙනවා පින්විතනේ ලෝක සත්‍යයට. නමුත් දුකක් විදියට දකින්නයි තියෙන්නේ. එනම් ප්‍රඥා චෛතසිකයෙන් ඕනේ පින්විතනේ. ඕක දුකක් ලෙස දැක ගන්න. මොකද උදා වෙච්ච જાතිය මකිනවද? ජරා මරණයට යනවා. එහෙනම් ජරා මරණික දුක එයා අවබෝධ කරනවා. දැනගන්නවද? ජරා මරණික දුක විඳිනවද? නෑ නෑ නෑ. විඳින දුක හෝ සැප හෝ උපේක්ෂාව තිබේ උඩ. සැප දුක් උපේක්ෂාව ඔය මොකක් හරි එකක් එයා විඳා. ඒක බල්ලටත් විඳින්න පුළුවන්. මං කියවනේ. මොකද බල්ලන්ට ප්‍රඥා චෛතසිකේ නෑ. බලලා තියෙන වේදනා චෛතසිකේ විතරයි. ඒක නිසා මොකද වෙන්නේ? කරෝල කැල්ලක් අරන් මේ මේ මේම කළා මුට්ටිට දාලා වැහුවොත් එහෙම. උඩ දුක් වේදනා කෙනවද නැද්ද? එනවා. මොඳ කැමති දේ නොලැබීම කියන දුක් වේදනාවටපත් වෙනවා. ලෝක සත්‍යය හිතන් ඉන්නේ ඕක තමයි මොකක් කියලාද? දුක් වේදනාව කියන්නේ කියලා. දුක කියන්නේ ඕක තමයි කියලා හිතාගෙන ඉන්නේ. ඒක නිසා තමයි උදේ ඉඳලා රෑ වෙනකන් හම්බ කර කර මක් කරන්නේ. කැමති දේවල් ලබා ගන්න හදන. ඒක නිසා තමයි උදේ ඉඳලා රෑ වෙනකම් බෝධිපාකාර වටේ පින් කර කර පින් කර කර පින් කර කර කොහේ යන්න හදන්නේ? දිව්‍ය ලෝකේ යන්න හදන්නේ. මොකද දිව්‍ය ලෝකෙට ගියා නම් මොකද වෙන්නේ? ඈ සපය කැමති දේ කැමති කැමති සනින් ලබා ගන්න පුළුවන්. එතකොට හිතනවා දැන් සපේටපත් වුණා කියලා. ප්‍රඥාව තියෙන කෙනාට පේනවා පින්විතනි අම්මා ජීවතුන් අතර ඉන්නවාට කැමති જાතිය හැදුනොත්ින් අම්මා ජීවතුන් අතර හිටියත් නැතත් කෙනාද දුකටපත් වෙනවා. ඔය කීපේ කොහොමද තේරෙන්නේ? අම්මා ජීවතුන් අතර ඉන්නවාට කැමති જાතිය හැදුනොත් ආයේ අම්මා ජීවතුන් අතර හිටියත් නැතත් මොකද වෙන්නේ? ඒක ජරා මරණයට යනවනේ පින්විතනේ. ඒක ජරා මරණයට යනකොට මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. තව අම්මා මැරුණොත් එහෙම ශෝක පරිදේව දුක්ක දෝමනස් කියන තැන් වලටත් මේක හැර වෙනවා. වැටුණාද? එහෙනම් අම්මා මැරෙන්නම ඕනේද පින්විතනේ දුකටපත් වෙන්න? නැහැ. අම්මා ජීවතුන් අතර ඉන්න ඕනේ කියන જાතිය හැදුනොත් එහෙනම් මොකද වෙන්නේ? ඉවරයි. ඒ කියන්නේ පින්වදිනේ මොන જાතිය හැදුනත් මොකද වෙන්නේ? දැන් ඔබ කියන්නේ එක જાතියක් මොකක් හරි. හතුරා මිය යන්න ඕනා කියන જાතිය හැදෙනවා. දැන් එහෙමත් ගත්තා කියන්නේ? හතුරා මැරෙන්න ඕන. හතුරාගේ මරණයට කැමති જાතිය හැදෙනවා ඔබගේ. එහෙනම් මට කියන්න පින්වදිනේ ඔබට දුක හතුරා හිටියොත්ද හතුරා මැරුණොත්ද? හතුරා හිටියොත්ද හතුරා මැරුණොත්ද? නේද? එකක්වත් ඇති වැඩක් නැහැ. ඒක ජීවිතුන් අතර හිටියත් නැතත් ඔබට දුක එනවම තමයි අනිවාර්යෙන්. ඇයි? ඔබ ජාතිය හදපු නිසා. එහෙනම් පින්වතුනි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ සිද්ධ වෙනවා. ඒ ජරා මරණික දුකට හේතුව ඕන් ඔය හැදෙන ජාතිය මිසක් කැමැති දෑ නොලැබීම නෙමෙයි. පරනිම්මිත වසවර්ති දේව ජාතිය දුකටපත් වෙනවා නම් පත් වෙන්නේ කැමැති දෑ හම්බුනොත්ද කැමැති දෑ හම්බුනේ නැත්තම්? අපි හිතමුක මොකක් හරි ඩිලිවරි ප්‍රොබ්ලම් එකක් ආවා කියලා. හේ ටග් ගාලා එනවා. නමුත් ස්ට්‍රයික් එකක් ආවා. දැන් මොකද වෙන්නේ? ඒ මොහොතේම උදාවුනේ නැහැ ඒකට. එතකොට දුකටපත් වෙනවා. එතන අනිත් වෙලා සැපද? වෙනින් පරණිම්මිත වසවර්ති දේව ජාතිය හැදුනා නම් දැන් අරක ලැබෙනවද නැද්ද කියන එක අදාළ නෑ වෙනතුනේ. ඒ ජාතිය ජරා මරණයට යම නිසා අනිවාර්යයෙන්ම දුකටපත් වෙනවාමයි. එහෙනම් මට කියන්න වෙනතුනේ ජරා මරණ දුකට හේතුව මොකද්ද? මොකද්ද? ජාතිය. ජාතියක් හට ගැනීම. මේ කියන්නේ මමෙක් ඉන්නවා කියලා දැනෙන්න ගන්න එක තමයි පින්වතුනි. ජරා මරණ දුකට හේතුව. දවසක් එක ස්වාමින් වහන්සේ නමක් හාමුදුරන් වහන්සේ නමක් බුදුහාමුදුරන්ගේ කාලේ සිවුරු අරිනවා. ඔබ හරියට මෝලිය පග්ගුණ කියන හාමුදුරුවෝ කෙනෙක්. අපි දේශනාවලෙම කතා කරලා දෙනවා වඳුනාසයල බුදුහාමුදුරන්ගේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධව යම් යම් කරුණු කාරණාවක් අහනවා. මෝලිය පග්ගුණ හාමුදුරුවෝ සිවුරු ඇරියට පස්සේ තව හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා කියනවා මෝලිය පග්ගුණ හාමුදුරුවෝ සිවුරු ඇරියා නේද? ඒ කියන්නේ මේ කිසි දෙයක් අවබෝධ කරගෙන ඉඳලා නැහැ නේද? සාරිපුත්‍රයන් වහන්සේ අවබෝධ කළාද දන්නේ නැහැ නේද කියලා අහනවා. ඊට පස්සේ මේ හාමුදුරුවම ගිහලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මොකද උන්වහන්සේට ආරංචි වෙනවා සාරිපුත්‍රයන් වහන්සේ මේක අවබෝධ කරලා කියලා කිව්වා කියලා. බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ අරිහත් ඵලය ප්‍රකාශ කරලා තියෙනවද කියලා. කීනා ජාති උදේතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායති පජානාති කියලා. ජාතියසේ වුණා බමසර වැස නිම වුණා. තවදුරටත් බ්‍රහ්මචාර්යාව කිරීම පිණිස කලියුත්තක් නැති බව අරිහත් ඵලයේ පිරින්ස තවදුරටත් කලියුත්තක් නැති බව ප්‍රත්‍යක්ෂ වුණා කියලා උන්වහන්සේ කියලා තියෙනවද කියලා. තථාගතයන් වහන්සේ දැන් දන්නේ නැද්ද? දන්නවා. ඔක්කොම දන්නවා. නමුත් ලෝකයාට පාඩමක් උගන්වන්න ඕන නිසා තථාගතයන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේට එන්න කියන්න කියනවා. ගින සාරිපුත්‍රට එන්න කියන්නේ. සාරිපුත්‍රයන් වහන්සේ එතනට වැලියට පස්සේ අහනවා මේ ඇත්තද මේ මහන්ුන් කියන්නේ? ඔබ මේ විදිහට කිව්වයි කියන්නේ. ස්වාමීනි මං ඔය වචනම කිව්වේ නෑ. නමුත් ඔය අර්ථය එන විදිහට කිව්වා. හරි. ඔය අර්ථය එන විදිහට කිව්වනම් කිව්වනේ. ඇයි කිව්වේ? තථාගතයන් වහන්සේ ඇයි එහෙම කිව්වේ? ස්වාමීනි මම කිව්වේ ජාතිය ෂේ වෙච්ච නිසා ස්වාමී. ජාතිය ෂේ වෙච්ච නිසා තමයි මම කිව්වේ ජාතිය ෂේ වුණා කියලා. බොහොම හොඳයි, බොහොම හොඳයි සාරිපුත්. එහෙනම් මේකෙන් දැන් ඔය ජාතිය කියන්නේ උපදීජකද? දැන් සාරිපුත්යන් වහන්සේ එතන ඉන්නවනේ. ඉපදිච්චක නම් ජාතිය කියන්නේ දැන් ඒක නෑ උනහද නෑ නේ උතන. ඒ ජාතියසේ උනානේ. ස්වාමීනි මම අරිහත් ඵලයේ ප්‍රකාශ කළේ ජාතියසේ වෙච්ච නිසා. ජාතියසේ උනා ආයි ජාතියක් එන්නේ නෑ මට. ඒ කියන්නේ මොකද්ද මේ? ආයි කවදාකවත් මම එක් හැදෙන්නේ නෑ මට. ඒකසේ උනා. ආයි කවදාකවත් ජරා මරණය දුකක් බවට වැටෙන්නේ නැහැ. ඇයි ජාතිය ෂේ වුණා? තාරිවත් ජාතිය ෂේ වුණේ කොහොම? ස්වාමීනි ජාතිය හැදෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා භව. භව ෂේ වුණා. භව ෂේ වෙච්ච නිසා ජාතිය ෂේ වුණා. බොහොම හොඳයි සාරිපුත්ත බොහොම හොඳයි. එතකොට භව ෂේ වුණේ කොහොම? ස්වාමීනි භව හැදෙන්නේ උපාදාන ප්‍රත්‍යයෙන්. උපාදාන ෂේ වුණා. ඔන්න ඔය විදිහට පින්වතුනි ඔය කතාව උඩට යනවා. දැන් මම ඔකෙන් කර එක දෙයක් කියා ගන්න ඕනේ වුණා. ඒක විතරක් අපි කතා කරන ඔය සූත්‍රවල තව ගොඩාක් ගන්න දේවල් තියෙනවා පින්වතුනි. දැන්ම එකපාර දොරන් ගොඩ බදා ගන්න එපා. හිමීතියා හදිස්සි වෙන්න එපා. එහෙමනම් ඔබ දන්නවා පින්වතුනි ජාතිය ෂය වුණා. එහෙනම් අරිහතුන් වහන්සේ නමක් අරිහත් ඵලය ලබන වෙලාවේදී කියනවා මොකද්ද? ජාතිය ෂය වුණා. එහෙනම් මොකද්ද ඒ ෂය වෙච්ච ජාතිය? පිටින් අර පහ උදා වෙනකොට ඒක වටේ හැදිච්ච අර මම කියන ක්‍රීම් එකක් තිබුණේ. අන්න ඒ ක්‍රීම් එක ෂය වුණා. දැන් උදා වෙන්නේ පහක් විතරයි. දැන් අරිහතුන් වහන්සේට පහක් උදා වෙන්නේ නැද්ද? උදා වෙනවා. උදා වෙලා වැයලා යනවා. ඒ උනාදී ජීවත් වෙන තාක්කල් ඕක තමයි. උදා වෙලා වැය වෙලා යනවා. උදා වෙලා වැය වෙලා යනවා. නමුත් ප්‍රශ්නේ උනේ මොකද්ද? මේ බලන්න හොඳට. අර නොලෙජ් එක අපිට තිබ්බේ අර හරි රන්වන්, හරි හොඳ, හරි ෂෝ නොලෙජ් එකක් අපිට තිබුණේ. දැන් මේ නොලෙජ් එකෙන් අපිට කිව්වේ මොකද්ද? ජීවිතේ සාරයි මෙන්න මෙහෙම ගියොත්. ඒක නිසා අපි මොකද කළේ? ඒකට අනුකූලව මේක සකස් කළා. ඒකට අනුකූලව සකස් වුණාට පස්සේ හොඳට බලන්න බෑ. අන්තිමට මේ ඔක්කොම වෙලා තියෙන්නේ මම එක් හැදෙන්න නේද? දැන් ඒ වෙලේ ඇහැයි රෝස මලයි ගැටෙන වෙලාවේ පින්වතුනි අර නොලෙජ් එකේ තියෙන ඒවා ගන්න නැතුව ඔය ඕන එකක් ගැටිලා මේක හැදියන් කියලා හිතියනවා. ඔය කියන වේදනාව හට ගන්නවද? ඔය වේදනාව තුන හට ගන්නවද? නැහැ. වේදනාවක් එනවා. ඒකට කියනවා උපේක්ෂා තර උපේක්ෂාවක් එනවා. ඒක ආවා. ඒකට තණ්හා උපාදාන කිරිල්ලක් නැහැ. ඒකෙන් જાතියක් හට ගන්නවා. හැබැයි ඔය කියන જાතිය නෙමෙයි. ඒක අරිහත් જાතිය කියලා අපි කියමුකෝ. එහෙම එකක් හට ගන්නවා. ඒක ජරා මරණයට යනවා. එතන අපි ඕන නැහැ ඔය જાතිය කියන වචනේ පාවිච්චි නොකර මෙමුකෝ නැත්නම් ඔක පැටලෙනවනේ. එතන මොකද වෙන්නේ? පහ ඒ පහ උදා වුණා ඔය විදිහටම. ඊට පස්සේ මක්ක නැනවද? ඒක වැය වෙලා යනවා. දුකක් එන්නේ හේතුවක් නෑ. ජරා මරණේ දුකක් එන්නේ මොන ප්‍රත්‍යයෙන් හැදිච්ච ජරා මරණේද? මොන ප්‍රත්‍යයෙන් හැදිච්ච ජරා මරණේද දුක? ಜಾති ප්‍රත්‍යයෙන් හැදිච්ච ජරා මරණේ දුක. يعني ಜಾතිය ජරා මරණයට එනකොට තමයි මක් එන්නේ දුක. ಜಾතිය හැදුනේ නැත්තම් මම කවුද ජරා මරණයට යන්නේ? උදා වෙච්ච පහමක් කියලා නේද? වැයලා එනවා. মানে එකම process එක වෙන්නේ බෙදෙන්නේ. නමුත් මොකද වෙන්නේ අර knowledge එක. හරි ලස්සන. අපිට යහපත පිණිස නේද? ඔක්කොම ආස්වාද සැපසාර ගබඩාව. ඒ ගබඩාවෙන් අපිව පිංගතනේ ගෙනාව එක පාරක මොකටද? ඒ පාර අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද පිංගතනේ? අපිට જાතියක් හැදෙනවා. හොඳටම දන්නවා පින්විතින ඔය જાතිය දැන් ජරා මරණයට යනවා කියලා. නමුත් knowledge එක එහෙම එකක් නැහැ. ඇයි? ඒ knowledge එකට තමයි බුදුහාඳුරන් හම් වෙලා නැහැ. ඒ knowledge එකේ තියෙන්නේ මෙන්න මේක ආස්වාදයි සපයි සාරයි, මෙන්න මේක ආස්වාදයි සපයි සාරයි, මෙන්න මේක ආස්වාදයි සපයි සාරයි කියලා. ওই ටික තමයි knowledge එකේ දෙන්නේ. ඒ knowledge එකට තමයි බුදුහාඳුර හම් වෙලා නැහැ. ඒක නිසා පින්විතින අග මොනවද වෙන්නේ කියන එක ගැන කිසිම අවබෝධයක් නැහැ. එයාට ඕනේ උනේ මොකද්ද සිංහතනේ? ඒ කියපු ಜಾතිය හදාගන්න. ඒක නම් සිද්ධ වුණා. එයාට ඕනේ උනේ මොකද්ද? සැප දුක උපේක්ෂා කියන කියාට ප්‍රශ්නයක් නැහැ. එයාට ඕනේ උනේ මොකද්ද? ඔන්න ඔය ආකාරය. ඒ අරකේ නොලෙජ් එකේ තියෙන විදියට ඒ ಜಾතිය මක් කරන්නද? හදන්න. සැපාවත් ඒකම නේද හැදුනේ? දුකාවත් මොකද්ද හැදුනේ? දුක් වේදනාව රහත් මොකක්මද හැදුනේ? ඒකමයි හැදුනේ. උපේක්ෂා වේදනාව රහත් මොකක්මද හැදුනේ? ඒකමයි. මොකද සැපාවත් තණ්හා කලේ ඒ පහට. දුකාවත් තණ්හා කලේ ඒ පහට. උපේක්ෂාවවත් තණ්හා කලේ ඒ පහට. තමන් ආස තමන් කතාද බඳින්න නෝන මලා. ඒ නෝනට පුදුම ආදරේ මහත්තයා. තව මම නෝන එක ගෙනාවා. ඒ නෝන අර නෝන වගේමයි. දැන් කොහොමද කියන්නේ? ඔයාන අරයා වගේමයි. හරිම හොඳයි. පුදුම හොඳයි. පුදුම හොඳයි. දැන් හොඳයි කියන්නේ කාවද? ඔයාන අරයා වගේමයි. එයා පුදුම හොඳයි. එයා මෙහෙම හොඳයි. එයා මෙහෙම හොඳයි. දැන් මොකද වෙන්නේ? අර නොලෙජ් එකේ තියෙන කෙනා තමයි මේ වෙන්නේ. දැන් ඔය ඉන්න නෝනා අර නෝනට වඩා හොඳයි නะ. හරිදත් වඩා හොඳයි කියලා අර කරන් දා ගන්න කොහෙද? අරකට. හැබැයි සෝ නොලෙජ් එකේ තියෙන මොනවාද ආස්වාද සැපසාරයේ පිණිස බින්දෙන මේ ජීවිතේ අරයි යන්න ඕනේ ක්‍රමේ. ගෙනාපු නෝන අර නෝනට වඩා හොඳ නැත්තම් මොකද වෙන්නේ? යාළුවත් එක්ක කොහොමද කියන්නේ? බලහම්බම් මට හරියට මිස් වෙනවා බං මේ රාක්ෂියක් බං අර කී හැම නෑ හැමදාම තේක හදලා ගෙනත් දුන්නා කියනද නැද්ද? ඒ ඔක්කොම කියන්නේ දැන් කාගේ හොඳද කියන්නේ? දැන් මේ ගැටිලා නේද කියන්නේ? එහෙනම් ගැටිල්ලේදී ඇලිල්ලක් තියනවා කියලා පේනවද ඔබට? එතන ගැටෙන්නේ එළියෙන් ආපු එකත් එක්ක ඇලෙන්නේ මොකක් එක්කද? තව තියෙන එකත් එක්ක. එහෙනම් හිමිදෙනි ඔය කියන දුක් වේදනාවත් තණ්හා කරන වැඩ පිළිවෙලක් තියෙන ඔය දුක් වේදනාවට. ඔය වේදනා තුනටම තණ්හා කරනවා. තවත් එක සූත්‍රයක සාරිපුත්‍රයන් වහන්සේ අහන තථාගතයන් වහන්සේ. එතකොට මොකක් දුරු කරගත්තේ නැති නිසාද සාරිපුත්ත ඔබට අරිහත් වෙන්න බැරි උනේ? ස්වාමීනි ත්‍රිවිධ වේදනාවට තියෙන තණ්හාව දුරු කරගන්න බැරි වෙච්ච නිසා මට අරිහත් වෙන්න බැරි වුණා. ත්‍රිවිධ වේදනාවට තියෙන තණ්හාව දුරු වෙච්ච ගමන් මම අරිහත් වුණා කියන. එහෙනම් ත්‍රිවිධ වේදනාවට මොනවද කරන්න ඕනේ? තණ්හා කරන එකයි කරන්නේ. ඉතින් ත්‍රිවිධ වේදනාවෙන්ම පෙන්වන්නේ කාවද වෙන්නේ? අර උඩ තියෙන එක්කෙනාව. නොලෙජ් එකේ ඉන්න එක්කෙනාව නේද ඔය ත්‍රිවිධ වේදනාව කිව්වේ? සැප දුක් උපේක්ෂාව තුනම එනකොට මැවිලා ඉන්නේ කාවද හැමතිස්සෙම? අර ආස්වාදයි සපයි සාරයි කියලා ගත්ත පස් දෙනාවමයි. එතකොට එහෙනම් පින්විතනේ උඩ තැන මතක් කරගන්නයි මනෝ සංචේතනාව නැගුව මතකද? මනෝ සංචේතනාවෙන් හදන්න ඕනුනේ කාවද? අර ආස්වාද සැප සාරයට ඉන්න පුළුවන් එක. ඒ විඥානේ තමයි හැදුවේ. ඒ විඥානේ හැදලා පින්විතනේ අන්තිමට ඒ මමමයි නේද පිංගුතන ඉන්නේ දැන්? ඇයි සැපාවත් ඒ මම නේද? දුකාවත් ඒ මම. උපේක්ෂාවවත් ඒ මමමයි හැදුනේ. එහෙනම් පිංගුතනේ එතනින් බලාපොරොත්තු වෙච්ච එකේ වගේම සිද්ධ වුණා. එතනින් බලාපොරොත්තු වෙච්ච එකේ වගේම සිද්ධ වුණා පිංගුතනේ. නමුත් ප්‍රශ්නේ තියෙන මොකද්ද? උදා වෙච්ච එක වැය වෙලා ගියා. ජරා මරණයට ගියා. ඒක නිසා ආයි මොකද කරන්නේ? ආයිසරයක් අනිත් පැත්තෙන් හැදෙන්න පටන් ගන්නවා. එහෙනම් නොනවතින වැඩපිළිවෙලක පින්විතිනේ ওই විදිහට මේක යනවා. හැම එකක් අන්තිමටම මොනවද තිබුණේ? හැම එකක් අන්තිමටම මොනවද තිබුණේ? ඔය හැම සයිකල් එකක්ම අන්තිමට මොනවද තිබුණේ? දුක. ජරා මරණ දුක. ඒත් අමතර ඕන්නම් තව ශෝක හරි පරිදේව හරි දුක්ක දෝමනස් ඔය මොනවා හරි ටික හැම එකක් අවසානයේම පින්විතනි තිබුණේ දුක. ඒකයි ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. ඔන්න සිංහතනේ දුකටපත් වෙන හැටි දැන් ඔබට හොඳටම විශ්වාසද පින්වතුනි? කැමති දේ හම්බුණා, කැමති දේ හම්බුනේ නැතත්, කැමති දේ තවම හම්බුනේ නැතත් අනිවාර්යෙන්ම කෙලවර වෙන්නේ දුකෙන් කියලා මේක. ඒ කියන්නේ සැප වේදනාව ආවත් දුක් වේදනාව ආවත් උපේක්ෂා වේදනාව ආවත් කොහොම කළත් මේක ජරා මරණය දුකක් බවට පත් වෙනවා කියලා අපිට තේරෙනවද? ජරා මරණය දුකක් බවට පත් වෙන්නේ මොකක් හැදෙන නිසාද? ජාතියක් හැදෙන නිසා. ඇයි ජාතියක් හැදෙන්නේ? භව නිසා. ඇයි භව හැදුනේ? උපාදාන නිසා. උපාදාන හැදුනේ ඇයි? තණ්හා කරපු නිසා. ඇයි තණ්හා උනේ? වේදනාවු නිසා. තුන් වේදනාවටම තණ්හා කළා. වේදනාවු නිසා. ඇයි වේදනාවේ? සම්පස්ස නිසා. ඇයි සම්පස්සාවේ? සලායතන නිසා. ඇයි සලායතනාවේ? නාම රූප නිසා. ඇයි නාම රූපාවේ? විඥාන නිසා. ඇයි විඥානාවේ? අවිසංකාර නිසා. නැත්තම් මනෝ සංචේතනා නිසා. ඇයි මනෝ සංචේතනාවේ? ඈ මොකකින්ද? අර නොලෙජ් එක නිසා. මොකකින්දද? අර නොලෙජ් එක නිසා. එහෙනම් දැන් මට කියන්න පින්වතුනි, ඒ ඔබට තියෙන ඒ නොලෙජ් එක ඔබට සුවය යහපත පිණිසද තියෙන්නේ? එහෙමත් නැත්නම් මහා දුක්ඛ කන්දයක් පිණිසද තියෙන්නේ? එහෙනම් ඒ නොලෙජ් එක හරි එකක්ද වැරදි එකක්ද? එහෙනම් අද ඔබට කියන්න පුළුවන් ඔය නොලෙජ් එක අවිද්‍යාව කියලා. නැත්තම් බුදුහාමුදුර කියපු නිසයි කිව්වේ මෙච්චර කරා. දැන් ඔබ හොඳටම දන්නවා සිංහසනි, ඔතනින් යමක් දුන්නොත් එහෙම කෙලවර වෙන්නේ කොහෙන්ද? ලෝකෙකින්. එහෙනම් සිංහසනි, දුක නසා ගන්න නම් මොකද නසන්න ඕනේ? අවිද්‍යාව. දුක නසා ගන්න නම් අම්මට කන්න බොන්න දෙන හොඳට තියාගත්තොත් හරිද? දුක නසා ගන්න හොඳට සල්ලි ටිකක් හම්බ කරගෙන කැමති කැමති දේවල් ළඟ තියාගෙන හිටියොත් හරිද? හොඳට පින් ටිකක් කරගෙන ඉන්නලා පරිණිම්බිත වසවත් ටිකියොත් හරිද? පින්දෙන යමෙක් ජරා මරණ දුක දකින්න නැත්නම් පින්දෙන ඒක නා මොකුත් දකින්නේ නැහැ. ඒක නා තිරිසනෙක් වගේ දුක දැනෙනවා විතරයි. තිරිසනාට දුක දැනෙනවා. දැන් ජරා මරණ දුක දකින්නද ඔබ? හරි, එහෙනම් මට කියන්න, මේක ජරා මරණ දුකෙන් බේරෙන්න නම් මොන જાතියද හදන්න ඕනේ කියන්න. මොනවා කල්පනා කරලා කියන්නේ, මොන જાතිය හැදුවොත් අපිට ජරා මරණ දුකෙන් බේරෙන්න පුළුවන්? මොන જાතිය හැදුවොත්ද? මේ જાතිය හැදුවොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ජරා මරණයට. ජරා මරණය දුකයි. එතරයි. ජාතිය හැදුනොත් දරා මරණේ දුකයි. පහක් උදා වෙලා වැය වෙලා යන එක ප්‍රශ්නයක් නෑ. වේදනාව එනකොට වේදනාවට තණ්හා කළා නම් පින්විතනේ ඒකෙන් උපාදාන වෙලා භව වෙලා ජාති හැදෙනවා. බලන්න, ඒ ජාති හැදුණා කියලා කියන්නේ වේදනේ මමෙක් ඉන්න බව වැටහෙන්න පටන් ගන්නවා. මමෙක් ඉන්න බව වැටහෙන්න පටන් ගන්නකොට පින්විතනේ ඔතනින් වැය වෙලා යනකොට දැන් එන්නේ නැද්ද ගින්න? මම ඔබට උදාහරණයක් කිව්වේ, ඔබට ඉන්නවා මිනිසෙක්, මේ අමනුස්සෙක් ආවේශ වෙලා. අමනුස්සය ආවේශ වෙලා ඉන්නකොට මොකද වෙන්නේ සිංහදෙනි? ඒ අමනුස්සය ඔබ අරන් යනවා තට්ටු 10ක බිල්ලි මකුඩට. අරන් ගිහිල්ලා වහලේ කෙරෝලටම ඉඳලා, වහලේ කෙරෝලටම ගිහිල්ලා මේ පැත්තට පොඩ්ඩක් ඇල වෙලා ඇඟෙන් අයින් වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔබ එනවා. ඔබ එනකොට මොකද වෙන්නේ? වැදිනවා. කොහොමද දැනෙන හැඟීම? ෂෝ ගත දවටෙන මේ සීසන් සුවන් සුලන් රැලි අහෝ සැපයිද? එහෙමද? මොකද්ද ඔබට දැනෙන්නේ? ඈ මහා පීඩාවක් දැනෙනව නේද මේකට? ඇයි දන්නේම නැතුව මෙන්න මං ඉන්නවා, මෙන්න මං වැටෙනවා. ඉදර බාන්න මේකට වෙච්ච ජරා මරණේ කොච්චර වේදනාකාරීද කියලා. ඉතින් ඔක දකින්න ඕනේ මේකට. ඒකයි තියෙන්නේ. ඕක දැක ගන්න ඕනේ. මම එක් හැදිලා මම ජරා මරණයට යන කොච්චර දුකද කියලා. නමුත් එංගදෙනි මම කියලා කියන්නේ ඇත්තටම හැදෙන එකක් නෙමෙයි. මමෙක් ඉන්නා වගේ දැනෙනවා එතනදී. එහෙනම් අර කියපු නොලෙජ් එකෙන් ඒවත් දැන් අපි දන්නවා ඒකට අවිද්‍යාව කියලා. එහෙනම් ඒ අවිද්‍යාවෙන් මේ කරුණ ඔක්කොම සැලසුවා. අපිට යහපත කරන්නම් කියන අටියෙන්. නමුත් යහපත කරන්න කියන ඇදින අන්තිමට මමෙක් ඉන්නවා. ඒක ජරා මරණයට එනකොට දරා ගන්න බැරි වේදනාව වෙනවා. මහා දුක්ඛයක් ඇති වෙනවා. එහෙනම් මේකදින මේ අවිද්‍යාව කියලා කියන්නේ වහාම නැසයුතු එකක්. මේක තියෙන තාක්කල් ගැලවෙන්න හම් වෙන්නේ නැහැ. දැන් ඕකට අපි කියන විපාක සම්බන්ධ වෙනවා කියලා මතකයි නේද? විපාක සම්බන්ධ වෙන තැන මතකද? මුලින්ම විපාක තමයි සම්බන්ධ වෙන්නේ. දැන් විපාකෙට අරගෙන එනවා පින්විතනේ හොඳ උණු වෙලා වැක්කිරෙන ලෝදිය භාජනයක්. දැන් හැමේ ඇවිල්ලා මදුරුවෙක් ස්පර්ශ වෙනවා. මදුරු වර්ගයේ 3යි 7යි ස්පර්ශ වෙලා ඉඳනවා නේ පොඩ්ඩක්. නේ දුක් වේදනා වෙනවා නේ පොඩ්ඩක්. හරි. හොඳයි. දැන් මොකද කරන්නේ පින්විතනේ? දැන් එනවා මොකද්ද? අර ලෝදිය භාජනය අරගෙන. දැන් ওই ලෝදිය භාජනය අරන් එනකොටත් පින්විතනේ දැන් මොකක්ද ස්පර්ශයෙන් යන්නේ? විපාකේ ඔය ස්පර්ශ වෙන්නේ කියලා විපාකේ විපාකෙට ඕකත් එන්නේ. දැන් ಜಾති හැදෙන්න හැදෙන්න මොකද වෙන්නේ පිටින්? මේක ජරා මරණයට යනකොට ඔක්කොම අවිද්‍යාව තියෙනවනේ. ඒක නිසා මොන විපාකේ ආවත් පටන් ගන්නේ අபிසංකාරකින් නෙමෙයිද? ඒ අවිද්‍යාව තියෙනවනේ. අවිද්‍යාවෙන් කියන්නේ මේක සාරයි. ඔය එන එකට මේක හදපන්. දැන් විපාකෙන් ගේනවා දෙකක්. විපාකෙන් කනයි ශබ්දයයි එකට ගන්නවා. ඒ ගන්න යන වෙලාවේදී ඕක හරියන්නේ නැහැ. මොකද්ද හරියන්නේ? මේ මේ මෙතන එකක් තියෙනවා. මෙන්න මේක හදපන්. එතකොට පින්විතනේ විපාකෙන් මොන එක ගැටෙන්න ආවත් අවිද්‍යාවෙන් මොකද කරන්නේ? එයාට ඕන එක හදවනවා. එතකොට පින්විතනේ වේදනා තුනෙන් එකක් එනවා. වේදනා තුනෙන් එකක් ආවයි කියලා කියන්නේ ජාතියක් හැදෙනවා. ආයි මේ බව කියන්නේ මොකද්ද? තණ්හා කියන්නේ මොකද්ද? මොකුත් දැනගන්න ඕනේ නැහැ පින්විතනේ. වේදනා තුනෙන් එකක් ආවයි කියන්නේ මොකද්ද? ඔබ දන්නවා ඉතින් ඒ ක්‍රමයක් තියෙන ඒ ක්‍රමෙන් කොහොම හරි හැදෙනවා කාවද? ජාතිය. මෙහෙම ගන්න උදාහරණෙන්න. ඔබ එහා ගෙදර මිනිස්සයාට බැන්නොත් ඒ මිනිස්සයා අරක ගල මේක කළා 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 ඔබ ගලුවට පොල් ගෙඩියක් වැටෙනවා. ඔළුවට පොල් ගෙඩියක් වැටෙන එක දුකයිද නැද්ද? හරි. එහෙනම් දැන් මේක කළා මේක කළා මේක කළා මේක කළා මොනවා කරනවද කියලා හොයන්න ඕනේද? නැහැ. ඔබ මොනවා කරපු නිසාද ඔළුවට පොල් ගෙඩිය වැටුනේ? එයාට වැනපු නිසා. එහෙනම් බයින් නැතු වෙන්න. එතකොට මේක වෙන්නෙත් නැහැ, 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 මේක වෙන්නෙත් නැහැ. පොල් ගෙඩිය වැටෙන්නේ නැහැ. එහෙනම් මැද්දේ තියෙනවා මොනවද කියලා මහා ලොකුට දැනගැනීමේ අවශ්‍යතාවිකුත් නැහැ එතන. මෙන්න මේක නිසා නම් මේක උනේ. මේක දුරු කරද්දි මේකම කෙනාද දුරු වෙනවා. ජාතියක් හැදුනොත් ජරා මරණයට පත්වීම දුකක් කියලා ඔබට හැමෝටම වැටහෙනව නේද? ජාතිය ශේ වුණොත් ජරා මරණ දුක ශෝක පරිදේව දුක් දෝමනස් කියන ඇති වෙන හේතුවක් නැහැ නේද? ඒ ටික තේරෙනව නේද ඔබට? එහෙනම් අරිහතුන් වහන්සේ නමක් ජාතිය ශේවිය කියලා කීනා ජාති කියලා කියනකොට පේනද? එහෙනම් දැන් අපි දන්නව නේද පින්විතනේ උන්වහන්සේ ඩායි කවදක්වත් මම එක් හැදෙන්නේ නැහැ. එහෙනම් ඒ හැදිච්ච එක ජරා මරණ නුන උන්වහන්සේට දුකක් නැහැ. එහෙනම් ආයි ශෝකේ ඉන්න පුළුවන්ද? ජරා මරණ වෙන්නේ නැතුව ශෝකේ ඉන්න පුළුවන්ද? අම්මා මැරිච්ච එකද ශෝකේ? නැතනම් තමන් ජරා මරණයට කියකද ශෝකේ? තමන් ජරා මරණයට යන එක ශෝකේ. මොන තමන්ද? මොන මමද? අම්මා ජීවිතුන් අතර ඉන්නවට කැමති මම. එහෙමයි පින්වදෙනි මමව හැදෙන්නේ. මම කියලා කියන්නේ අර අරකේ තියෙන ඒවම තමයි. දැන් ඒක කියත් ඉනවා කිව්වොත් ඔබගේ දැන් අවිද්‍යාවේ ඒ කැලේ කොච්චර තියෙනවද ඔබගේ? කොච්චර තියෙනවද කිව්වද? 100? ඈ අනන්ත ප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා කිව්වා. ඒකේ අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා නම් දැන් මට කියන්න දෙන්න ඉතින් මේ අනන්ත සංසාරයේ තියෙන මමලා කී දෙනෙක් හදලා තියෙනවද? අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් හදලා තියෙනවා මමලා. මාමල නෙමෙයි මම කියන අය අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් හදලා තියෙනවා. ඒ හදපු හැම මමෙක්ම කුණත් ජනමන්තිය. ඒ ජනමන්තියට ගියහම පෙන්විතනේ. ඔබට උරුමුනේ මොනවා විතරද? ශෝක පරිදේව දුක්ක දෝමනස උපායස ඔබ තමයි තු. පෙරලි පෙරලි ඇඬුවා, කෑ ගගහ ඇඬුවා, බිම පස් හාර හාර ඇඬුවා, මූණ එල්ලගෙන හිටියා. ඒ ඔක්කොම කළා පෙන්විතනේ හැම මොහොතකම. දැන් කවුරැලි ඔබේ කන්ට කළා කියනවා. වේදනාව ගන්න එපා. පුතා බස් එක ගිහිලා ඉස්පිරිතාලේ එක්කන් ගියා. අඬන්නේ ගිහිල්ලාද මෙතනද? මෙතනදී අඬලා වැළපිලා අතන පොළවේ හැපිලා කොහොම කළාද පස්සේ? එලකින අනේ සමාවෙන්න. ඔයාගේ පුතා නෙමෙයි. අර එහා පැත්තේ ඉඳපු එක්කෙනාගේ පුතා. නැත්නම් ඔබ දුක් වෙන්න ඕනේ ඔක්කොම දුක් වුණා නේද? එහෙනම් පුතා ඇක්සිඩන්ට් වෙන්න ඕනේ ඔබට දුක් වෙන්නේ. නැහැ එහෙමද නේ? ඔබගේ කෙනා ජරාමන්නේට ගියා නම් ඇති. දැන් දෙකෙන් ඔප් වෙනව නේද මේකදනි? බාහිර කෙනෙකුට මුකුත් වෙන්න ඕනේ නැහැ. ඔබට ශෝක වෙන්න, පරිදේ වෙන්න, දුක්ක දෝමනස ඇති වෙන්න ඒකක්වත් ඕනේ නැහැ. තමන්ගේ ඉන්න කෙනා, තමන් හදාගත්ත මම මක්ුණා නම් ඇතිද? ජරාමන්නේට යනකොට තමයි පිමිදුනේ ඔක්කොම එන්නේ. එහෙනම් මේ ලෝකයා නිසා අපි අඬන්නේ නැහැ දෙන්න. අපි දරුවට ආදරේ නැහැ. දැන් ඔබට වැටහෙනවද පින්විතනේ ඒවා? අපි ආදරේ මොනවටද? රූප වේදනා සංඥා සංකාර විඥාන වලට. අවිද්‍යා රාමුව ඇතුලේ තියෙනවා පින්විතනේ දරුවාගේ මෙන්න මෙහෙම ස්වභාවයේ ආස්වාදයි සැපයි සාරයි කියලා. එතකොට අන්නේ ජාතිය තමයි පින්විතනේ අපේ හැදෙන්නේ. එතකොට ඒ ජාතිය හැදෙනකොට බාහිරින් එන එක ඒකට ගැළපෙනවා නම් අපිට සැප වේදනාවක් දීලා අපි ඒ ජාතිය හදා ගන්නවා. ඒ හදාගත්ත තප්පරෙන් ආයි අඬනවා පින්විතනේ මොකක්ින්දද? ඒ ජාතියේ ජරා මරණයට යන නිසා. එතන ආයි උදා කරගන්නවා. එහෙනම් අපිට දරුවව ඕනේ මොකක් නිසාද? මම හදා ගන්න ඕනේ වේදනාව ගන්න. මහ පුදුම කාලකන්ණි ස්වභාවයෙන් නෙමෙද බලන්න පින්විතනේ මේ ජීවත් වෙනවා කියලා කරන්නේ. මේ බාහිරේව ඔක්කොම පාවිච්චි කරන්නේ මොකටද? මම හැදෙන්න නම් අර වේදනාව එන්න එපා. වේදනා තුනේ එකක් ආයෙ නැත්තම් මම හැදෙන්නේ නැහැ නේ. ඒ වේදනා තුන එන්න නම් පින්විතනේ බාහිර ඇහැ රූපයයි ඝටණය වෙන්න තියෙන්න ඕනේ. ඇහැ රූපය ඝටණය වෙන්නේ නැත්නම් ඒ වේදනා එකක් ගන්න බෑ. ඒක ගත්තේ නැත්නම් මම හැදෙන්නේ නෑ. එහෙනම් කොහොම කළා හරි තියාගන්න ඕනේ? බාහිර තියෙන වස්තු ටික. ඒක නිසා දරුවට කන්න බොන්න දෙලා හොඳට තියාගන්න නැත්නම් මං හදා ගන්න වෙන්නේ නෑ. පින්විතනේ ඔය සමහර සාමාන්‍යයෙන් බෞද්ධයෝ නම් එහෙම කරන්නේ නැහැ. සමහර ආගමික පිරිස ඉන්නවනේ පින්විතනේ ඌරෝ ඇති කරන්නේ මොකටද? මුදට මසට තරට වැදුනට පස්සේ මකරන්නේ මස් කඩේට දෙන්නේ නැත්තම් මරලා එළියේ අර එල්ලලා ඒක විකුණනවා කැලි කපලා. ඒක කරන්නේ නේද? ඔබ දරුවව හදන්නේ මොකටද? ඔබ දරුවව හදන්නේ මොකටද? දරුවන ආදරේනේ. අර මනුස්සයා ඌරව හැදුවේ මොකටද? ඌරට ආදරේටනේ. පවුර කන්නත් නැහැ. ඒක නිසානේ. ඈ? මේ විදිහේ මනුස්සයා ඌරව හදන්නේ මොකටද? ඒ වගේම තමයි මේ ඔබ දරුවව හදන්නේ. හොඳට මතක තියාගන්න. ඔබ දරුවට ආදරේ නිසා නෙවෙයි. දරුවාගේ මුණ ඔය විදිහට තියාගන්නේ. දරුවාගේ අධ්‍යාපනය ඔය මට්ටමේ තියාගන්නේ. අත උසන්න. දරුවා කුඩු ගන්නවට කැමති අය. පුදුම අම්මල සාත්තල මේන. කුඩු ගහපු දරුවේ දිහා බලන්න කොච්චර සැනසෙන්නේ ඉන්නවද කියලා. ඇයි ඔබ කැමති නැත්තේ? අරකින් බලන්න ඕනේ. ඒකේ මොනවද තියෙන්නේ? කුඩු ගහන්නේ නැති ළමයා ආස්වාදයි සපයි සාරයි. එහෙනම් දැන් ඒක උදා කරගන්නයි ඕනේ. සැපෙන් උදා වෙනවට කැමති වෙනද? මොකද හේතුව ඒක දුකක් විතරනේ. දුකෙන් උදා වුණොත් එහෙනම් මොකද වෙන්නේ? උලක්නේ. Taman දුක් විඳිනවා කියලා දැනෙනවනේ වෙනදේ එතකොට. අර මැද දුක් වේදනාව ආවොත් එහෙනම් වෙන්නේ මොකද්ද? Taman දුක් විඳිනවා කියලා දැනෙනවා. දුක් විඳිනවට කැමති නැහැ. ඒක නිසා දැන් ඕක සැපෙන්න උදා කර ගන්න හදනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න මේ විදිහට කොහෙද ඔතන මම එක්ක ඉන්නේ කියලා. මම එක්ක ඉන්න බව නිකන් පෙන්වනවා විතරයි. මම එක්ක ඉන්න බව දැනෙනවා විතරයි. දැන් මේ කියන ටික නම් ඔබට තේරෙන්න තව කාලයක් යයි සමහර වෙලාවට. මම එක්ක ඉන්න බව දැනෙනවා විතරයි කියන ටික. නැතම හොඳනම දන්නවා සිංහලෙන් ජාතිය හටගත්තා නම් අනිවාර්යයෙන්ම මක් වෙනවමද? ඒක ජරා මරණයට යනකොට දුක හට ගන්නවාමයි. එහෙනම් දැන් මට කියන්න සිංහලෙන් ජරා මරණ දුක කුමක් ප්‍රත්‍යයෙන් හටගත් එකක්ද? ජාති ප්‍රත්‍යයෙන්. ජාතිය නැසුවොත් ජරා මරණ දුකට මොකද වෙන්නේ? එහෙනම් ජරා මරණය ජරා මරණ දුක නිරෝධ කිරීමේ ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ක්‍රමයක් තියෙනවානේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න බෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. වැඩෙන්නේ මක් වුණාමද? රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩද්දී. දැන් බලන්න එහෙනම් දැන් හොඳටම ඔප් වෙනවා නේද පින්වතුනි මේක. මේ ඔක්කොම වැඩසටහන උනේ අර උඩ අවිද්‍යාවේ තියෙන ස්වභාවය නිසා නේද? එතන ඔක්කොම ආස්වාදයි සපයි සාරයි කියලා හිතන් ඉන්න නිසා නේද මේ ඔක්කොම ගිනිගඩවල් ටික පාත් උනේ. එහෙනම් ඒක පින්වතුනි පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි කියලා එහෙම හිතන් හිටියා නා. දැන් මනෝ සංචේතන කොහොම කරයිද? ඈ හරි ආසාවෙන් හදයිද? ඈ මේ ඔක්කොම පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි කියලා එහෙම හිතාගෙන හිටියා නම් එහෙම පින්වතුනි. දැන් හදන්නේ හදයිද? කවදක්වත් හදන්නේ නැහැ පින්වතුනි. ඒකයි. ඕක 100% ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනා ආයි හදන්නේ නැහැ. එහෙන් හදන්නේ නැත්තම් පිටින් යටින් ජාතිය හටගන්නේ නැහැ. නිකම් පහ උදා වෙලා අර බාහිරින් ආව පහ උදා වෙලා බෑ වෙලා යනවා විතරයි. එහෙනම් ජරා මරණ දුක කියන එකක් හටගන්නේ නැහැ. ශෝක පරිදේ දුක්ඛ දෝමනස කියන ඒවා හටගන්නේ නැහැ. වැටුණාද? එහෙනම් අනිච්ච දුක්ඛ අනත්ත වැළුවාම පිටින් මොකද වෙන්නේ? අර උඩ සුද්ධ වෙනව නේද? එකන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා. ජාතිය මොකද පින්නේ? ජාතිය කොහොමද හටගන්නේ? භව නිසා ජාතිය හටගන්නේ. භව ඇති කල්හි ජාති හටගන්නේ. භව නිරෝධ කළොත් ජාති නිරෝධයි. එහෙනම් ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේවත් රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැඩෙන එක. වැඩ වෙනවා. භවනසන්න මොකද්ද කරන්නේ? නැත්නම් භව දුක මොකක්ින්ද දෙන්නේ? උපාදාන නිසා. උපාදාන උනේ නැත්නම් භව වෙන්නේ නැහැ. එහෙනම් උපාදාන ප්‍රත්‍යයෙන් භව වුණා නම් උපාදාන නිරෝධ වුණොත් භව නිරෝධයි. එහෙනම් භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකද්ද ආයි? ආයිත් අරකමයි. එහෙනම් දැන් ওই විදිහට උඩට යන්න දැන් අපි දවස් කීපයක් ওই උඩට ගියානේ. දැන් උඩට ගියාට පස්සේ මේ විදිහට එහෙනම් අபிසංකාරයට හේතුව මොකක්ද? අபிසංකාර කලේ ඇයි අපි? අවිද්‍යාව නිසා. බලන්න මේ විදිහට නිකන් අර විපාකේ ඇවිදිලා ගැටෙන වෙලාව ඕක හැදෙන්න දුන්නා නම් ඔය මොකුත් ප්‍රශ්නයක් නැන්නේ. මේ උනේත් විපාකේනේ ගැටන්න ආවේ මේ විදිහට. අපි පොඩි වෙනසක් කළානේ අතන ඉඳගෙන. අවිද්‍යාවෙන් පොඩි වෙනසක් ඇති කළා. ඒ එතන හිතාගෙන ඉන්න දෙයක් තියෙනවා මෙන්න මෙහෙම ඒවා තමයි සාර කියලා. ඒක නිසා මේ එන එක මොකද්ද කියන එක අදාළ නැහැ. මේක තමයි සාර. ඉතින් මේකට ආසන්න මේක දාලා හැදුවා. දැන් මොකද වෙන්නේ? ඒක දෙන්නේ සම්පස්සේ වෙන වෙලාවේදී මේ ලෝකේ තියෙන දරුණුම දේ වෙනවා. මම මේක හැදෙන තැනට කරුණු සකස් වෙනවා. දැන් බලන්න මම කියන කෙනා ඉන්න කෙනා පිංගුතුනි සම්පස්සේ දකින්නේ මොන විදිහටද? අවිද්‍යාව තියෙන මම කියන කෙනාව හැදෙන කෙනා මම කියන කෙනා හැදෙනවට කැමති කෙනා. අවිද්‍යාවෙන් යන්නේ ඒකනේ කරන්නේ. ඒ කෙනා පිංගුතුනි මේ සම්පස්සේ කරන්නේ ආසාවෙන්ද නැත්නම් අකමැත්තෙන්ද? ආසාවෙන්. ඔබ රූප බලන්නේ ආසාවෙන්ද අකමැත්තෙන්ද? අකමැත්තෙන්. කොහොමද බලන්නේ? ආසාවෙන්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම ඔය ඔක්කොමත් එක්ක පිංගුදිනේ මේ අසුර සිද්ධ කරන්නේ පුදුම ආසාවෙන්. ඔය සම්පස්සේට පුදුම ආසයි පිංගුදිනේ මිනිස්සු. රූප බලන්න හැ ගැටන්න පුදුම ආසයි. ඔබ නැහැ කියනවනම් මට ඕනේ තරම් ඔප්පු කරන්න පුළුවන්. කරන් තියෙන්නේ මොකද්ද? ඔන්නේ පොඩ නැගිල්ල. කවදරි කෙනෙක් නැගිල්ල ගියා නම් එතෙ මෙතනින්. මොකද වෙන්නේ? හ? නිකන් අර ආමියගේ කියන්නේ දකුණට හැරෙන් කියලා ඒ වගේ තමයි. බෙලි ඔක්කොම පට 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 ගාලා හරවන මේ පැත්තට. මේ මට පේනවා මේ 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 හැරෙන්. හරි ලස්සනයි ඒක. මොකක්ද? සම්පස්සේ. සම්පස්සේට කැමති මිනිහ. ඇත්ත දැනගත්ත දවසට සම්පස්සේ මොන වගේද? හැම ගහලා අතරූප එළ දෙනක් වගේ. ඇත්ත දැනගත්ත දවසට පින්විතනි සම්පස්සේ කියලා කියන්නේ හැම ගහලා අතරූප එළ දෙනක් වගේ කියලා කතා කරන්නේ තථාගතයන්. හැම ගහලා අතරූප එළ දෙන එක ස්වභාවය මොකක්ද? දැන් කොහේ ඉඳලාද බේරෙන්න පුළුවන් පින්විතන? යන්න දුකින් අයි දුක. දැන් සම්පස්සේ වුණා නැහෙවත් හැම ගහුවා නම් දැන් කොහොමද බේරෙන්නේ? ඊළ බිත්තියකද හේතු වෙනවා. මොකද වෙන්නේ? විත්තේ ඉන්න සතුට ටික කනවා. ගහකට හේතු වෙනවා. දැන් මොකද වෙන්නේ? ගහේ ඉන්න සතුට ටික කනවා. වතුරට බහිනවා. සතු කනවා කියලා. දැන් මාළු ටික කනවා. ඔය කොහෙවත් ඉන්න බෑ. මං ගොඩ බිමට වෙලා ඉන්නවා කියලා ඉන්නවා. මොකද වෙන්නේ? අවකාශයේ ඉන්න සතු කනවා. කොහෙද ඉන්නේ දැන් යා? මේකද ඉන්නේ සම්පස්සේ හැදුවනම් දැන් දුකෙන් බේරෙන්න හම් වෙන්නේ නැහැ. එහෙනම් සම්පස්සේ කියලා කියන්නේ පින්විතනේ ආහාරයක්. ආහාර ಜಾති හතරක් ගැන ඔබ අහලා තියෙනව නේද? සම්පස්සේ කියන්නේ පින්විතනේ ආහාරයක් මේ මම උපද්දවා ගැනීම උදෙසා තියෙන. එහෙනම් එක සම්දිස්ථානයක්. මම උපද්දව ගන්න සම්පස්ස නැතුව බෑ. සම්පස්සේද පස්සේද තියෙන තණ්හාව දුරු වුණා නම් පින්විතනේ ඒක නට වේදනා ත්‍රිවිධ වේදනා හටගන්නේ නැහැ. ත්‍රිවිධ වේදනා හටගන්නේ නැත්නම් මම නිකම් මේවා කියන්නේ පිළිද තේරෙනවා නම් තේරුම් ගන්න. ත්‍රිවිධ වේදනා හටගන්නේ නැත්නම් තණ්හා නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් භව නැහැ. භව නැත්නම් ජාති නැහැ. ජාති නැත්නම් ජරා මරණේ දුක බවටපත් වෙන්නේ නැහැ. ජාතිය ෂේ වුණා. මනෝ සංචේතන වලට ගිහිල්ලා බලන්න. අවිද්‍යාවෙන් ආපු නිගමනයේ නිසා පින්විතනි මනෝ සංචේතනාව දිව්‍ය ලෝකයක් හදන්න නේද ඔය ඔක්කොම කලේ? මතකද ඒ ටික දැන්? මනෝ සංචේතනාව දිව්‍ය ලෝකයක් හදන්න නේද ඔය ඔක්කොම කලේ? අර අර අරකේ තියෙන ආස්වාදයි සැපයි සාරයි කියන ගැත්ත ටික හදන්න නේද මනෝ සංචේතනාව මේ හිත ගොඩනගන්නේ? ඇත්ත දැනගත්ත දවසට පින්විතනි මනෝ සංචේතනාව කරන්නේ මොකද්ද ඔය? අංගීසේ තියෙනවා පින්විතනි මහා අඟුරු වලක්. ඔය අඟුරු වලට පින්විතනි මනුස් හැඩි දැඩි මිනිස්සුයෝ දෙන්නේ ඔබව ජීවත් වෙන්න කැමති ඔබව මැරෙන්න අකමැති ඔබව අද්දකින් අල්ලලා ඇද්දගෙන එනවා. ඔබට මොකද්ද ඒ වෙලාවට හිතෙන්නේ? ලං වේවා ලං වේවා ලං වේවා එහෙම හිතෙන්නේ නෑ. දුරම වේවා දුරම වේවා දුරම වේවා කියලා නේද? එකදෙනි බලන්න අර මනෝ සංචේතනාවට තිබුණේ මොකද්ද? ලං වේවා ලං වේවා ලං වේවා කියන එකක්. මොකද අවිද්‍යාවෙන් දුන්න නිගමනය මොකද්ද? මේක හැදුවාම පුදුම ශෝකය. නමුත් මේක තේරුම් ගත්ත ගමන් පින්විතනි දැන් මනෝ සංචේතනාව ගැන හිතන් තියෙන මොකද්ද? හදුවොත් ඉවරයි. හදන්න නැතුවම හිටපන්. හදන්න නැතුවම හිටපන්. එහෙනම් මනෝ සංචේතන වුණොත් මොකද වෙන්නේ? අග මොකද වෙන්නේ? අක ගිනි ගොඩක් කණිකට. නමුත් අවිද්‍යාවෙන් මොකද්ද කිව්වේ? ආස්වාද සැපසාර ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් ඕක හදපන් කියලා. නමුත් ඇත්ත තේරෙනකොට තේරෙනවා මේකෙදි මේ ආස්වාද සැපසාර ජීවිතයක් හදා ගන්න කියලා මේ කිව්වට. මේ ගිනි ගොඩකට මේක යන්නේ. එහෙනම් මනෝ සංජේතනා කියලා කියන්නේ නොකල යුතු එකක්. එහෙනම් මේක මේ ඉස්සරහට අද්දා ගැනීම කියලා කියන්නේ මොකද්ද? නොකල යුතු එකක්. එහෙනම් පින්වතුනි මනෝ සංජේතනාව ගැන ඔබට තියෙනුනේ මොන වගේ හැඟීමක්ද? අර ගිනිගොඩට ඔබ වැදගෙන යනකොට පින්වතුනි දුර්ම වේවා කියන හැඟීමක් එන්නේ. අන්න ඒ වගේ මනෝ සංජේතනාව ගැන තියෙනුනේ මොකද්ද? හදන්න මේපා ඕක. නොහදත්වා හැදුවොත් ගිනි. මොකද වේදෙන මනෝ සංජේතනාව ගැන හරීම සුඛසහගත හැඟීමක මිනිස්සු ඉන්නේ. මේ සත්‍යය ඉන්නේ මනෝ සංචේතනාව නිසා යන්දම් ගොඩ ගියා කියලා ඉතින් ඉන්නේ. මනෝ සංචේතනනේ දන්නවනම් මනෝ සංචේතනාව වලින් හැදෙනව දන්නේ නැත්තම් මොකද වෙන්නේ ඉතින්? මේ එකක් දන්නේ නැහැ මොකද? දන්නවනම් පින්වදිනේ මනෝ සංචේතනාව තමයි මේක කරන්න පටන් ගත්තේ කියලා මිනිසුන්ට තියෙන හරි හොඳ හැඟීම මනෝ සංචේතන හදපු නිසා හොඳට ගියා මේක. නමුත් අග දුකටපත් වෙන බව දකින්නකොට පින්වදිනේ මොකද වෙන්නේ? මනෝ සංචේතන කියන්නේ මහා දරුණු කෙනෙක් විදිහට දකින්න පටන් ගන්න. එනම් මනෝ සංචේතනා කියලා කියන්නේ මහා දරුණු කෙනෙක් වශයෙන් පින්විතුනි මනසිකාර කරන්. ඒ කියන්නේ මේ මනස මේ හදන්න හදන එක. විඥානයේ ගොඩනගන්න දරන වැඩපිළිවෙල මහා දරුණු වැඩපිළිවෙලක්. ඒ ඔක්කොටම කරන්න තියෙන පින්විතුනි එක දෙයයි ඉතින්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වර්ණ එක තමයි ඉතින්. එයා තමයි ඔක්කොම කරන්නේ. වැරදි නොලෙජ් එක. අන්න ඕක හරි ගැස්සුවා නම් පින්විතුනි මේ ප්‍රශ්නේ ඔක්කොටම උත්තර හම්බ වෙනවා. අනිත් ආහාරය තමයි පිළිගන්නේ විඥාන ආහාරය. විඥාන ආහාරයට පිළිගන්නේ සතාගතයන් වහන්සේ දෙන උපමාව තමයි. හොරෙක් වල්ලගෙන එනවා. රජුරයන් අහනවා ස්වාමීනි මොකද්ද මේ හොරාට කරන්න ඕනේ? ওই මිනිස්යාට උදේ වරුවේදී අඩ යටි 100කින් ගහපන්. අපි මොකද අඩ යටියක් කියලා කියන්නේ ඇන ගහපු පොලු කෑල්ලක් කියලා එහෙම නිකන් හිතමු. අඩ යටින් 100 පාරක් ගහපන් කියනවා. මේ අඩ යටින් 100 පාරක් ගහලා අර මනුස්සයා දාලා මේගොල්ලෝ එනවා. ස්වාමීනි ගැහුවා. තාම ඉන්නවද? එහෙනම් දවල්ටත් ගහපන් 100ක්. ආයි ගහලා එනවා. ස්වාමීනි තාම ඉන්නවද? එහෙනම් තව 100ක් ගහපන්. ආයෙනවා ස්වාමීනි තාම ඉන්නවද? එන තව 100ක් ගන්න. එන ගහපු සම්පූර්ණයෙන්ම උල් තියෙන ආයුධයකින් එකපාරක් ගහුවම කොහොමද වෙන්නේ ඔබට? කොහොමද? ආසාදයි? තමයි? සාරයිද? නෑ එහෙනම් 300 පාරක් කනකොට කොහොමද? ඒ වගේම දවස් ගාණක් කනකොට කොහොමද? එනම් පින්වතුනි මේ මනුස්සයා ජීවත් වෙන්න මොකද වෙන්නේ? මේ මනුස්සයා ජීවත් වෙන්න මොකද වෙන්නේ? අර දුකින් දුකට පත් වීම සිද්ධ වෙනවා නේද? යන්තම් පණ පොඩ්ඩක් තිබුණොත් එහෙනම් රජුර ආයි මොකද කියන්නේ? තව 100ක් ගහමු. ආයි තව පණ පොඩ්ඩක් තියෙනවා කියලා දැනගත්තොත් එහෙනම් තව 100ක් ගහමු. එනම් පින්වතුනි මේ මනුස්සයා ඉන්නකම් අර දුකේ මිඳින්න වෙනවා නේද? ඒ වගේ පින්වතුනි මේ විඥාන ස්වභාවයේ තියෙනකල් මකෙන්නේ නෝ අර දුකටපත් වෙන්න වෙනවා. නමුත් මේක ගැන නොදන්න සත්‍යය මේ අග දුක දකින්නේ නැති සත්‍යයට පින්වදිනේ විඥානයේ හැදෙනවා කියලා කියන්නේ මහා පුදුමාකාර සැපතක්. විඥානයේ හැදෙනවා කියලා කියන්නේ මහා පුදුමාකාර සැපතක්. නමුත් අග දුකයි නම් පින්වදිනේ දුක එන්නේ මේ විඥානය නිසා නෙමෙයිද? විඥානේ නාම රූප වල නාම රූප සලආයතන වල ඔහොම වෙන ක්‍රමයක් තියෙනවනේ. එහෙනම් විඥානේත් බලපානව නේද ඔකට එන්නේ? එහෙනම් මේ මහා අග තියෙන මහා ගින්නට විඥානේ ඇදලා දාන්නේ නැද්ද? එහෙනම් විඥානේ තියෙන තාක්කල් අග ගින්න තියෙනවද නැද්ද? එහෙනම් විඥානේ පිංගදෙනි ප්‍රභාස්තර සිතක් බවට පත් වුණා නම් මොකද වෙන්නේ? එහෙනම් අරියතුන් වහන්සේගේ සිත බවට පත් වුණා නම් මේ විඥානේ මොකද වෙන්නේ දැන්? දැන් අග ගින්න ඉවරයි. එහෙනම් විඥාන මට්ටමේ තියෙන තාක්කල් මොකද වෙන්නේ? අග ගින්නටපත් වෙනවාමයි. එහෙනම් පින්වදිනේ විඥානයේ ওই මට්ටමේ පවතිවා කියලා යම් ප්‍රාර්ථනාවක් තියෙනවනම් යම් ඇලිල්ලක් තියෙනවා නම් විඥාණයට ඒකත් මහා මෝඩකමක්. එහෙනම් සම්පස්සේට යමෙක් ඇල්ලේ ඉන්නවා නම් පින්විතනේ ඒක මහා මෝඩකමක්. මොකද සම්පස්සේ කියලා කියන්නේ කෙලින්ම හව ගහලා තරපු එළදෙන වගේ බේරිල්ලක් නැහැ සම්පස්සේ. එකෙනම රූප බලන්න ඇලිලා ඉන්නවා නම් පින්විතනේ රූප බලන එක හොඳයි, සද්ධාහන එක හොඳයි, ගන්ධ දැනගන්න එක හොඳයි. ඔය ඔක්කොට ඇලිලා ඉන්නවා නම් පින්විතනේ ඒවා හොඳයි කියලා මානසික මට්ටමේ ඉන්නවා නම් පින්විතනේ දැන් මේවා ඔබ මෙහෙමයි. මේකේ පින්විතනේ පොඩි පොඩි කෑලි ඔබට තේරෙයි, සමහර ඒවා තේරෙන එකක් නැහැ. නමුත් මම ඉදින් මේ ඔක්කොම කියනවා පින්විතනේ. මොකද මේ ආයි ආයි කියන්නම්. මේ ඔක්කොම කියන්නේ පින්විතනේ කාදරේ හාමුදුරන් වහන්සේලාට හරි මේක තේරෙනවා නම් මෙතනින් එහාට තව ටිකක් ඉස්සරහට ඇදගෙන යන්න. හාමුදුරන් වහන්සේලාට තේරෙනා ඉන්නව බොහෝ ප්‍රමාණයක්. ඉතින් උන්වහන්සේලාට තේරිලා මේක ඉස්සරහට අරයි යන්න එපා. මොකද උන්වහන්සේලාට වෙනම දේශනයි, ඔබට වෙනම දේශනයි කියලා එකක් නැහැ. මම කියලා තියෙන උන්වහන්සේලාට මේ දේශනාව ඔබ වහන්සේලාට තමයි කරන්නේ. ඔබ වහන්සේලා හොඳට අහගන්න කියලා. උන්වහන්සේලා ඉස්සරහා ඉඳවන්නේ නැත්තේ හේතුව තමයි මේක දෙන උන්වහන්සේලාට මේක තේරෙනවා වැඩි වුණොත් එහෙම ඔබට තේරෙන්නේ නැති නිසා. එහෙනම් ඔබ ඉස්සරහා තියාගෙන බලන්න ටික කියනවා. එතකොට නොතේරෙනවා වැඩි පිරිසකට තමයි මම බණ කියන්නේ. නොතේරෙනවා වැඩි පිරිස වැත්තක ඉඳලා අහගෙන ඉන්න කියලා කියලා තියෙනවා. එතකොට ඒක වැඩිපුර අවබෝධ වෙනවා ඒක. නමුත් දැන් වෙලා තියෙන එක අනිත් පැත්ත. දැන් වෙලා තියෙන මොකද්ද? ඉන්න ඔක්කොටම කියන්නේ ඔක්කොම තේරෙනවා. හාමුදුරන් වහන්සේලාට ප්‍රශ්න තියෙනවා. ඒක නිසා තමයි උන්වහන්සේලා තීරණය කළා දිනේ රොබෝ කෙනෙක් හදලා මැද්දෙන් තියලා තියලා තේරුණාද කියලා අහනකොට නෑ කියලා කියන්නේ. එවනම් පිළිදෙර මේ ලෝක සත්‍යය හරිය කැමැති ඔන්නේ සම්පස්සේට. හරිය කැමැති ඇහෙන් රූප බලන්න. නැද්ද? ඔව්ද? එච්චරයි. ලෝක සත්‍යයට නම් මම කතා කරන්නේ. හරි හතුන් වාසල මේකට උත්තර දෙන්න එපා. අනිත් අය මට කියන්න ඇහෙන් රූප බලන්න කැමැතිද නැද්ද? කැමැති. මේ තප්පරේට හැරෙන්නේ ඒක නිසා මේ. ඔය සම්පස්සයක් කරන්නේ. සම්පස්සේ හොඳයි කියලා හිතාගෙන ඉන්නේ සීයා. තනිගෙන වැරදි වැටීම සම්පස්සේ මොකද සම්පස්ස කරපු ගමන් මොකද වෙන්නේ? අගමම හැදෙනවා බෙන්ගදී. අගමම හැදිච්ච ගමන් ජරමරණයට ගිහිලා ශෝක පරිදේව දුක්ඛ දෝමන දුපායස කියන මහ ගිනි ගොඩට පත් වෙනවානේ. ජාති හැදිච්ච ගමන. දැන් නිකන් හිතලා බලන්න බෙන්ගදී ඔය ඔය ඇහැයි රූපය එකට ගස්තනවා කියන එක. සොඳුරු වැඩද? තමන්ට යහපතක් වෙන වැඩද? නෑ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒක නෙවෙයි. ඇහෙන් රූපයක් බැලලා කාමයේ ජනිතේලා කාම පරිදාහයෙන් දැවි දැවි ඉන්න වෙලාවේ, කාම පරිේශණයේදී ඉන්න වෙලාවේ මලොත් එහෙම එක්ක තිරසෙනෙක් එනවා, එක්ක පෙරේතෙක් එනවා, නැත්නම් අමුමහා නරක ආදී රැදිලා යනවා කියලා. සම්පස්සේ කියන්නේ ඒ තරම්ම දරුණු එකක් වෙනද? ආදිත්ත පරියාය සූත්‍රය කියවලා බලන්න. මනෙන් අරමුණක් මෙනෙහි කරගෙන ඉන්න වෙලාවට පින්විතනේ අරමුණක් මෙනෙහි කරගෙන කාම පරිදාහයෙන් දැවිලා කාම පරිේශණයේදී ඉන්න වෙලාවට පින්විතනේ මලොත් එහෙම එක්ක පෙරෙත් එක්ක එනවා, එක්ක තිරසෙන එක්ක එනවා. සතාගතයන් වහන්සේ දේශනා කළ දෙන්නේ නිදාගෙන හිටල්ල මානේනි. ඒක හොඳ හැමල නිදාගනින්න. නිදාගෙන හිටහල්ල කියලා. එතන මෙනෙහි කරන්න බෑනේ දැන්. ඇහෙන් රූප බලන එක ඇහෙන් රූප බලලා පින්විතනේ කාමයේ ජනිත කරගෙන කාම පරිේශණයේදී ඉන්නාට මලොත් එහෙම එක්ක තිරසෙන එක්ක එනවා, එක්ක පෙරෙත් එක්ක එනවා, එක්ක නරක ආදියට යනවා. ඔයිට හොඳයි මහණනි, රත් වෙච්ච යකඩයක් අරගෙන ඇද්ද ගිය අතුල ගනින්න. එකපාරයි වේදනාව වෙන නරකාදී ටිකොත් එහෙම අනන්ත ප්‍රමාණ වේදනාව විඳින වෙනවා කියලා. ඔය හයතම ඔය විදිහට කියලා තියෙනවා. එහෙනම් සම්පස්සේ කෙනෙක් මොන තරම් දරුණු වැඩක්ද කියලා තේරෙනවද? නැහොත් ලෝක සත්‍යය සම්පස්සේ ගැන හිතන් ඉන්නේ පිඟුදේ හරි සොඳුරු විදිහට. මොකද හේතුව? පිඟුදේ මේක අවසානයේ තියෙන දුක දැකලා නැති නිසා. ඒකයි ජරා මරණ දුක දකින්න නැතුව පිඟුදේ මොකුත් දැකලා වැඩක් නැහැ. ජරා මරණ කියන දුක දැක ගන්නකල් දුක කියලා හිතාගෙන ඉන්න පිඟුතුනි කැමැති දෑ නොලැබීම නිසා හටගන්න දුක. ඉතින් කැමැති දෑ නොලැබීම නිසා හටගන්න දුක එනකොට මොකද කරන්නේ? ඒ කැමැති දෑ ලබා ගැනීම උදසා කටයුතු කරනවා. ඒක නමයි ඔය කරන්නේ පිඟුතුනි. ඒකයි මම ඔබට කියන්නේ, ඔබ රස්සාවට යනවා. මොකටද සල්ලි හම්බ කරන්නේ? ඇයි කැමැති දෙයක් ආවම ඒක ඉක්මනට ලබා ගන්න? ඉතින් මම ඔබට යෝජනා කරන්නේ පිඟුතුනි රස්සාවට යන එකට වඩා හොඳයි ඔබ හැමතිස්සෙම පින් දහම් කරන්, පින කරන්, පින කළා කළා පරිනිම්මිත වසවත්තියට යන්න. ඔබගේ ලොක් අය එහෙ ඉන්නවා, ගිහිල්ලා එහෙ යත් එක කටයුතු කරගන්න. ඇයි දැන් හම්බ කළා කියලා පින්දුනේ එකපාරට සල්ලි හම්බ එකපාරට එන්නේ නැහැ නේ? දැන් ඔබ ගාව කෝටි පහක් තිබ්බා සිංහලෙන් දැන් ඔබට ෆීස් එකක් ගන්න ඕන නෙවෙයි මොකද වෙන්නේ දැන් ෆීස් ඕනේ කියනකොට මෙතන තේනවද නෑ ඔබට වෙනවා කාවරි කතා කරලා මේන්න පුතා ඔයා මේ 1000 තියාගන්න මෙන්න 5000 මේකෙන් එන්න පිටසක්ගේ දැන් මේ මනුස්සයා ගිහිල්ලා දැන් ඔය හැම ඔය වෙලාවෙම ෆීස් එකක් මතක් වෙන සැරේට පෙලිල්ල හැදෙනවද නැද්ද ඉතින් පෙලිල්ල ඉන්නවා හැබැයි අරගොල්ලන්ට එහෙම නෑ දැන් මොනවා හරි කන්නුනේ ඒගොල්ල කන જાතියක් ඇදෙන මොනවා හරි දැන් හන්න ඕනේ කියපුවා මොකද වෙන්නේ මෙතන පහල වෙනවා මෙතන නැතුව මේ කටේ පහල වෙනවා කියලා කිව්වොත් එතන ටෝකල කටේත් පහල වෙනවා ඇයි හිතුව දේවල් හිතුව සැනින් ඒගොල්ලන්ට ලැබෙනවා එතකොට වින්විතනි ඒගොල්ල දුක් විඳින්නේ නැහැ දුක් විඳින්නේ නැති නිසා ඒගොල්ල කියනවා මේ දුක් විඳින්න දුකක් කියලා කොහෙද තියෙන්නේ මේ සමන බවත් ගෞතමයන් සම්පූර්ණයෙන්ම මේ මගේ පිරිස අන්ධභාවයට පත් කරනවා වසවර්ති මාරයා එන්නේ ওই විදිහට කියාගෙන මේක. ඇත්ත කියන්න දෙන්නේ ඔබනම් වසවර්ති මාරයා. ඔය වසවර්ති මාරයා කරන දේ වැරදිද? මං හෙ ඔබ වසවර්ති මාරයා නම්. ඔබනම් නෙමෙයි. ඔබ වසවර්ති මාරයා නම් වසවර්ති මාරයා කරන දේ වැරදිද? හරි. ඇයි එයාගේ දෘෂ්ටියට අනුකූලව තථාගතයන් වහන්සේ කියන දේ වැරදි? එයාට එදෙනින් එයාට තේරෙන්නේ නැහැ මොකුත් නේද? එයාට තේරෙන්නේ දුක විඳින එක සම්බන්ධව එයා දුක විඳින්නේ නැහැ. එයා විඳින්නේ සැප. මොකද එයාට ඕනේ දේ එහෙමම පහල වෙනවා. බැරිද දැන් එයාට සේනාවක් හදාගන්න? වසවර්ති මාරයට සේනාවක් හදාගන්න බැරිද? පුළුවන්. ඇයි? ඒකට ඕනේ විඳින්නේ උන් විතරයි. තිරිසන්නුත් කාගේ ගොඩේ තින්නේ? තිරිසනාට කියනවා. හදා කළා. බලු භාෂාවෙන් කියන්නවන්නේ නැහැ ඔබ දන්නවනේ දැන් බලු භාෂාව. නේද? බව 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 කියලා කියනවා. මොකද්ද කියුවේ? උඹේ ගෙදර මිනිහා උඹට හරවල කෑල්ලක් පෙන්න නෙවෙයිලා. ඕක මුට්ටි දාලා වැහුවොත් දුකයි නේද? ඒක හැබැයි උඹට දුන්නොත් සැපයි නේද? එහෙනම් සැප කරගන්න ක්‍රමයක් තියෙනවනේ. එහෙනම් ඒ විදිහට සැප කරගනි. මොකද්ද දුකයි කියන්නේ? අර බලන්න සවන බාත් ගෞතමයේ. ඔය උඹලගේ ඊතරහෙම අඩින්නේ. සවන බාත් ගෞතමයේ බලන්න. නෑ බල්ලට කියන්නේ මේ. කියනවා මේ ඔක්කොම දුකයි කියලා. නමුත් උඹම කියහම් බල්ලෝ ඔය කරුණ කියන්නේ උඹට හම්බුනා නම් සැපයිද නැද්ද සැපයි එහෙනම් අර සමන බවත් ගෞතමයේ මොකද්ද මේ දුකයි දුකයි කියන්නේ දැන් උඹ කියහම් බල්ලෝ උඹ මගේ පැත්තේද සමන බවත් ගෞතමයේගේ පැත්තේද කියලා බල්ල බව බව කියලා මොකද්ද කියන්නේ මං ඔබගේ පැත්තේ ඇයි බල්ලටත් තේරෙනවා පින්වතුනි සැප වේදනාව කියලා එකක් තියෙනවා කියලා එහෙනම් සැප දුක කියන එක ඔතනින් පනව ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ එහෙනම් තිරිසන් සතත් එකයි මිනිස්යත් එකයි එහෙනම් හිත තිරිසන් තත්ත්වයේ තියෙන මේ සත්‍ය අවබෝධයටපත් වෙන්න බැරි ප්‍රඥාවේ මොට මේ සියලු දෙනා කාගේ වසඟේ ඉන්න අයද? මාර වසඟේ ඉන්න අය. මේ සියලු දෙනා මාර ෆාක්සිකයි. මේ සියලු දෙනාම මාරයාගේ අනසකට යටයි. යම් කෙනෙක් පිංගුදෙනි සම්මා දිට්ඨියටපත් වුණා නම් අන්න ඒ කෙනා බුද්ධ පාක්ෂිකයි. තථාගතයන් වහන්සේට පක්ෂපාතී. ඇයි? දන්නව. ඕනේ තියනවා නම් සැපයි. ඕනේ නැ නම් දුකයි. ඕනේ තවම නැ නම් පිළිල්ල. මේක නෙමෙයි අදාළ. ඕනේ වුණා නම් දුක තමයි කියලා. ඒ ඕනෑ කියලා කියන්නේ ඕනෑ ජාතිය දැන් හැදෙනවා. ඕනෑ ජාතිය ජරා මරණ දෙකේක මම මොකද වෙන්නේ? දැන් දුකයි. මග සැප තිබුණත් දුක තිබුණත් උපේක්ෂා තිබුණත් වැඩක් නැහැ. කොහොම කළත් දුකටමයි යන්නේ. එහෙනම් යම් ජාතියක් තියෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම දුකටමයි යන්නේ පිංගතනේ. ජාතිය ෂය කළොත් දුක ෂය වෙනවා. එහෙනම් ඔබට දුක ෂය කරගන්න ඕන නම් පිංගතනේ හොඳ රස්සාවක් කරන්න. එතකොට යමක් කමක් යහමෙන් හම්බ කරගත්ත හැකි ඊට පස්සේ ඔබට පුළුවන් කැමති දේ කැමති කැමති සැනින් ලබා ගන්න. ඔබගේ දුක් සියල්ල ඉවරයි. මේක යටින් ගහන්න ඕනේ. තථාගත බුදු පියාණන් වහන්සේ නැත්නම් බුදුහාඳුරන් වහන්සේ කියලාද? එහෙමත් නැත්නම් වසවර්ති මාන දිව්‍ය පුත්‍රයන් වහන්සේ කියලාද? ඔබට බලාගත්ත හැකි පින්වතුනි ඔබ කාගේ කෙනෙක්ද කියලා. ඔබටම බලාගත්ත හැකි ඔබ කාගේ කෙනෙක්ද කියලා. දුක කොතනද තියෙන්නේ කියලා දැකලා බලන්න පිටින් ඒක ඔබට බලාගත්ත හැකි. ඔබට තේරෙනවාද පිටින් දුක උලක් කියලා? සැප දුකක් කියලා තේරෙනවද දැන්? සැප දුකක් කියලා තේරෙනවද? ඒ කියන්නේ සැප වේදනාව ආවට දුකට තමයි මේක යන්නේ කියලා තේරෙනවද? දුක් වේදනාවත් එක්කම ඒත් දුකටමයි යන්නේ කියලා තේරෙනවද? උපේක්ෂා වේදනාවත් එක්ක ඒත් දුකටමයි යන්නේ කියලා තේරෙනවද? පිළිල්ලට 10ටමයි යන්නේ කියලා තේරෙනවද? එහෙනම් බින්වදිනි කොහොම කළත් අභිසංකාරයෙන් දුකක්ම තමයි එන්නේ කියලා වැටහෙනවද ඔබට? කොයි જાතිය හැදුනත් જાතිය නිසා දුක හට ගන්නවා කියන එක දැක්කද ඔබ? જાතියසේ වුණොත් දුක ඉවරයි කියන එක වැටහුණාද ඔබට? මොන ඕකේ පිංගදිනේ අවශ්‍යතාවය දෙන්නේ. එන ඕකට කරන්න ඕනේ පිංගදිනේ හම්බු කරන එක නෙමෙයි. එහෙනම් දැන් මට කියන්න පිංගදිනේ ඔබ රස්සාවට යන්නේ මොකටද? මම හැමදාම මතු කරලා පෙන්නන්නම් මේක. රස්සාවට යන්නේ මොකටද? නෑ මුලින් පටන් ගමු. ඉගෙන ගන්න ඇයි? දැන් සමාජ විරෝධී ක්‍රියාදාමයේ මම මේ දැන් කියන්නේ. ඉගෙන ගන්න ඇයි? ඇයි ඔකොට මිසලා කියන්නේ ඔබට මේ මොලය බුද්ධියක් තියෙන මිනිස්සුද? ඒක නම් පඩක් යාලෝ කියනවා. ඈ අය බලමු. ඔප්පු කරගන්න පුළුවන් මේක. අය බලමු. රුපියල් 50 පඩියට පින්වදෙනි උදේ ඉඳලා රෑ වෙනකන් සිමෙන්ති යදින ලෑස්තිද ඔබ? ලෑස්තිද? නෑ. හරි. එනම් ඔබ මන්ද බුද්ධිකත් නෑ. හරි. දැන් මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉගෙන ගන්න ඇයි? අවගෙන කියනවා නම් මම එන්ජොයි කරන්න ඉගෙන ගත්ත කියලා එයා එන්න. මෙන්නම එන්න මාව මුණ ගැහෙන්න වෙනම. දැන් ඉගෙන ගත්ත එකෙන් ෆ්‍රී එන්ජොයි කරන්න අවස්ථාව හදලා දෙනවා කැම්බීම ටික අපි දීලා. එහෙමත් කෙනෙක් කියනවා නම් මං හරි කැමතිනේ ඒක නිසා මම ඉගෙන ගත්තා. හ්ම් මං කැමති නිසා ඉගෙන ගත්තා. ඉගෙන ගන්න කැමති පොඩි එකෙක් ඉන්නවද කවුද? හ්ම් මෙතන පොඩි උන් කැමති සෙල්ලම් කරන්න. ඉගෙන ගන්න නෙමෙයි. ඉගෙන ගන්න කැමති කියන පොඩි එකෙක් ඉන්නවනම් උගෙන් පරිස්සම් වෙනවා නු පොඩි එකෙක් නෙමෙයි. මොකද මම දන්නේ යාළුවෝ නම් ඔක්කොම සෙල්ලම් කරන්න තමයි කැමති වෙලා හිටියේ අපි පොඩි කරා. ඔබ දන්න අය කොහොමද දන්නේ? කෙලි යාළුවෝයි කොළු යාළුවෝයි ඔක්කොම පුංචි කාලේ අපි හැමෝම කැමති සෙල්ලම් කරන්න මිසක් පොතේ පතේ වැඩවලට නෙමෙයි. නමුත් ඉතින් කෝටු අතර අරගෙන කෝටු පාර කන්න වෙන නිසා චක්කර පාඩම් කරලා අරව මේව කළා ඒව කළා. මම මනේ මට පහ වසරට එනකොට චක්කර 12ම් පාඩම්. මොකද හේතුව? හතර වසරේ අගභාගයේදී චක්කරයක් පාඩම් කරන්න ගිහලා තාත්තා ගියා. ඉහළ එනකොට චක්කරේ පාඩම් දෙව නැහැ කිව්වා. ඉන්නේ තියෙන බෙල්ට් එක අරගෙන දුන්න බෙල් පාර චූ ගියා එතනම. පහ වසරට එනකොට චක්කර 12ම් පාඩම්. ඒක තමයි ක්‍රමේ. ඒ ගැහුවේ නැත්තම් චක්‍ර ටික සමහර තාම් පාඩ නැහැ. ගුරුරු චක්‍ර ඇහුව බැරි වුණොත් ගුටි. ඒක නිසා මොකද කරන්නේ? කොහොම හරි ඒක පාඩම් කරන් යනවා ඉස්කෝලේ යනකොට. ඔබ එහෙම නැද්ද පිළිගන්න? ඒක තමයි ක්‍රමය. එහෙනම් ඉගෙන ගන්න කැමති නැහැ කවුරුත්. නමුත් ඉගෙන ගත්තේ ඇයි? කතා කරන්න. ඉගෙන ගත්තේ හොඳ රස්සාවක් කරන්න නෙමෙයි. ඉගෙන ගත්තේ රස්සාවක් කරන්නද? නෑ. මොන රස්සාවක් කරන්නද? හොඳ රස්සාවක්. හරි. හොඳ රස්සාවක් කරන්නේ මොකටද? සල්ලි හම්බ කරන්න? නෑ නෑ නෑ. මොකටද? හොඳට සල්ලි හම්බ කරන්න. ඕද නැද්ද? සල්ලි හම්බ කරන්න නම් එතන එන්න මෙහෙ දෙනවා රස්සාවක්. මේ දෙන්නම් අපි රස්සාවක්. භාවනා කරන් දෙන්නේ මාසෙකට රුපියල් 100ක් දෙනවා. ඒක පුළුවන් නේද මහත්තයෙකුට දෙන්න? එන්න. මේ එන්න. රස්සාවට භාවනා කරන්න තියෙන්නේ. මාසෙ රුපියල් 100ක් දෙනවා. එහෙම හරියන්නේ නැහැ. මොකද්ද උනේ? හොඳට හම්බ කරලා. ඇයි තින් ඔතන හොඳට හම්බ කරන්නේ? කැමති දේවල් තියෙනවා. කැමති දේවල් කැමති කැමති වෙලාවට කැමති කැමති විදිහට ලබා ගන්න. ඔව්ද නැද්ද? ඇයි කැමති දේ නොලැබුණොත් දුකයි නිසා. එනම් පොඩි කාලේ ඉඳන් අම්මලා තාත්තලා කියන්නේ ඔන්න ඔය දුකෙන් මක් වෙන්නද නිදහස. දැන් ඔබ ඇත්ත දුක දැක්කද? දුක වින්නතනි කැමති ඒක නැති නිසාද නැත්නම් කැමති නිසාද? ඕනේ නමුත් ඒක නැහැ. ඒකද දුක නැත්නම් ඕනේ වෙච්ච එකද දුක? එහෙනම් දැන් දුක නැති කරගන්න ඕනේ වෙච්ච එක නැති ඕන් නැති කරගන්නද ඕනේ නැත්නම් ඕනේ වෙච්ච එක ලබා ගන්න වැඩ කරන්නද ඕනේ? ඕනේ කියන එක මක් කරගන්නද? නැති කරගන්න. මෙතනදී ඕනේ කියන එක නැති කරගන්න වඩන්න තියෙන්නේ අනිච්ච දුක්ඛ අනත්ත. ඉගෙනගෙන වැඩක් තියනවද? සමාජය ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඔබට ඇත්ත කතා කරන්න කියලා මම කියන්නේ එච්චරයි. ඔබ කරනවද නැද්ද මට අදාළ නැහැ. මම ඇත්ත කතා කරන්න කියලා කියන්නේ. ඉගෙනගෙන වැඩක් තියනවද? හයියෙන් කියන්න. නිකන් අවුල් වගේ නේද ඒක කියන්නේ? ඕක තමයි බින්දුනි ප්‍රශ්නේ. සමහර වෙලාවට අපි දහම් කතා කරනකොට පින්විතනි මේ දහම කාලයක් තිස්සේ ඉඳලා ඉගෙනගත්ත පිරිස ඉන්නවා. ඒගොල්ලන්ට නොගැලපුණොත් එහෙම මේ කියන කතා. ඒගොල්ලොත් ওই විදිහටම තමයි පින්විතනි කඩේට කරන්නේ. කැමති නැහැ. අපි මෙච්චර කාලයක් ඉගෙනගෙන මේ මුම්මේ මේ අද ඊය ඇවිදilla මුම්මේ වෙනස් කරන්න හදනවා. එතකොට අපිට මොකද වෙන්නේ? ඒ වගේ පින්දුනේ ඔබටත් තියෙන්නේ. ඔබ කොහොම ඉගෙන ගත්ත පිරිස නිසා දැන් ටිකක් මොකද්ද වගේ ඉගෙනගෙන වැඩක් නැහැ කියන්න. මං අහන්නේ පින්දුනේ ඔබ ඉගෙනගෙන ඔබට හම් වෙච්ච දේ මොකක්ද? මාත් ඉගෙන ගත්තා ඔබත් ඉගෙන ගත්තා මං අහන්නේ ඉගෙනගෙන ඔබට හම් වෙච්ච දේ මොකක්ද? මම ඔබේ මොලේ කොච්චර වොෂ් වෙලා තියෙනවද කියන ඔබේ හිත ඒ පොඩි කාලේ ඉඳලා හැවෙ මොකද්ද ඉගෙන ගන්නේ පුතේ? උගතම නා ශිල්පේමයි මතුරකේනා මගේ පුතේ ඉගෙන ගන්නේ පුතේ ඉගෙන ගන්නේ. නිමල් ඉගෙන ගන්න නිමල් ඉගෙන ගන්න නිමල් ඉගෙන ගන්න හොඳට ඉගෙන ගන්න හොඳට ඉගෙන ගන්න. ඕවම නේද ඇහුවේ මේකද නේද? මොනවා කරලා කමන ඉගෙන ගන්න ඕනේ? හොඳට ඉගෙන ගන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න. එහෙනම් ඉගෙන ගන්න විභාගේ පාස් වුණොත් බයිසිකලයක් අරන් දෙනවා. මතකද? ඕවම තමයි ඇහුවේ පින්ගද. ඉගෙනීම හොඳයි ඉගෙනීම හොඳයි ඉගෙනීම හොඳයි ඉගෙනීම හොඳයි ඉගෙනීම හොඳයි කියන එක නිසා දැන් අරකේ බල්පත් වෙනවා ඉගෙනීම කියලා කියනකොට. මොකේද? අවිද්‍යාව තැන ඉගෙනීමට දීලා තිනවා ලොකු තැනක් පින්විත. ඒක නිසා මම ඔබගෙන් ඇහුවොත් එහෙම ඉගෙනගෙන ඇති ඵලෙ මොකද්ද කියලා. ඉගෙන ගැනීම කියන එක සමාන වෙනවා පින්විතනේ. කාලය කා දැමීම. ගැලපෙන්නේ නැහැ තමයි පින්විතනේ. ඔය මානසික මට්ටමට මාත් ඔක ඉන්නකොට මටත් ගැලපුණේ නැහැ. මේකයි ඔබට ගැලපෙනවද නැද්ද කියන එකට වඩා පින්විතනේ හොඳට තර්කානුකූලව හිතන්න මම මේ කියන එක. ජරා මරණේ නම් දුක. ඒ කියන්නේ යමක් ඕනේ වෙච්ච ගමන්ම දුකයි නං. ආයේක හම්බුණාද නැද්ද තාම හම්බුනේ නැද්ද ඕකට නෙමෙයි. ඕනේ වෙච්ච ගමන්ම ජාතිය ඔය හැදෙන්නේ. ඒ ජාතිය ජරා මරණ දන එක දුකයි නම් පින්විතනේ. ඔය ශෝක පරිදේව දුක් දෝමනස ඔක්කොම හැදෙන්නේ පින්විතනේ ඒක නිසා නම්. ඒ දුකට හේතුව අවිද්‍යාව නම් පින්විතනේ. ඒක ඒ අවිද්‍යාව නැති කරන්න නම් අනිච්ච දුක් අනත්ත වඩන්න ඕනේ නම්. ඉගෙනගෙන ඇති ඵලය මොකද්ද කියලා මම අහන්නේ. රස්සාවක් කරලා කමක් නැහැ කියමුකෝ. ඇයි? සිව්පස්සේ හොයා ගන්න ඕනේනේ. මම අහන්නේ ඉගෙනගෙන ඇති ඵලය මොකද්ද? සල්ලි කීයක් හරි හොයාගන්න මේ මොන මහාචාර්යවරයාද වෙන්න ඕනේ? ඔය සල්ලි ටිකක් හොයාගන්න මොන මහාචාර්යවරයාද වෙන්න ඕනේ? මොන දොස්තර මහත්තයද වෙන්න ඕනේ එතකොට? සල්ලි ටිකක් හොයාගන්න. එහෙම එකක් තියෙනවද? නේද? සල්ලි ටිකක් හොයාගන්න. සල්ලි ටිකක් කන්න මොන ටික. හිඟා කෑවත් මොකද වෙන්නේ? හිඟා කෑවත් මොකද වෙන්නේ? කෑම ටිකක් හම්බ වෙනවා. ආණ්ඩු ඉස්පිරිතාලෙකින් මේ ටිකක් අරගන්නවා. ඔය කෑ කොහෙන්ද දාලා තියෙන ඇඳුමක් කැඩුමක් ඇඳ ගන්නවා. ඔය අම්බලමක ඉන්නවා. අනිච්ච දුක නැත වඩනවා. කවුද දිනන්නේ? කවුද දුකට පිළියම් කරන්නේ? තව කෙනෙක් ඉන්නවා. කාර් එකක යනවා. අහවල් ලොක්කා. කෝටි ගාන සල්ලි හම්බ කරනවා. කැමති කැමති දෑ කැමති කැමති සැනින් ලබා ගන්නවා. කවුද දුකින් නිදහස? අම්බලමින් ඉන්න එක්කනද? හරියද? ඒකයි පින්වදෙනි. ඔය කරන එකකින් ඔත ඇති පළක් නැහැ. සමා වෙන්න මම මෙහෙම කියවන්න පින්වදෙනි. ඔබ නිකන් කාලයක ආදමන පිරිසක් විතරයි. ඒකට වචනේ ඔබ දාගන්න. ඔබ නිකන් පිරිසක් විතරයි. හිතන ඔබ පුරෝගතනේ. මං කියවොත් හිතරේ දෙනවනේ. මං කියන්නේ මේක හැපෙන්නේ ඔබ හිස්තනක් උනාට කම නැහැ. ඔබගේ දරුවවත් එතනටපත් කරන එක ගැන හරි කනගාටුයි. ඔය තියෙන පිටුතුනේ අර අවිද්‍යාව කියන තැන අධ්‍යාපනයේත් හෝ ඔය ජොබ් එකක් කිරීමට හෝ කසාදේ කිරීමට හෝ ඔය දේවල් වලට ආස්වාදයි සපයි සාරයි කියන පිටුතුනේ ඒකෙ තියෙන නිසා ඔබ දරුවව ඒ පස්සේ පන්නනවා. මම මේ කියන එකත් එක්ක ඔය චුට්ටක් හරි ගැටෙනවා සින්නේ. එහෙම වෙනවද? ඔය පොඩ්ඩක් හරි ගැටෙනවා සින්නේ. ඒකට හේතුව මොකද? අතන තියෙන එක. එතන තියෙනවා සින්නේ මේක ආස්වාදයි සප්පයි සාර්ය කියලා අධ්‍යාපනය ගන්න එක, සල්ලි හම්බ කරගන්න එක, ඒ ඔක්කොම. ඔය අවිද්‍යාව නැසපු ගමන් පින්වතුනි. ඔය මොකද වෙන්නේ? දරුවෝ තියාගන්නේ දෙකද? යශෝදරාව තථාගතයන් වහන්සේව පෙන්නලා මොකද්ද කිව්වේ? උදේ ගිහිලා දායාදීල්ලකෙන් අර යන්නේ මගේ තාත්තා. කොල්ලපස්සෙන් ගියා. යසෝදරා බලාපොරොත්තු වුණා දායාදෙදී කියලා. තථාගතයන් වහන්සේ දෙන්න ඕනේ හොඳම දායාදෙ දුන්නා. මම දායාද වෙනස් නේද? දායාද වෙනස් නේද දෙන්නගේ? ඒකයි විදිහට තථාගතයන් වහන්සේ අවිද්‍යාව නැති නිසා උන්වහන්සේට අර රාජකම හෝ වේවා දන දාන්නේ බව භෝග වේ මොකුත් පිළිබඳ එහෙම හැඟීමක් නැහැ උන්වහන්සේට. ඒවට ආසාදාය සපයිසාදා කියන එකක් වැඩිලා නැහැ. එහෙනම් දායාදේ තාත්තේ නැත්නම් පියාණනි මට දායාද දෙන්න. යම් පුතේ දායාද දෙන්න. ඉතින් උන්වහන්සේ දන්න දායාද දෙන්න. නව කියලා එව්වේ ওই දායද ගන්න නෙමෙයි. ඒක හැබැයි දෙන්නේ. ඔය වෙලා තියෙන්නේ. දැන් ඔබ බණ ටිකක් අහලා යන්තම් හරි দমনේ වෙලා නින්නේ. අවිද මෙතන කාන්තාවක් කියලා එහෙම නෝන කෙනෙක් කියලා. දැන් ඔහු කියලා ගෙදර කිව්වොත් එහෙම. මේ මම බණ ඇහුවා. මට තේරුණා. මේ අපේ පුතා ඇත්තට මිස් කෝල් එක ගිහිල්ලා වැඩක් නැහැ නේ. ඊළඟට ඔබ අනිවාර්යෙන් මෙන්න පෙඟුතේ ඔළුවේ පැලස්තරයක් එක්ක. ඒක හොඳට ඕම් විශ්වාසයි මට. ඇයි ඒ? ඇයි පින්වදින අර මිනිස්සයාගේ හිතේ ඒ අවිද්‍යාව කොටසේ මොනවද තියෙන්නේ? ඉගෙනීම කියන එකට ආස්වාදයි සැපයි සාරයි. ඒක තියෙන්නේ. ඔබ මේක කියපු ගමන් මොකද වෙන්නේ? මහා විශාල ඝට්ටනයක් හැදෙනවා පින්වදින. විශාල දුක් වේදනාවක් එනවා මේ මිනිසයාට. ඇයි ඉගෙන ගන්නවට කැමති જાතිය එයා හදන්නේ? ඔබ බාහිරින් දුන්නේ මොකද්ද විපාකෙ විදිහට? ඉගෙනගෙන වැඩක් නෑ කියන එක. කියපු ගමන් මොකද වෙන්නේ? සම්පස්තයත් එක්ක දුක් වේදනාවක් ඇවිල්ලා ඒකත් ජරා මරණයට යනකොට මොකද වෙන්නේ? ඒකට ඉන්න බෑ. ඒක පිට කරනවා ඊට පස්සේ ඒවා. ඒක නිසා පින්විතනේ ඒකට කරන්න තියෙන්නේ ඔබ පිටින් ගිහිල්ලා ඔක කියන එක නෙමෙයි. එයාට ක්‍රමානුකූලව පින්විතනේ අර අරකේ තියෙන ඒවා ඔබ සූක්ෂම වෙන්න ඕනේ. අවිද්‍යාව කියන ලිස්ට් එකේ තියෙන ටික තියෙනවානේ. ඔන්න ඔබ පින්විතනේ එක එක අයින් කරන්න. ඒව විද්‍යාව බවට පත් කරන්න. බලන්න තථාගතයන් වහන්සේගේ ක්‍රමය මොකද්ද? තථාගතයන් වහන්සේ පුද්ගලයින්ට බැන්නේ නැහැ. තථාගතයන් වහන්සේ හැමතිස්සෙම රාගේ, ద్వේෂේ, මෝහේ ආදීනව කිව්වා, අගුණ කිව්වා. ඒකයි කලේ. මොකද බින්දෙනි අවිද්‍යාව විද්‍යාවක් බවට හරවනව හැරෙන්න. එතනින් පස්සේ තියෙන එකකටවත් මොකක්වත් කරලා හරියන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේ දහම් දෙසුවා අරකේ තියෙන ඒවමක් වෙන්නද? අයින් වෙන්න. රූපම් භික්ඛවේ අනිච්ච. මහණෙනි ඔය රූප අනිච්චයි. ඔක පෙරණ සුළු එකක් ඔය. හාමුදුරගෙන කියනවා ස්වාමීනි මට අර කාන්තාව දැක්කම ඉන්න බැරි වුණා ස්වාමීනි. දැන් මොකද්ද කිව්වේ? මේ කාන්තාව කක්කා කක්කා. එහෙම කිව්වද? නෑ මොකද්ද කිව්වේ? රූපම් භික්ඛවේ අනිච්ච. කොතනද බේත් කළේ? මම මේ තථාගතයන් වහන්සේ දන්නව නේද? දැන් මේ හාමුදුරන්ට හෝ ඒ ගීයට හෝ කාට මේ වෙලා තියෙන දේ පටන් ගත්තේ කොහෙන්ද? අවිද්‍යාවෙන්. මේ තථාගතයන් වහන්සේ පිංගුතනේ අවශ්‍ය දහම් කොටස කිව්වේ අර අවිද්‍යාව මොහබ්බවට හරවන්නද? විද්‍යාව බවට හරවන්න. අවිද්‍යාව විද්‍යාව බවට හැරිච්ච ගම ආයි කියාගෙන නේද? ස්වාමීනි මට ඒ කාන්තාව දැක්කහම මූ කියාගෙන නේද? දැන් කියන්න දෙයක් නැහැ. මිනිහා උඩියට කුරු වෙලා ඉන්නේ දැන්. ඈ මං ඊයේ දකින්නකොට මේකිට මං ආසෙයි තුනනේ. දැන් එහෙම එකක් නැහැ. ඇයි එහෙම උනේ? ඊයේ තිබ්බ අවිද්‍යාව පෙන්වදිනේ අද තියෙන්නේ විද්‍යාව. ඊ අවිද්‍යාවෙන් මම හැදුවා. පෙන්වදිනේ අද මම හදන්නේ ජාතිය ෂේ වෙලා තියෙන්නේ. ඒක නිසා දැක්කයි කියන ප්‍රශ්නය නැහැ. ඔන්න හොඳට තේරුම් ගන්න. එහෙනම් කෙරෙන්න තියෙන්නේ අවිද්‍යාව දුරු කරගන්න එක මිසක් වෙන මොකුත් නෙමෙයි. ඒක නිසා ඔබ බාහිරින් විපාක ගිහින් දෙන්න යන්න එපා. ඔබට තියෙන පින්විතනේ දහම තේරුම් කරගන්න. එක පාට කාටවත් කියන්න එපා පින්විතනේ. ඉස්කෝලේ ගිහිල්ලා වැඩක් නැහැ. ඔවා කියන්න එපා පින්විතනේ. මිනිස්සු ගැටෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම පැහැදිලි කරනවා. අන්න එතකොට තේරෙනවා. චතුරාර්ය සත්‍ය පැහැදිලි කරනවා. පරිසම්පාදයේ පැහැදිලි කරනවා. පින්විතනේ එතකොට දැන් ඔබට තේරෙනවා. ඔබ අකමැති තමයි මම මේ කියන එක පිළිගන්න. නමුත් පින්විතනේ ඔබට මේක ඇත්ත වශයෙන් තේරෙනවද නැද්ද? නැත්නම් ළමයා ඉස්කෝලේ ගිහිල්ලා වැඩක් නැහැ. ළමයා රස්සාවක් කළා වැඩක් නැහැ. ළමයා කසාද බැඳලා වැඩක් නැහැ. ඔය එකකින්වත් ළමයාට දුකෙන් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. මෙතන ඉන්න ළමයි ඉස්කෝලේ යවපු අය. ළමයින් උගන්වපු අය. ඊට පස්සේ මම හොඳ රස්සාවක් කරන්න දාපු අය. හොඳ කසාදයක් බඳලා දීපු අය. දැන් මුණුබුරුත් ඉන්න අය මෙතන ඉන්නවා. මට කියන්න ඔබගේ දරුව සතුටින්ද ඉන්නේ? එහෙම ඉන්න හේතුවක් නැහැ මේක. සතුටින් ඉන්න විදිහක් නැහැ. හදන හිත අනිවාර්යයෙන්ම කොහෙටද යන්නේ? ජරා මරණයටම තමයි යන්නේ මේ දෙන්නේ. සතුටක් කියලා එකක් ජීවිතේට භුක්ති විඳින්න හම්බෙන්නේ නැහැ. එහෙනම් නිකන් කාලේ කා දැම්ම විතරයි සිංහල. ඒකයි කියන්නේ අනුබතරමේ පුංචි දරුවෝ ඉන්න අයවත් මේවා ගැන පොඩ්ඩක් කල්පනාවෙන් කටයුතු කරන්න, කල්පනාවෙන් කටයුතු කරලා ඒ දරුවන්ට යහපත සලසන්න කියලා. මෙතන ඉන්න තරුණ පිරිස වලට මම කියන්නේ ඒකයි. ඉතින් ඔබ ඔබගේ ජීවිත නිකන් විනාශ කරගන්න එපා. මේක තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් තරම්. ඔබට දුකක් ආව කියලා කසාදයක් බැඳීම තුලින් කවදාවත් දුකට පිළිහිමක් හම්බෙන්නේ නැහැ. ඒකම බොරු වැඩක්. කසාදයක් බඳින්න ඕනේ ජාතිකයා දුකටපත් වෙන්නේ කසාදේ බැන්දොත්ද? කසාදේ බැන්දේ නැත්නම්ද? හ්ම්? ඒ කියන්නේ ඒක වැඩක් නැහැ. කසාද බඳින්න ඕනේ ජාතිකයා හැදුනා නම් එහෙම දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් ජරා මරණයට යාම නිසා ඒකට දුක එනවම තමයි. ඒක හැම වෙලෙම වැඩේ. ඉතින් ඔබට දවසක් කසාද බඳින්න ඕනේ වුණා. කසාද බඳින්න ඕනේ වෙලා පින්විතනේ ඔබ කසාද බැන්දත් පරාදයි. කසාදන ඔබෙන්දත් පරාදයි. ඇයි ඔබට ඕනේ වෙලා දැන් තියෙන්නේ පින්විතනේ? මේ කියන්නේ ඔබගේ ජාතිය හැදෙනවා දැන්. කසාද බඳින්න ඕනේ ජාතිය දැන් දිගින් දිගටම හැදෙනවා පින්විතනේ. ඒ කියන්නේ ඔබ අනිවාර්යෙන් දුකටපත් වෙන කෙනෙක් දැන්. එහෙනම් උත්සාහ කරන්න ඕනේ. මොකද පින්විතනේ ඔය ඕනෑකම ඇති වෙන්නේ නැති වෙන කටයුතු කරගන්න. මේ ඕනෑකම ඇති වෙන්නේ අවිද්‍යාව නිසා නම් පින්විතනේ දැන් අවිද්‍යාව දුරු කරගන්නයි කටයුතු කරන්න ඕනේ. එහෙනම් ඔබට කසාද බඳින්න ඕනෑ කියලා හිතනකොට ඔබ කොහෙටද යන්න ඕනේ? අහුව හතේ හම්බෙන්නද? කොහෙද දෙන්න ඕනේ? මෙහෙට එන්න ඕනේ බින්දනේ. මේ කරුමේ තියෙන්නේ මොකද්ද? කසාද බඳින්න ඕනේ කියලා හිතනකොට දුවනවා කම්මහත්ය හම්බෙන්නේ. ඔබට කේක් කන්න ආසයි කේක් කන්න ආස જાතිය හැදෙනවා කියලා දැන් ඔබ දන්න හොඳටම තියෙනවා. ඉතින් කේක් කන්න ආසයි කියලා හිතිච්ච කම බේකරියට දුවන්න ඕනේ. නෑ කොහෙට දුවන්න ඕනේ? ආරාමයට දුවන්න ඕනේ. ඔව්ද නැද්ද? නමුත් මේ වැරදි වැටහීමේ ඉන්නේ. දුක එන්නේ කේක් කන්න ඕනේ නමුත් කේක් නැති නිසා කියලා දැන් දුවන්නේ කොහෙදද? බේකරියට. ඉල කේක් කාගෙන 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 යන සැපයි 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 සැප වේදනාවක් එනවනේ. සැපයි 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 කියලා. නමුත් ඔය හැම එකක්ම ආයි කොහෙද යන්නේ? ජරාමරණේ. ඒ ජරාමරණේ යන්නේ නිසා තමයි ආයි කන්නේ. ගියා. ගත්ත චුට්ටි කේක් දාගත දිවේ. දැන් හරිද? එතනද කන? නෑ. එකක් කෑවා, තව කෑවා, තවත් කෑවා, තවත් කෑවා, තවත් කෑවා. කිලෝ එකක් විතර කාලා කෑලි කෑලි වල වඩාගෙන. එදොර හැම එකක් එකක් ගානේ මොකද උනේ? ජරාමන්නේ ගියා. ජරාමන්නේ ගිය නිසා තමයි ආයකේක් කැල්ලක් කෑවේ. ආයෙක ජරාමන්නේ ආයකේක් කැල්ලක් කෑවා. අඳුර අතේ තියෙන සල්ලි ප්‍රමාණයට කේක් කෑල්ල ඉවරයි. එහෙම නැත්නම් දැන් බඩ පිරිලා. තවදුරටත් කේක් කන්න බෑ. ඒක නිසා මොකද වෙන්නේ? වෙන අරමුණක් හිතට අරගෙන එනවා. ඒ එනකොටත් මොකද වෙන්නේ? ඒකත් ජරාමන්නේට යනවා. ආයි දුකයි. දුකටපත් වෙන්නේ නැති අරමුණක් ආපු දවසක් කියන්නේ මම. අංගිස දුකට යන්නේ නැති අරමුණක් ආව දවසක් කියන්නේ මොකද? දහම සම්බන්ධව නෙමෙයි. එහෙම එකක් තියෙනවද කවදක්ක? කවදක්කත් එහෙම එකක් එන්නේ නැහැ මේක. ඔබ මේ පැත්ත බැලුවා දුකයි, මේ පැත්ත බැලුවා දුකයි. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබට රූපයක් දකින්න ඕනේ කියලා ආපු ගමන් පිංගුතුනි දැන් මොකද වෙන්නේ? දැන් දුක හටගෙන ඉවරයි පිංගුතුනි. දැන් ඒ රූපේ දකින්නවද? රූපේ දකින්න ඇස් ඒක අදාළ නැහැ. දැන් ඔබ දුක හටගත්ත කෙනෙක්. එනම් මේක දිහා ඔබට රූපයක් දකින්න ඕනේ කියලා හිතිච්ච ගමන් කොහෙද දුවන්න ඕනේ? ෆිල්ම් හෝල් එකටද? නෑ, අර ආරාමෙට එන්න ඕනේ. ඔබට සුවඳක් දැනගන්න ඕනේ කියලා හිතිච්ච ගමන් මේ දිහා කොහෙද දුවන්න ඕනේ? ආරාමෙට. එහෙනම් ඉතින් දුවනවට වඩා හොඳ නැද්ද මේ දිහා ආරාමෙට වෙලා ඉන්න එක? ඇයි හැමදෙස්සෙම ඔබට ওই හයෙන් එකක් හිතෙනවද නැද්ද? හිතෙනවා. එහෙනම් ආරාමෙම තමයි ඉන්න වෙන්නේ. එහෙනම් තරුණ පිරිස් මොනවද ඔය කරන්නේ? ජීවිතේ නිකන් අනුතරේ දාගන්න එපා. කාලේ කාදමන්නේ බවට පත් වෙන්න එපා වෙන. ඔබ ඔය කරන හැම එකක්ම කාලේ කාදමීම. නමුත් මෙතන ඉන්න වැඩිහිටියන්ට මම මොකක් කියන්නේ නැහැ. මෙතන මොකද ඔබට දරුමල්ලු ඉන්නවා. එයාව රගබලා ගන්න ඕනේ. ඒක ඔබේ කරුමේ. මට ඒකට කරන් දෙයක් නැහැ. ඔබට ඔය කරුමේ ගෙවන්න ඕන නිසා තමයි මෙතනදී මම ඔබට වඩා බාලව ඉපදුනේ. මට කලින් ඔබ බොහෝ දෙනෙක් මේ ලෝකෙට ආවේ. සහ මට කලින් ආපු යතිවරයන් වහන්සේලාව ඔබට මුණ ගැහුනේ නැත්තේ. ඒ ඔබගේ විපාක ඔබ ගෙවන්න ඕන නිසා. නමුත් මේ බූරු තනි තරුණයෝ මොනවද කරන්නේ? ඉල්ලගෙන නෙමෙයිද කන්න හදන්නේ? ඔහොම කල්පනා කරලා බලන්න. ඉල්ලගෙන නෙමෙයිද ඔය කන්න හදන්නේ? මට වින්නදුනේ මේ මුළු සක්වලටම ඇහෙන්න මේක කියන්න පුළුවන්. දුකින් නිදහස් වෙන්න තියෙන ඔය ක්‍රමය නෙමෙයි කියලා. ඒක පූර්ණ ප්‍රත්‍යක්ෂවම කියන්න පුළුවන් පිළිවෙතින්. මේ දුකින් නිදහස් වෙන්න කරන්න තියෙන ඕක නෙමෙයි. ඒක ඔබටත් පුළුවන් නේ කියන්න දැන්. නමුත් දැන් අර විපාකෙට වැඩිච්ච අයට කරන්න දෙයක් නැහැ පිළිවෙතින්. දැන් ඒ අය අර අයට හව මුකර කර කන්න දෙන්න ඕනේ. නේද අනිත් අය? මොහොතක්වත් ඔය කරන්නේ දුකින් නිදහස් වෙන්න ඕන ටික නෙමෙයි පිළිවෙතින්. ඒ කියන්නේ දුක හැමමයි. ඉගෙන ගත්තා. අවුරුදු 24ක් ඉගෙන ගත්තා. දුක එහෙමමයි. ඊට පස්සේ තව අවුරුදු 10ක් ජොබ් එක කළා. දුක එහෙමමයි. ඊට පස්සේ කතා හද බැන්දා. දුක එහෙමමයි. ඊට පස්සේ ආයි දිගටම රස්සාව කරගෙන ගියා. දරු මල්ල හැදුවා. දුක එහෙමමයි. දැන් අවුරුදු 60යි. රිටයර් වෙන්න යන්නේ. දුක එහෙමමයි. ඊට පස්සේ දැන් ඉතින් රිටයර් වෙලා අපි පොඩ්ඩක් නිවිහැනහිලා ඉන්න ඕනේ. දුක එහෙමමයි. දැන් අවුරුදු 84යි. දුක එහෙමමයි. දැන් මැරෙන්න යන්නේ. දුක එහෙමමයි. ආයි උපදිනවා. දුක එහෙමයි. ඒ උපදින උඩ බුදුහාඳුනේ නෑ. දහම නෑ, මොකුත් නෑ, ඔක්කොම ඉවරයි. දැන් හරි. දැන් ඊළඟ කල්ප කොටි සත සහස්‍රේ පහ වෙනකන් දුක එහෙමයි. ඒකයි පින්වදෙනි කියන්නේ. මට ඔබ දෙන එක්ස්කියුස් එක මොකද්ද කියන එක අදාළ නෑ පින්වදෙනි. සත්‍ය සත්‍යම තමයි. ඔය කරන එක දෙකින්වත් ඔබගේ දුක නැති වෙන්නේ නැහැ. දුක නැති වෙන්න කරන් තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණ කරන එක පිංගදෙන. කරන්න දෙයක් නැහැ. අපි පුංචි කාලේ ඉඳලා අපි ඔළුවට දාපු ගිනි ගෙඩි. ඉතින් ඕවත් එක දැන් ගිනි ගෙඩි කාපුවා නම් එහෙමයි. නමුත් මම කියන්නේ ගිනි ගෙඩි නොකාපුවාය පව්. ඒකයි ඉතින් මෙතනට ආව එක තරුණයෙක්වත් අතාරින්න හිතෙන්නේ නැත්තේ. මුන් පැවිදි කරගන්න එක අපිට කරදරයි තමයි. නමුත් එහෙම කියලා නැහැ නේ පින්වදින. ඉතින් තථාගත දහමක් නෙමෙයි. අනගාරිකෝ 19 දෙනෙක් කොහෙන්ද ඉන්න පැවිදි වෙන දෙන්න. තව මාසයක් යනකොට ඔක 30ක් විතර වෙලා තියෙන්නේ. ඒ ඔක්කොටම ඔබ ගන්න දෙන්න ඕනේ. අපි අධ්‍යාත්මික රකවන්නේ සලසන්න ඕනේ. එතන අපි එන්නෙන් විසි වෙනවා. නිදහසේ ඉන්න තියෙන අපේ කාලේ එන්නෙන් එකට කැප වෙනවා. සංඝ සභාවේ ඉන්න ස්වාමින් වහන්සේලා ඒ කාලේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේ වෙනුවෙන් කැප වෙනවා. අනගාරික දරුවෝ වෙනුවෙන් කැප වෙනවා. දවසින් දවස එක වැඩි වෙනවා මිසක් අඩු වීම නෑ. කවුරු සිවුරු ඇල්ල යන්නේ නැහැ. එන එක අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එන්නේ නැමක් වෙනවද මේක? එන්නේ නැ වැඩි වෙනවා. මොකද හැමෝටම මේක තේරෙන්න කාටවත් සිවුරු වරින්න ඕනෙත් නැහැ. මම සාමාන්‍යයෙන් දවසකට 5-6 දෙනෙක් සිවුරු වරිනවා ලංකාවේ. මේක විදිය. නමුත් කොහොම හරි සාසනය පවත්වාගෙන යනවා යතිවරයන් වහන්සේලා විසින්. නමුත් මේකද මේ හරි දහමට නැඹුරු වුණා නම් කවුරු සිවුරු වරින්න ඕනෙ? හරි දහමට නැමුරු වුණොත් එහෙම සිවුරු අරින්න ඕන කෙනෙක් ඉන්නවද ලෝකේ? නෑ, සක්විති රජු වණ්ඩත් ඔන්න සිවුරට එන්න. දහම තේරුණා නා. මේ පැවිදි වෙන එන කෙනෙක් කලේසින් යන්නේ නෑ පැවිදෙන අය. අනගාරිකේ කවදාකවත් ආපස්සට අඩිය තියන්නේ නෑ. හේතුව මොකද්ද? ඒක නන දහම තේරෙන්න පටන් ගන්නකොට පැවිදෙන ඒක නා හොඳටම තේරෙනවා. කරන්න තියෙන එකම එක දෙයයි. දැන් එළියට ගියොත් මම මොකද්ද කරන්න තියෙන්නේ? රස්සාවක් කරන්න ඕනේ. රසාව කරන කාලෙම නෝන කෙනෙක් ගේන්න ඕනේ. ඉතින් ලරුවෙක් හදාගන්න. ඔය කටයුතු ටික කරගෙන යන්න වෙනවා. දැන් ඔය එකක්වත් දුකින් නිදාසෙන්න තියෙන මාර්ගේ නෙමෙයි කියලා. එතන මේ කියන්නේ සම්මා ප්‍රතිපදාවයි මිත්‍යා ප්‍රතිපදාවයි දෙකක් තියෙනවා. සම්මා ප්‍රතිපදාව තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මිත්‍යා ප්‍රතිපදාව මොකද්ද? ඔය ඔබ කරන ජීවිතේ. මේ මිත්‍යා ප්‍රතිපදාවෙන් ගිහිලා කවර කවදාකවත් නිවන සාක්ෂාත් කරන්න බෑ. කවදාකවත් දුකින් නිදාසෙන්න බෑ. තව තවත් දුකින් දුකට පත් වෙනව හැරෙන්න වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ වෙද්දී කවී කාලේ හරි කවදා හරි මේවා දරුවෙකුට ඇහිලා ඉවරලා ඒ දරුවා මේක අවබෝධ කරගන්නේ කියන දේන් තමයි. මේ වෙද්දී හොඳට මතක තියාගන්න මම මේ ටික කියන්නේ. මම කරුවලේ ගල් ගහනවා එහෙම නෙමෙයි. හොඳ අවබෝධයෙන් මම මේ ටික කියන්නේ. රටේ රජුරුව මෙතනට පැවිදි වෙන්න ආවත් බොහොම හොඳයි කියනවා හැරෙන්න. රජුරුව හොඳයි. එහෙම එකක් නෑ පින්. ත්‍ක්‍රදේවෙන් දැන් පැවිදි වෙන්න ආවත් අවසරය ලැබිලා බුදුන්ගේ. ත්‍ක්‍රදේවෙන් පදවියට වඩා කෝටි ගුණයක් හොඳයි පින්. පැවිද්ද. ඒ කෝටි නෙමෙයි පින්. හිතා ගන්න බැරි තරම් ගුණයක් හොඳයි. ඒකයි මම ඔබට කියන්නේ පිංගුද දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් පැවිදිinnerHTML කියන එක මට මහලුකු දෙයක් නෙමෙයි. ඒක තමයි වෙන්න ඕනේ. ඔය වෙන්න ඕනේ කයි උනේ පිංගුදනි? අමුතු දෙයක් උනා නෙමෙයි. ඔක වෙන්න තිබ්බේ අද ඊයේ නෙමෙයි. ඔක වෙන්න තිබ්බේ ඔබට සත් අවුරුදු වියේදී. නමුත් ඒක උනේ නැහැ. නෝ දැන් හරි වෙච්ච එක ගැන බොහොම සතුටු වෙන්න ඕනේ හැම කෙනාම. හොඳට මතක තියාගන්න. ඔබ ඔය කරන ඔක්කොම තේරුමක් ඇද්ද නැද්ද මං කියන්නේ ඔබට ඔප්පු වෙයි ඉතින් එතන ඔබට මේ සම්බුද්ධ ශාසනය අහිමි වෙච්ච දාට එන මේ සම්බුද්ධ ශාසනය අහිමි කරගන්න එපා ඔබ ඕනේ තීරණයක් ගන්න තේදෙන ඔබට සිව්පසේ ලැබෙන පරිදි ඕනේ තීරණයක් ගන්න මේ ශාසනික ප්‍රතිපදාව පුරා ගන්න මේක පුරන්න කියලා හිඟමඩට වැල්ලා මැරලා ගියත් කමක් නැහැ මේක පුරන්න නැතුව සක්විති රජ වෙලා ඉන්නවට වඩා මේක හොඳට ඔලුවේ තියාගෙන කටයුතු කරන්න. තමාරු තීන්දු තීරණ ගන්න හරි බයෙන් ඉන්නවා. තමාරයිට ඕනේ වෙනවා පිංගුදින මේ ළඟපාතකට එන්න. පොඩි දරුවෝ ඉන්න නිසා. ඒ ළඟපාතකට ඇවිල්ලා එතනින් එහාට කටයුතු කරගෙන යන්න. ඔහොම වුණා වෙනකොට ඊළඟ එකපාරට ආයෙ දෙන්න පටන් ගන්න. ඒත් අපි හිට ගියාට පස්සේ ළමයාගේ අධ්‍යාපනයේට මොනව හරි වෙයිද? වෙයිද මොනව හරි? හ්ම්? ඒක ඇත්තද? ඔය තීන්දුව තීරණ ගන්න වෙලාවේදී ඔබ බය නැතුව තීන්දුව තීරණේ ගන්න. එහෙම කියලා තමන්ගේ තියෙන සබ්බ සකල මනාව තව එකට දීලා එහෙම ඉන්න එපා. නමුත් බය නැතුව ඔබ තීන්දුව తీරණය ගන්න ඕන එකක් සම්බන්ධ වෙන්නේ මොකද හේතුව? ඔබ මෙතනින් ඔබට තිබිය යුතු එකම එක දේ මොකද? නිවන. නිවන අංක 1. නිවන අංක 1 පිංගදෙනි. හොඳට මතක තියාගෙන කටයුතු කර. මම මේ එකක්වත් කියන්නේ මම වැනි වැනි වෙඩි තියනව නෙමෙයි මේ. හොඳට දැකලා දැනගෙන කියන්නේ පිංගදෙනි. ඔය මිත්‍යා ප්‍රතිපදාව පිංගදෙනි සම්මා ප්‍රතිපදාවේ තියෙනවා නිච්ච දුක්ඛනත් වැඩිම විතරයි. ඔබට දුකින් ඇත්තටම නිදහස් වෙන්න ඕන නම් පිංගදෙනි සම්මා ප්‍රතිපදාව වඩන්න. මිත්‍යා ප්‍රතිපදාවෙන් දුකින් දුකටපත් වෙනවා මිසක් තවත් දුකටපත් වෙනවා මිසක් තව තවත් දුකටපත් වෙනවා මිසක් තව 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 තවත් දුකටපත් වෙනවා මිසක් චනසුමක් වෙන්නේ නැහැ කවදාවත්. ඒක නිසා මම අපේ ස්වාමින් වහන්සේලා නිතර පෙන්වලා දෙන්නේ ඔබ වහන්සේලා මේ කාන්තාරක ඉඳලා ෂේම භූමියට ඇතුළුනේ පැවිද්දට ඇතුළුනේ දැන් ෂේම භූමියේ පාවුනොත් දවසක කොහෙද යන්න තියෙන්නේ? කොහෙද යන්න තියෙන්නේ? කාන්තාරේ. ෂේම භූමියේ තියෙන කාන්තාරයේ මැද්දේ. කාන්තාරේ ඉඳලා ෂේම භූමියට ඇතුළු වෙච්ච කෙනාට පෙන්සිනේ ආයේ ෂේම භූමියේ පාවුනොත් එමෙ යන්න තියෙන්නේ කොහෙද? කාන්තාරේට. හැබැයි මම දෙය තියාගන්න පැවිද්ද කියලා කියන්නේ පිංගදුනි තට්ටේටයි සිවුරටයි නෙමෙයි. ආර්යශ්‍රැංග මාර්ගයේ පිරිමු දෙස. අනිච්ච දුක්ඛ අනාත්ම වැඩිමු දෙස කරන යම් දහම් ප්‍රතිපදාවක් තියෙනවනะ. ආන්න ඒකට තමයි පැවිද්ද කියලා කියන්නේ. ඒ පැවිද්ද කියන එක මහා පුදුමාකාර ශාන්ත ප්‍රණීත ස්වභාවයකින් යුක්ත එකක්. ඒක නිසා පිංගදුනි මම ඔබට කියන්නේ ඔබගේ දරුවන්ට යහපත පිණිස කටයුතු කරන්න හැමතිස්සෙම. ඔබ ඇත්ත දැනගන්න සිඟතනි ඔබගේ දෙමාපිය ඇත්ත දැනගෙන හිටපු නැති නිසා ඔබගේ දෙමාපිය මොකද්ද හිතන් හිටියේ අර දැනීමට ෂෝක් දැනීමනේ නේද ෂෝක් දැනීම නේද ඒක ඇයි ඒක ඔක්කොම තිබ්බේ මොනවද ආස්වාද සැප සාර දේවල් ඔක්කොම තිබ්බේ ආස්වාද සැප සාර දේවල් ඔබගේ දෙමාපියන්ගේ ඔක්කොම තිබ්බේ ආස්වාද සැප සාර දේවල් ඒක නිසා ඔබගේ දෙමාපිය ඒකට අනුකූලව ඔබව ගොඩ නැගුවා. නැත ඔබ හොඳටම දන්නෝ ඒ ගොඩනගපු හැම එකකින්ම දුකමයි උදා වුනේ කියලා. එහෙනම් ඔතන තියෙන්නේ විද්‍යාව නෙමෙයි, ඔය තනිකරම අවිද්‍යාව. ඕකෙන් වෙන්නේ අයහපතක් මිසක් යහපතක් නෙමෙයි. එහෙනම් ඔබගේ අයහපතට හේතු වෙන යම් කටයුත්තක් නිසා පින්වදින ඔබගේ දිග දිගටම ඒකට අනුව කටයුතු කරන්න ගියොත් එම ඔබ හොඳටම දන්නෝ ඔබගේ දරුවා ඔබ අනිවාර්යයෙන්ම දාන්නේ කොහේ කියලාද? බලක කියලා. මම මේ කියන දෙක මේ දේ පින්වදනේ 100ට ලක්ෂ වාරයක් මට විශ්වාසයි. ලක්ෂ ඔබට දාන්න පින්වදනේ 100ට අනන්ත අප්‍රමාණ වාරයක් විශ්වාසයි. කාටවත් දුකින් නිදහස් වෙන්න බෑ රස්සාවක් කරලා. කාටවත් දුකින් නිදහස් වෙන්න බෑ ඉගෙනගෙන. කාටවත් දුකින් නිදහස් වෙන්න බෑ කුඹුරු කොටලා. දුකින් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය තමයි අනිච්ච දුක්ඛ අනාත්ම වදන එක. ඒක ඔබට ඔප්පු වුණා වෙන්නේ නැති මේක තේරුණා නම්. මේ බලලා කටයුතු කරන්න. ඒ වගේම පිංගදෙනි තව පොඩි කාරණාවක් කියන්න තියෙනවා. මට ඒ කාලේ කියවෙච්ච යම් කාරණාවක්. මම ඒ කාරණාව සම්පූර්ණයෙන්ම ඉල්ලාස් කරගන්න යන්නේ. ඒ කාලේදී කියවෙච්ච යම් කාරණාවක්. මොකද මම ඒ කාරණාව කියනකොට මම හිතුවේ නෑ පින්විතනේ ඔබ ඒක අනිත් පැත්තෙන් අල්ලයි කියලා. නමුත් මම දන්න මහත්තයෙක් මගේ මාත් එක්ක ගැන කතා කරනකොට මට කිව්වා ඒ වගේම අනිත් බොහෝ පිරිසකුත් මේක හිතාගෙන ඇති. මම දවසක් යම් දේශනාවල මම ඔබට කියලා තියෙනවා පින්විතනේ තථාගතයන් වහන්සේට බුදු පියාණන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්න අයිතියක් මට නැහැ කියලා. මතකද? ශාස්ත්‍රුන් වහන්සේ කියන අයිතියක් නම් තියෙනවා බුදු පියාණන් වහන්සේ කියන තාත්තා කියන තනතුරට පත් වෙන්න නම් අනිවාර්යයෙන්ම අරිහත් වෙන්න වෙනවා කියලා. අරිහත් වෙනකන් තාත්තා කියන්නේ නැහැ කියලා. එහෙනම් බුදු පියාණන් වහන්සේ කියලා කියන්න බෑ කියලා අරිහත් වෙනකන්. දැන් මම ඒක ඔබට කියුවේ සිංහදෙනේ. බුදු පියාණන් වහන්සේ නම බුදු පියාණන් වහන්සේ කියලා කියන්න තථාගතයන් වහන්සේට එහෙම ලේසි පහදුවෙන් පුද්ගලයෙකුට බෑ කියන එක පෙන්වන්න. නමුත් බුද්ධිමත් මිනිස්සු ඇල්ලුවා ඕක තැනකින් හරි හාමුදුරුවෝ හරි හත් වෙනවද නැද්ද කියලා මං හොයාගන්නම්. මේ මහත්තයෙක් මෙතන ඉන්නවා මට ඒකයි දැන් මතක් වුණේ. මම ඒක දැම්මම ඉල්ලාස් කරගන්නවා පින්වදනේ. මං අරිහත් වෙන්න කලින් බුදු පියාණන් වහන්සේ කියලා කියනවා. මම පින්වදනේ මං යම් දවසක මගේ අතිශයම පෞද්ගලික කාරණාව ඔබ දැනගන්නවට මං කැමති නැහැ. එදින දිනේ බුදු පියාණන් වහන්සේ එදා ආනන්ද හැඳුනට කතා ඔන්න මම කිව්වා. හරි? ඒතර අරිහත් උනාට පස්සේ එහෙම නෙමෙයි කියන්නේ. මම දැන් බුදු පියාණන් වහන්සේ කියලා කියනවා. හරි. දැන් එහෙනම් ඒකෙන් ඔබට කිසි දෙයක් අල්ලන්න බෑ. අනික් කාරණාව තමයි පිළිගන්නේ. මම තව කාරණාවක් කිව්වා. මේ වැඩේ කරලා ඉවර වෙලා මිසක් රට රාජ්‍යයන්ගේ බණ කියන්නේ යන්නේ නෑ කියලා. නමුත් දෙගදෙනි මම රට රාජ්‍යයන්ගේ බණ කියන්න යනවා මේක වෙන්න කලින්. හැබැයි උඩ රට පහත රට ඒ වගේ රටවල මිසක් අර වෙන යන කම්මැලි වලට. ඒකෙන් කියන්නේ යම් දවසක මොනවාරි හේතුවකට දෙගදෙනි වෙන රටකට යන්න ඕන නොත් එහෙම මම මේ වැඩේ කරගෙන ඉවරයි මේ එකයි යන්නේ කියලා. ඒකයි මට බින්දින්න ඕනේ. වැටුණාද? එහෙනම් ඒ කියපු කාරණා දෙකක් තියෙනවා පින්වතුනි. යම් දවසක ඔබ මාගේ අතිශයම පෞද්ගලික කාරණාවන් දැහැගන්න බලාගෙන ඉන්න. මම ඒ කරුණු දෙකම දැන් මේ වෙලාවේ ප්‍රතික්ෂේප කළ දැම්මා. ඒක නිසා මම අද ඉඳලා බුදු පියාණන් වහන්සේ කියලා කියනවා පින්වතුනි. ඒ කියන්නේ මම අරිහත් වෙලා නෙමෙයි මම ඒ අ르ක දැන් කපලා දාලා තියෙන්නේ. හරිනේ? ඒ වගේම මම කැමති වෙලාවක මම රට රාජ්‍ය යනවා පින්වතුනි. ඒක මේ අරිහත් වුණාට පස්සේ යනවා හැම නෙමෙයි. කිසි දෙයක් කියන්න බෑ පින්වතුනි. ඔබ අල්ලන දේ හොයා ගන්න බෑ. ඒකයි වැදේ. මට පස්සේ තමයි තේරුනේ යම් දවසක බැරි වෙලා හරි බුදු පියාණන් වහන්සේ කියලා කිව්වොත් එහෙම මේ මිනිස්සු ටික අල්ලගෙන ඉවරලා හරි හරි හාමුදුරු වැඩේ කරගෙන ඉවර. ඇයි එහෙම හිතන්න ඕනේ? මම වැඩේ කරගෙන ඉවරයි වගේ තේරෙන්නේ නැද්ද ඔබට? එනයි ආයි කරගන්න කන් ඉන්නේ. කීපාරක් කරගන්න ඕනේද? එහෙනම් මේදෙන මොඩ කතා කරගන්න එපා. මහා සංඝයා කියලා කියන්නේ පින්වදින ඒ ඔක්කොම තමයි. මහා සංඝයා කියන තැනට ආවට පස්සේ අස්ථාරයේ පුද්ගල උතුමෝ සීල දෙනා ඔබට අයිති වෙනවා. එහෙනම් මේදෙන අරියත් ඵලය කියන එක අතිශයම පෞද්ගලික කාරණාවක් වෙන මේක හරියට ඔබගේ දුව දූෂණය කළා වගේ වැඩක්. කවුරු හරි කෙනෙක් ඔබගේ දුව දූෂණය කළා. දැන් මොන පත්‍රයකටද දාන්නේ? මොන වේදිකාවේද කියන්නේ? ලොකු වේදිකාවක් හදලා ත්‍රිමා බෝධිය ගාවට ඔක්කොටම එන්න කියලා. රුවන්වැලි සෑය ගාවට ඔක්කොටම එන්න කියලා. ඔබ ලොකු ඉනිමකක් හදලා ඒක උඩට නැගලා මගේ දුව ඊයේ රාත්‍රියේ දූෂණය කළා. දැන් බඩේ ළමයෙක් ඉන්නවා. කියනවද ඔබ? නෑ, ඒක අතිශයම පෞද්ගලික කාරණාවක්. එතන ඒක ඔබ කියලා කියන්නේ වෛද්‍යවරයෙක් එක්ක විතරයි. එන මා සම්බන්ධව අතිශයින් පෞද්ගලික කාරණාවක් තමයි පිළිගන්නේ මාර්ගඵල කියන්නේ. ඒ මාර්ගඵල කියනවා කියන්නේ මං ගිහින් මගේ ගුරුවරයාත් එක්ක හෝ කල්යාණ මිත්‍රයෙක් එක්ක විතරයි. ඒක නිසා මං හැමතිස්සෙම කල්පනාවෙන් ඉන්නවා පිළිගන්නේ ඔබ කොහෙන් හරි මේවා අල්ලන්න හදනවද කියලා. එච්චරයි. ඉතින් ඔබ මහා සංඝයා අරිහත් වෙලා ඉන්නවා කියලා හිතාගන්න. මහා සංඝයා අරිහත්, මහා සංඝයා අනාගාමි, මහා සංඝයා සකදාගාමි, මහා සංඝයා සෝතාපන්න. අවදාරි ස්වාමීන් වහන්සේ නමක් දැක්කොත් එහෙම වෙරේ හිතන් තියෙන්නේ මේ නම් අරියතුන් වහන්සේ නම. ඒ මට්ටමින් හිතාගෙන පින්වදින මහා ගරුගුණයක් හිතේ ඇති කරගෙන වන්දනා කරගන්න. පුද්ගල ભેදයට යන්න එපා. ගියසන පින්වදින ඔබගේ පින බාල්දු වෙනවා. දවසක පින්වදිනේ මේ ආරාමයේ එක ස්වාමීන් වහන්සේ නමක් අරිහත් වුණා කියලා දැනගත්තොත් එහෙනම් පින්වදිනේ ඔබගේ පින බාල්දු වෙනවා එතනින් එහාට සම්පූර්ණයෙන්ම. ඇයි? ඔබ ඊට පස්සේ පින්වදිනේ පෞද්ගලික කටයුතු කිරීම වල සූදානම් වෙනවා. ඇයි? උන්වහන්සේ අරිහත් වුණා දෙනම මම ඔය අරිහත් වුණා දෙනම නේ මොනවාරි පූජා කරගන්න දිනවද ෂෝ. එතන මහා සංඝයා පැත්තක ඉන්නවා, අරිහත් වුණාන්සේ පැත්තක ඉන්නවා. මහා සංඝයාට පූජා කරන එකෙන් තමයි මහගුණේ ලැබෙන්නේ. අරිහත් උන්වහන්සේට පූජා කරන එකෙන් ඒ තරම් ගුණ ලැබෙන්නේ නැහැ. එතකොට එනම් මොකද වෙන්නේ ඉතින්? ඒකෙන් ඔබට හානියක් මිස වාසියක් වෙන්නේ නැහැ කවදක්වත්. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් අරිහත් උනා කියලා දැනගැනීමෙන් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමකට තමන් අරිහත් උනා කියලා කියා ගන්න ඕන නම් පින්විතින් එතන තියෙන ලොකු දෝෂයක්. නමුත් ඔබ ඒ දෝෂේ දකින්න යන්න එපා. ඔබ සද්දේ නැතුව කටයුතු කරන්න. ඒවා විවේචනය කරන්න යන්නත් එපා. මොහොත් කියන්න යන්න එපා පින්විතින්. නමුත් තමන් අරිහත් උනා කියලා කියා ගන්න කිසිම අවශ්‍යතාවයක් අරිහත් උනා දෙන්නේ නැහැ. මොදේ කියාගත්තා කියලා යහපතක් වෙන්නේ නැති නිසා. මේ කියාගත්තාම තව අයහපතක් වෙනවා නිසා යහපතක් වෙන්නේ නැහැ ලෝක සත්‍යයට. ඒකයි තියෙන්නේ. එහෙනම් අර කාරණා දෙක මතකයිනේ. මම බුදු පියාණන් වහන්සේ කියලා කියනවා කිමුදින අරිහත් වෙන්න කලින්. ඒ වගේම මම රට රාජ්‍යවල යන ඕනේ දිහක් යනවා මට ඕනේ දිහක් යනවා. මම කියන කලින්. අරිහත් වෙන්න කලින්. මම ඒ දෙකෙන් ඕනේ නිදහස් වුණා. එතන මම ඕස්ට්‍රේලියාවේදී යම් දවසක ප්‍රකාශයක් කළා. ඒක මම හිතන්නේ මෙහි අයත් දන්නවා. මොකද මේ නාලිකාව කරහා ඒක මම හිතන්නේ හැමෝටම කියවන්නේ නේද? මම ප්‍රකාශයක් කළා ගිහි කාලේ. මොකද ඕස්ට්‍රේලියාවට යන්න පුදුම අමාරු වුණා අපි හිතන්නේ වීසා ගන්න. මෙහෙට දුවලා මෙහෙට දුවලා මෙහෙට දුවලා අන්තිමට අපේ ඩිපියුටි හයි කමිෂනර් මේ ළඟදී මේ ඇවිල්ලා ගියා එංගලන්තේ ඉන්න. ඒ මහත්තයාත් උදව් කළා. ඒ මහත්තයාත් හරියට මහන්සියලා තව පිරිස් මහන්සියලා ඒ අපිත් එක්ක කටයුතු කරපු මේ නෝනලා ඒ ආදිවාසීන්ගේ සියලු දෙනාම මහන්සියලා මේ වීසා දාලා ඉතින් ඒක ලබා ගත්තා. මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ හිටපු මහත්තයා ඊට වඩා මහන්සි වුණා. ඒ ඔක්කොම කළා අපි හිතන්නේ. එහෙදි ගියාට පස්සේ මම කිව්වා ආයෙනම් මෙහෙනම් ඉන්නේ නැහැ කිසිම රටකට ඉන්නේ නැහැ එනවනම් ඉන්නේ උඩින් තමයි කියලා. ඊට පස්සේ මම කිව්වා බාලාන්ත පිරිස් මොකද කළේ ඒක අල්ලගෙන මට ඉරිදී තියෙනවා කියලා කිව්වයි කියලා. ඉතින් එහෙම කටයුතු කළා. ඊට පස්සේ ඉතින් ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සු පිළිබඳව ඉතින් මාධ්‍යකින් මොන හරි කිව්වනම් මේක හරි කියලා හිතන මානසික මට්ටමේ ඉන්න මිනිස්සු ඉන්නේ. ඉතින් අහිංසක මිනිස්සු පිළිබඳව කරන්න යන්නේ. මේ මිනිස්සු සමහර ඒවා පිළිගන්නේ නැති. ඒක ඉතින් අපිට අදාළ නැහැ. මම කියන්නේ එකයි මගේ ඇඟට අත තියන්න නැත්තම් ඕන එක. මහතුරුන්ට කියලා දෙන්නේ ඇඟට අත තියන්න ආවොත් විතරක් පොඩ්ඩක් එහෙම මේ බලන්න. ඔය කියන ඒවා නම් ඕන එකක් කියාගන්න දෙන්නේ. නම් අයගෙන් දැන් නිදහසුනේ වෙනදින මොකද හේතුව නැත්තම් බැරි වෙලා හරි කොහේ හරි රටකට අදිසිය මොන හරි දෙයකට යන්න ඕනොත් එහෙම ඊට පස්සේ එහෙම යන්න කිසිම අදහසක් නැහැ වෙනදිනේ මොකද මම රට ගිහිල්ලා තියෙනවා වෙනදිනේ ඒ කියන්නේ රට යාම කියන එක කරදරයක් මිසක් මොකද ආස්වාද පෙට්ටිය ඒව නැහැ වෙනදිනේ මොකද කියන අවිද්‍යා පෙට්ටියදනේ ඒව නැහැ එහෙනම් එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ මම භාවනා කරන්න ඇද්දක පියාගත්තට පස්සේ වෙනදිනේ මම හිමාලයේ හිටියත් එකයි එංගලන්තේ හිටියත් එකයි ඕස්ට්‍රේලියාවේ හිටියත් එකයි ඒ මම ඇද්දක පියාගෙන ඉන්නේ මම භාවනා කරන ගමන් ඉන්නේ එහෙනම් මට පරිසරය මොකක්ද කියන එක මට අදාළ නැහැ එහෙනම් කොහෙද ඉන්නවා කියන එක අදාළ නැහැ දෙකෙන් පිටින් තියෙන්නේ දෙක නිසා මම මේක සෙන්සුරාදත් කියන මට මතක් කරන්න සෙන්සුරාද කියන්නේ මොකද මේක කියලා නිදහස් වෙන්න ඕනේ නැත්තම් බැරි වෙලා හරි මට වැරදුනොත් එහෙම වැරදිලා හරි බුදු පියාණන් වහන්සේ කියලා කියවුනොත් එහෙම එදාට ඔක්කොම ඉවරයි මම ඔබට වෙනදෙනි මගේ පෞද්ගලික කාරණාවල් දැනගන්න ඉඩ දෙන්නේ නැහැ. පුළුවන් නම් දැනගෙන දෙන්න. හොඳයි. එහෙනම් දැන් අනිත් ඕන එකක් දැනගන්න වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය පෞද්ගලික කාරණා විතරක් මම දැනගන්න ඉඩ තියන්නේ නැහැ. අනිත් ඕන එකක් දැනගන්න මට අදාළ නැහැ. හරි. ඊළඟ පතල ඇසි එහෙනම් දැන් ගිලම්පස එක වළඳමු. ඒ වළඳන කොට පේදෙනි. පුළුවන් තරම් බලන්න. දැන් මේ කියපු දහම් කාරණා. දැන් උදේ ඉඳලා කතා කරපුවෙන් ඔබට මතක මොකද්ද? මතක මොකද්ද? ආඳුරු බුදු පියාණන් වහන්සේගෙන කියනවා කියපේ විතරයි නේ. තව මොකක් හරි මතකද? තව එක දෙයක් හරි මතකද? තව එකක් මතකයි නේ. මොකද්ද? පිටරටත් යනවා. දැන් උදේ ඉඳලා කියපු කාරණා ටික පිංගුදින හොඳට මනසිකාර කරන්. දැන් මේවා ජීවිතේට ඇප්ලයි කරනකොට තමයි පිංගුදින දැනෙන්නේ. දැන් ඔබට තේ බොන්න ඕනේ જાතිය හැදුනොත් එහෙනම් මොකද වෙන්නේ? ඈ? තේ බිව්වොත්ද පිංගුදින හොඳ? තේ බිව්වේ නැත්තම්ද හොඳ? මොනව කළත් වැඩක් නැහැ පිංගුතුනේ. ඇයි තේ බොන්න ඕනේ ජාතිය හැදුනා නම් දැන් ඒක ජරා මරණයට යන්න යන මොකද වෙන්නේ? දුකයි. ඒ කියන්නේ ඔබ මෙතන ඉන්නකොටම ඔබට දුක හැදිලා පිංගුතුනේ ආයේ තේ එකක් හම් වෙනවද නැද්ද කියන එක අදාළ නැහැ. ඔන්න ඔබ පිංගුතුනේ හොඳට අත්දකින්න. ඊට පස්සේ පිංගුතුනේ ඔබ දැන් එතනට යනකොට ඔබ හදාගෙන දේ අර අතන තියෙනවනේ අර මල්ලේ මොනවද තියෙන්නේ? අවිද්‍යා මල්ලේ තියෙනවා මෙන්න මේ જાතිය තමයි ආස්වාද සැපසාර කියලා. එතකොට ඔබ මෙතන ඉඳලා පිංගුතුනේ જાති හද හද යන්නේ මොකක් ගැනද? මොකක් ගැනද? අර කියන එක ගැන. එතකොට එතනට ගිහිල්ලා පිංගුතුනේ ඔබ තේක ආරම්භ වෙනකොට මොකද වෙන්නේ? අන්න එතෙන්දී ඔබට සැප හෝ දුක හෝ උපේක්ෂා හෝ නැත්නම් උපේක්ෂා නැහැ. සැප දුක කියන දෙකක් උපදින්න පුළුවන්. සැප හරි දුක හරි උපදී. මොකද ඔබගේ තියෙන එකට වඩා හොඳයි නම් හෝ ඒ සමානව තියෙනවා නම් ඔබට සැප උපදී. ඒක වෙනස් නම් පින්වතුනි ඔබට දුක උපදී. හැබැයි මොකෙ ඉපදුණා? ඔබ දුක් විඳින්න පටන් ගත්තේ දැන් ඉඳලා නෙමෙයි පින්වතුනි. ඒ දැන් ඉඳලයි එතනදී නෙමෙයි. මොකද ජරා මරණය කියන එක කොහොමද දුකයි? හොඳට මතක තියාගන්න පින්වතුනි වේදනාව කියලා කියන්නේ ඔය ජාතිය හදන්න දෙන ඇමක් විතරයි. නැත් ඔය ඇම තමයි ලෝක සත්‍යය දුක විදිහට දැකගෙන තියෙන්නේ. ඕවා පුළුවන් නම් අත්දකින්න. ඒකයි කරන්නේ. හොඳයි. එහෙමනම් අපි කැටි මුණ යන මොදනාව කරලා අවසන් කරමු. හොඳයි සින්දනේ. එහෙමනම් උදේ ඉඳලා මේ මොද දක්වා විවිධ ආකාරයේ පුණ්‍ය කටයුතු කුසලකට කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොට මෙම ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සීලම් භික්ෂුන් වහන්සේලාට තනගාරිකයන්ටත් ධර්මය ඔබේ පුණ්‍ය බලයට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් නිරන්තරයෙන් සිව්පසෙන් අප උපස්ථාන කරන්නා වූ සීලම දායකකාරකාදී පින්වත් පිරිසලත් ඒ වගේම පින්වතුනි ලෝකත්‍රේ කොහේව තැනක මග වඩන්නා වූ සාසනයේට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ ආදී කොට තිය සෑම සීනම වික්ෂි වික්ෂිනී උපාසක උපාසිකා කෙනෙකු සිවණක් පිළිසස් සිහිපත් කරගන්න. ඒ වගේම මෙලට ආරක්ෂා කරන රට සංවර්ධනය කරන රට පාලනය කරන්නා පිණිස ඒ වගේම ඔබගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි ජන ආදී කොට තිය සෑම සීන දෙනාවත් ඒ වගේම පින්වතුනි මේ භාවනාවෙන් සඳහන් සාර්ථක කරගෙන උන්සන් අන් අයුරින් සහයෝගය දක්වා වූ සෑම සීන දෙනාම ඉදුම් පිටුන් සපයන්ති දෙනාව පිණිස යාන වාහන ප්‍රවාහන පාසුකම් සපයන්ති දෙනාව පිණිස ආරක්ෂා සම්පත්තිය සලසුවා වූ පිණිස ඒ වගේම දානමාන ආදී බුදු සත්කාර කටයුතු කරන්න ඉදුණා වූ සෑම සිළු දිනාවත් වැසිකිලි කැසිකිලි සෝදාපවත්ත පිරිමි ආදී කොට ඇති සෑම සිළු දේකනු සහ සම්බන්ධ වෙලා කටයුතු කරන්නා පිරිස් ඒ වගේම ආරාම විහාර ගොඩනැගීම උදසා කටයුතු කරන්නා පිරිස් රුක් රෝපණය කරන්නා වූ වැඩ පිළිවෙලට සම්බන්ධ කරන්නා වූ සෑම සිළු දිනාවත් මේ ලයිසීපත් කරගන්න. ඒ වගේම පින්වතුනි ඒ උත්තරීතර ධර්මකාය උදසා මනරම් මණ්ඩපයක් ඉදිකල මනරම් ධර්මාසන ඉදිකල ඒ වෙනුවෙන් මේ පහදම් කළ කටයුතු කළා වූ සෑම සිළු දිනාම් ඒ අතුල පින්වතුනි මේ සීල දෙන මිහිදොල පතුල හරිනේ පින් මිහිදී පැතිරියාමේ නියත තැනි වෙල දින්නාව සීලම ග්‍රහපල පත්‍ර දෝ සාන්දකාර ඇස්වා කටවා හෝවා ඕල් දේවතක සංකා දෝ සාන්දකාර යක්ෂ වේද විසාච මලගල කුම්බාණ්ඩ අධික වැද පෙමිනි දෝ සාන්දකාර ශරීරයේ සත් දාස දෝෂී වීම වැද පෙමිනි ආ රෝගාබාධ දෝ සාන්දකාර ඇතුළු කොට ඇති සෑම සීල දෝ සාන්දකාරයම ගසා දූරින් බුත වේත්වා දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වලත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. මේ වගේම පින්වතුනි මොහොතකට සීපත් කරගන්න සක්‍රීය වෙන සමා ප්‍රධාන සාවතින්ස ලෝකවාසී සීලෝ දේව මහරජවරු පරිවාර සේනා පිරි චාතු මහරජිකේ රාජ්‍ය කරන්නා දුත රාෂ්ට්‍ර විරුලී රූපාක්ෂ වෛශ්‍ර විනය කියනව සතරවන දරුවන් ප්‍රධාන ඒ සීලම් පරිවාර සේනා පිරි සිවණක් පිළිස නිරන්තරයෙන් ආරක්ෂා කරන්නාව සීලම් යක්ෂ සේනාධිපතිරුන් ප්‍රධාන ඒ සීලම් පරිවාර සේනා පිරි ඒ වගේම මෙම ආරාම භූමිට අධිගෘහිත මෙම ආරාම භූමිට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ ඒ සීලම් දේව මහරජවරු පරිවාර සේනා පිරි සෘක්ෂ දේවතා පිරි භූමාත දෙවියන්ගෙන් පටන් ගෙන අගණිත දෙවියන් දක්වා විහිදී පැතිරී සිටින්නා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදී පිළිසෙපත් කරගෙන විසිනස් කරගත් ආව සීලම් පුණ්‍ය ගංගා කුදල ගංගා එයා කෙරෙහි විහිදල වතුන් හරිනේ පිම් විහිදී පැතිරී යාමේ නේ දෙවියන්ගේ දේව අනුභව වැඩි වේවා ඉරදී දීප්තිය බලේ වර්ණේ වැඩි වේවා පරිමාණ ඥානෙ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා දසකුසලේ මිදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම පින්වතුන් අනන්ත සංසාරිය ඇතුළත ඉඳලා සහ සම්බන්ධලා කටයුතු කරගෙන ඉන්නා වූ මේ පරිලෝකයේ සියලුම ඥාති මිත්‍රාදී පිළිසෙපත් කරගන්න. ඒ වගේම මේ කල්පනුවේ ඇතුළත තමන්ගෙන් අවඩක් අසාධාරණයක් හිංහිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා තමන් කෙරෙහි වෛරෙන් ක්‍රෝධයෙන් පසු වෙලා කටයුතු කළා මැරලා ගියා වූ පිරිසක් අද ඔබගේ ජීවිතේ නැසීම උදසා කටයුතු කරනවා නම් නිරෝග සෑදීම හෝ කරදර බාධක හිලියර කම් කරුඩු ඇති කරමින් නිවන් මාර්ගට බාධා ඇති කරනවා නම් ඒ සෑම සිළු දෙනාම සිහිපත් කරගෙන ඔබ සිනු රැස් කරගත්තා වූ සිනුම් පුණ්‍ය ගංගා කුදල ගංගා එයා කෙරෙහිත් විදුල වතුන් හරිනේ පිම් විහිදී පැතිරි යාමෙන් එයත් යම් සබහ වේ ස්ථානයක නම් ඒ ගතමි දේවා සම්දෙරු සුඛ සියත් බැලවත්වා හතර පුරාවටම කරගෙන ආවා වූ සීල වනා ගනු දුල්ලින් මෙතනින්ම නිදහස් කරත්වා දසකුසලෙන් මෙදෙත්වා දසකුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි සින්විතනි එහෙමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්බැවිදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සිට මෙමින් වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.